හිත් කියලා જાතියක් නැහැ. ගැහණු හිත් කියලා જાතියක් නැහැ. පිරිමි හිත් කියලා જાතියක් නැහැ. කළු හිත් සුදු හිත්. එහෙම කළු මිනිසුන්ගේ සුදු මිනිසුන්ගේ හිත් කියලා જાතියක් නැහැ. ඔක්කොම තියෙන්නේ හිත්. තව පොදු කාරණාවක් තියෙනවා මේ හැම හිතකටම පෙන්වෙන්නේ. ඒ තමයි මේ හැම හිතක්ම දුක් විඳිනවා. ඇත්තටම කියනවා නම් අපි ඔක්කොම සමානන්නේ ඒකෙන් නේද? මිනිසුන්ගේ වෙනස්කම් හැදිලා තියෙන්නේ තියෙන කමින්. කොච්චර තියෙනවද කියන එකෙන්. මිනිසුන්ගේ වෙනස්කම් හැදිලා තියෙන්නේ කොච්චර ලොකුවට ගොඩ ගහගෙන තියෙනවද කියන එකෙන්. නමුත් ඇත්තටම බැලුවාම මිනිසුන්ගේ සමානකම තියෙන පින්දින හැමෝම එකට දුක් විඳිනවා. ඔබේ අම්මා නැති වෙනකොට ඔබට දැනුණු දුක තියෙන්නේ. ආන් ඒ දුකම තමයි පින්දින එහා පැත්තේ ඉන්න මනුස්සයරට දැනෙන්නේ. ඔබේ දරුවට අසනීපයක් ලෙඩක් දුකක් හැදිච්ච වෙලාවේ ඔබට දැනෙච්ච දුක තියෙන්නේ. පපුව රත් වෙලා ගියේ. ආන්නේ දුකම තමයි පින්දින එහා පැත්තේ ඉන්න අම්මටත් දැනෙන්නේ. ඒ නිසා කරදරයක් ලෙඩක් දුකක් වුණාම අපි ඔක්කොම සාමාන්‍යයෙන් එහෙමනේ. ගමේ රටේ නේද? කරදරයක් වුණාම හැමෝම එකතු වෙනවා. ඒ දුක බෙදා හදා ගන්න බෙදා හදා ගන්නවා කියලා කියන්නේ හැමෝටම තේරෙනවා හැමෝටම දැනෙනවා මේ දුක හිතට දැනෙන දුක. එහෙනම් ඔබ හැමෝම පිළිගන්නවනේ පින්විතනේ මේ හැමෝටම දුක දැනෙන පිරිසක් කියලා. දුකෙන් හොඳටම බැටකම පිරිසක්. සසරක් පුරාවට ඔබ සසර විශ්වාස කරත් නැතත් පින්විතනේ මේ අත්දැකේ ගත්තත් ඉපදිච්ච දවස නම් මේ වෙනකන් ඔබට කන්න වෙච්ච දුක් ගිනි ප්‍රමාණය මෙච්චරයි කියලා නිම කරන්න බෑ. ඔබේ දුකෙන් නිදහස් වෙන්න විවිධාකාරයේ දේවල් වල යෙදුණා. එක එක ආකාරයට උත්සාහ කරා. වෙහෙස මහන්සි වුණා. ඇත්තටම ඔබ වයසට ගිහිල්ලා තියෙන්නේ තේව කර කර ඉඳලම තමයි. ඔය හේ තියෙන කෙස් ටික පැහුනේ පිංගුතනේ, ඉදුනේ. ඔබ දුකෙන් නිදහස් වෙන්න යම් දේවල් ටිකක් කර කර හිටියා. නමුත් ඔබට මේ වෙනකොට අඩුමතරමේ පිංගුතනේ කෙස් ටික ඉදුනට පස්සේ හරි ඔබට තේරුණා ඒ කර කර හිටපු ටිකනම් ඇත්තටම ආව දුකෙන් නිදහස් කරේ නැහැ කියලා. ඒ නිසා නේද ඔබ මෙතනට ආවේ? මොකද ඒ කර කර හිටපු ටික කර කර හිටපු ටික හරිනම් ඔයි කවුරුත් මෙහෙට එන්න ඕනේ නැහැ. ඇත්තට මෙහෙ ආවේ අද පොය නිසා නෙමෙයි. එහෙනම් කඩපිලට යන්න තිබ්බද? අද මෙහෙට ආවේ ඔබට නිකන් ගිලම්පසක් දෙන්න නිසා එහෙම නෙමෙයි නේ. දාන ඩිංගක් දෙන්න නිසා නෙමෙයි. ඔය කවුරුත් මෙහෙට ඇවිල්ලා ඉන්නේ පින්දුනේ එකම කාරණාවක් නිසා. හොඳට මේ හිතට තට්ටු කරලා බලන්න මම මේ කියන කතාව ඇත්තද කියලා. එතකොට ඔබට මේ අද දවසෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ආකාරය තේරෙවි. ඇයි අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ කියලා. මොකද මම දන්නවා මෙතන ඉන්න එදිනෙදා මෙතනට යන පිරිසක්. මේ ආරාමේ අවට සුදු මිනිසු ගම්මාන එහෙම දැන් මේ වෙනකොට ඇවිල්ලා තැන්පත් වෙලා ඉන්න පිරිස ශ්‍රීල ශ්‍රාවිකා මහත්මියලා අනගාරික අනගාරිකා පිරිස ස්වාමීන් වහන්සේලා මේ හැමෝම පින්විතනේ මේ දවස ගානේ මෙහි ඉන්නවා. පින්විතනේ මංවත් මෙහි ඉන්නේ මං පැවිදිලා ඉන්නේ නිසා එහෙම නෙමෙයි. මේ හිතේ දුක හැදෙන නිසා. ඒකෙන් මම මේ ඉන්නේ. ඉතින් මම මෙහි ඉන්නේ පින්විතනේ හිතේ දුක හැදෙන නිසා නම් ඔබ මෙහෙට එන්න ඕනේ ඇයි කියන කාරණාව හොඳට මතක් කරගන්න ඕනේ. තව ඕන තරම් දේවල් කරන්න තිබ්බා මේ වෙලාවේ. නමුත් ඒ ඔක්කොම පසකලා ඔබ හැමෝම මෙහෙට ආවා. එහෙනම් අපි හැමෝටම යුතුකමක් තියෙනවා කරන්න. මටත් තියෙනවා ඔබ වෙනුවෙන් යුතුකමක් කරන්න. ඔබට තියෙනවා ඔබ වෙනුවෙන් යුතුකමක් කරන්න. ඇත්තටම කියනවා නම් ඔබට තියෙන යුතුකමක් පිළිබඳව මට තියෙන වගකීමක්. මොකද වගකීම වෙන කෙනෙක්ට පවරන්න පුළුවන්. යුතුකම වෙන කෙනෙක්ට පවරන්න බැ. ඕනනම් මේ දේශනාව මට වෙන අපේ ස්වාමීන් වහන්සේ නමකට කියන්න පුළුවන් ඔබ වහන්සේ මේ දේශනාව කරන්න කියලා. ඉස්සර හැමෝම අපි කරේ නේද? ඉස්සර හැම සෙනසුරාදාම මුණ ගැහුණා නේ? පස්සේ වෙනස් වුණා. නැව ඒ සෙනසුරාදා ආපුවාම නේද මේ සෙනසුරාදා දෙන්නේ? දේශකයන් වහන්සේ වෙනස් වුණා කියලා ශ්‍රාවකයන් වහන්සේලාට වෙනස් වුණ නැන්නේ. ඒ කියන්නේ බින්දුන ඔබට දෙන යුතුකමක්. ඔය දේ ඔබට වෙන කෙනෙක්ට පවරන්න බෑ. එහෙනම් අපි මෙතනට එකතුලා ඉන්න පින් මෙතන ආන්නේ එකම ඉලක්කයක්, එකම අරමුණක් උදෙසා. ඔබ හොඳ අදිෂ්ඨානයක් ගන්න. ආන්නේ අරමුණ සාක්ෂාත් කර ගැනීම පිණිසමයි මම මේ ඉන්නේ කියලා පින්. ඔබ ගන්න හුස්මක් හුස්මක් ගානේ. ඔබ මෙතන ආරාමයට ඇතුළු වුණා නම් ওই ගේට්ටු දෙකෙන් ඇවිල්ලා එක අඩියක් තිබ්බනම් පින් මෙතන ආරාමයේ ඇතුළට. ඔබ මෙහෙන් අද ගිහිල්ලා හෙටත් එන්න පින්වතුනි යන්න එපා ආරාමෙට. මොකද මේක රෝහලක්නේ. අපි කවුරුත් රෝහල කර යන්නේ නැහැනේ පින්වතුනි අදත් ගිහිල්ලා හෙටත් එන්නම් කියලා නේද? මොකද අපි ගාව තියෙන අඩුපාඩුවක් නිසා අපි බෙහෙත් ගන්න යන්නේ අසනීපයක් නිසා. එහෙනම් පින්වතුනි මේක හිතට බෙහෙත් කරන රෝහලක්. ඔබ අපි හැමෝම උත්සාහ කරන ඕනේ පින්වතුනි අනේ ලෙඩේ සුවපත් කරගන්න. අපි හැමෝම මේකට එකතු වෙනවා තමයි. අපි හැමෝම සුදු ගතියකට වඩනවා තමයි. අපි හැමෝම මේක පවුලක් විදිහට කටයුතු කරනවා. පින්දිනේ මම මේ මතක් කරලා දෙන්නේ අපේ එකමුතුකමේ අපි අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියන කාරණාව. ඔබ හොඳටම දන්නවා පින්දිනේ අපි ඔබෙන්වත් ඔබ අපෙන්වත් වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැති බව. ඔබ ඔබගෙන්වත් වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ මෙහෙට එන්නේ නැහැ නේද පින්දිනේ පුතාට හොඳ මගුලක් හොයාගන්න. මම එහෙම නිකන් කිව්වත් නිකන් ඔබට කරන මහා අපහාසයක් වගේ. නව සාමාන්‍යයෙන් රටේ ලෝකේ ඒ වගේ දේවල් වෙනවා. මිනිස්සු මල ගෙදරකට යනවා පින්වතුනි. නෝනා මලාට පස්සේ පුතාට හොඳ මගුලක් හොයාගන්න. පුතාට හොඳ රස්සාවක් හොයාගන්න. තවද ඔබ හොඳටම දන්නවා පින්වතුනි ඔබ කවුරුත් මෙහෙට එන්නේ ඒ වගේ දෙයකට නෙමෙයි කියලා. එකම එක අරමුණක් විතරයි. ආන් ඒකයි පින්වතුනි අපි අතර තියෙන මේ සම්බන්ධය. අපි ඔබයි එකට පෑහෙන්නේ ආන් ඒ නිසා. අපේ ජීවිතේ පින්වතුනි නිවන් දකින්න දෙන්නේ නැත්නම් හුස්ම ගන්නත් එපා. වැඩක් නැහැ නේ. නිවන් දකින්න දෙන්නේ නැත්නම් පින්දෙන මොකටද වලඳන්නේ? නිවනක් නැත්නම් මොකටද? ජීවත් වෙලත් වැඩක් නැහැ නම් පින්දෙන නිවන් දකින්න. එහෙනම් ඉතින් පැවිදිලා ඉඳලා වැඩකුත් නැහැ. නිවනක් කියලා එකක් නැත්තම්. ඉතින් අපි ඔක්කොම මේ ඇවිල්ලා ඉන්නේ මේක වහලකයට මේ එක වැඩසටහනකට එක අරමුණකට. ඒ තමයි මේ හිතේ නැගෙන දුක කොහොම හරි අපි සංසිඳව ගන්න ඕනේ. ඉතින් අද දවසක් පුරාවට පින්දුන අපිට විවිධාකාරයේ පින් කටයුතු වල යෙදෙන අවස්ථාව ලැබෙනවා. ඉතින් අද සියක් නමක දානයක් ආරාමේ පැවැත්වෙනවා. ඒක සමහර පළවෙනි වතාවට දැක බලා ගන්න පිරිසකුත් අද ආරාමයට ඇවිල්ලා ඇති. ඉතින් අපිට මුතු කුඩයක් ඉහෙලන්න ලැබුණත් ස්වාමින්වහන්සේ නමගේ පාදෝවණය කරන්න ලැබුණත් බත් හැන්දක් බෙදා ගන්න අවස්ථාවක් ලැබුණත් නොලැබුණත් මල් වට්ටිය පූජා කරගන්න අවස්ථාවක් ලැබුණත් නොලැබුණත් සාදුකාරයක් හරි දීලා පින්වතුනි ඔබට තියෙන්නේ ඒ හැම පිනක් පිටිපස්සම එකම අරමුණයි තියෙන්නේ කියන කාරණාව හොඳට සිහිර නගා ගන්න. අන්නේ අදිෂ්ඨානයෙන් පින්වතුනි අද දවස ගත කරා. මම මේ ඔබට මතක් කරලා දෙන්නේ එක දෙයක්. ඔබේ වටිනා මනුස්ස ජීවිතයට අපි වටිනාකමක් දෙන්න ඕනේ පින්වතුනි. අපි මේ කිසිම දෙයක් කරන්නේ කරන්න පුළුවන්කමට නෙමෙයි. කරන්න පුළුවන් නිසා හෝ කළොත් හොඳයි නිසා හෝ මොනවා හරි කර කර ඉන්න එපැයි. එහෙම නිසා නෙමෙයි පින්වතුනි. ඇත්තටම අද අපිට දැනගන්න ලැබුණා නම් එහෙම ප්‍රත්‍යක්ෂ අවබෝධයට දැන් නම් නිවන් දකින්න බැහැ කියලා අපි හෙට මේ ආරම්භ වහනවා. නිවනක් කියලා එකක් නැහැ. නිවන දැන් අතුරුදහන් වෙලා තියෙන්නේ. ආයෙ නිවන් දකින්නම් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන්න ඕන කියලා පින්වතුනි අපි හෙට ආරම්භ කරනවා. තේරුමක් නැහැ මේක කළා. යම් දවසක පින්වතුනි අපේ ගුරුවරයන් වහන්සේට අවබෝධ වුණාද මේ නිවන කියන එක මේ ජීවිතය තුළම සාක්ෂාත් කරගන්න පුළුවන් බවත් ඒ සඳහා අවශ්‍ය කරන දහම් පරයය තවමත් බොහෝම සුපැහැදිලිව මේ ලෝක ධාතුව තුළ පවතිනවා කියන කාරණාවත් එන හුදෙක්ම නිවන් අවබෝධයේ පිණසයි මෙතනින් එහාට අපේ ජීවිතය කියන කාරණා උන්වහන්සේට ප්‍රත්‍යක්ෂ වුණා නම් පින්වතුනි ආන් උන්වහන්සේගෙන් අසා දැනගත්ත පිරිසක් තමයි මේ ආරාමේ අපි හැමෝම. එහෙනම් අපි හැමෝම මෙහෙට ආවේ ඒකට. එහෙනම් පැවිදි වතක හිටියත් මම, ගිහි වතක හිටියත් ඔබ. අපි ඔක්කොම මේ ඇවිල්ලා ඉන්නේ ආන්නේ එකම ආරණාවක් උදෙසා. අන්න එතනින් අපි හැමෝම එකා වගේ මේ එකම ගමනක් යන්න තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඔබ හැමෝම එකගයිද මම මේ කියන කාරණාව? ඇයි මම මේක මතක් කරලා දෙන්නේ ඔබට? ඔබ මේ මෙහෙට ඇවිල්ලා මේ ගත කරන කාලය පින්වතුනි අපරාධයක් නොවෙන්න. මේක අර රුටින් එක වගේ හැම පොයේ දවසකටම හැම සෙනසුරාදාකටම ඇවිල්ලා බණ ටිකක් අහලා යන වැඩපිළිවෙලක් නොවෙන්න. මම මතකයි ගිය සෙනසුරාදා ගුරු ස්වාමීන් වහන්සේ කරපු දේශනාවේ උන්වහන්සේ ආරම්භ කරනකොට නහුව මතකද? ඔබ හැමදාම යන වෙන අපිත් මේ ධර්ම දේශනා කරනවා. ඔබ ඇත්තටම මේක කරගන්නව නේද කියලා? ඒක ඔබ ඇත්තටම කරගන්න ඕනේ පින්වතුනි. ඔබ ඔබ ගැන අනුකම්පා සහගත වෙන්න ඕනේ. මේ ඉන්න හැම අම්මා කෙනෙක්ම මතක් කරලා බලන්න ඕනේ. තමන් තමන්ට මුලින්ම දරු දුක දැනෙන දවස ඉඳන් අද වෙනකන් කොච්චර පින්විතනේ එක දරුවෙක් වෙනුවෙන් ඔබ කඳුළු හැලුවද කියලා. හැම තාත්තා කෙනෙක්ම මතක් කරලා බලන්න ඔබ පවුලක් ජීවත් කරවන්න කොයිතරම් ඔබ මහන්සි වුණාද කියලා. මෙතන ඉන්න හැම මිනිස්සෙක්ම කල්පනා කරලා බලන්න. ඉපදිච්ච දවස ඉඳන් පින්විතනේ මේ මොහොත වෙනකන් ඔබ පුදුම කොච්චර ඔබ දුක් විඳද කියලා. ඔබට ඔබේ ජීවිතයට ආපු හැම ගැටලුවකදීම පින්විතනේ ඔබ කොච්චර කම්පා වුණාද? ඔබත් එක්ක ගැටෙන්න ආපු පිරිස අනන්තයි අප්‍රමාණයි වේ වෙනකොට. සමහර ඔබ දන්නෙත් නැහැ පින්දින ඔබව මරන්නත් හොයනවා ඇති පිරිසක්. ඔබව කපන්න කොටන්න හොයනවා ඇති පිරිසක් ඔබ දන්නෙත් නැහැ. සමහර දන්නේ නැති නිසා ඔය ඉන්නවා. මරනවා නම් කපනවා නම් කොටනවා නම් එකක් පින්දින එකපාරයි කරන්න තියෙන්නේ. නමුත් තවත් පින්දින මාර බලවේග ලෝකෙ හැමතැනම ක්‍රියාත්මක වෙනවා. මොකද මාරයා බලන් ඉන්නේ පිටින් මගේ පිරිස මං කාටවත් දෙන්නේ නැහැ මේ ලෝකෙන් යන්නේ කොහෙද මගේ පිරිස ඉන්න තරමටනේ මට බලේ වැඩි කියලා මාළයා පුළුවන් තරම් උත්සාහ කරන පිටින් ඔබව මෙහි තියාගන්න. ඉතින් ආන්ගේ ප්‍රවාහයට සම්පූර්ණයෙන්ම විරුද්ධතට යන ප්‍රවාහයක් තමයි තථාගතයන් වහන්සේගේ මේ වැඩපිළිවෙල. මේක පිටින් මාරයා ඇවිල්ලා හැප්පෙන්නේ තථාගතයන් වහන්සේ හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයොත් එක්ක විතර. වෙන කාත් එක්කවත් මාරයට කරන්න තියෙන බැටල් එකක් නැහැ. ෆයිට් එකක් නැහැ. මොකද අනෙක් හැම මාර පාර්ශවයේ කට්ටිය කොච්චර හොඳ වුණත් පින්විතනේ හොඳත් ඒ පැත්තේ නරකත් ඒ පැත්තේ. ලොක්කම ලෝකෙටයි තියෙ දේවල් නම් මේ මා ආරණ වැඩපිළිවෙලක් තුල නම් පින්විතනේ හොඳ හෝ නරක හෝ දෙකම සිද්ධ වෙන්නේ ඒ දෙකම මාර පාර්ශවීය වැඩපිළිවෙලක්. අපි හොඳ වෙන්න උත්සාහ කරනවා තමයි. නමුත් ඒ හොඳ වෙන්නේ පින්විතනේ හොඳ වෙන්න ඕන නිසා එම නෙමෙයි. හොඳ වෙලා එතනින් එහාට යන්න තියෙන තැනක් තියෙන නිසා. අන්න එතනයි අපේ අදහස් තියෙන්නේ. එතනයි අපේ අරමුණ ඉලක්කය තියෙන්නේ. එනිසා අපි හොඳට අද දවසෙන් පින්ගින් උපරිම ප්‍රයෝජනය ගමු. මොකද ඔබ දන්නවා අද ඔබ මෙතනින් පිටත් වෙන කලින් ඔය මනස තුල පින්ගින් පහළ වෙනවා හිත වචනෙන් කියලා ඉව කරන්න බැරි තරම්. මහා මේරු පර්වතයේ තියෙන වැලි කැට ගන්නට වඩා පින්ගින් ඔය මනස තුල හිත පහළ වෙනවා. ඒ හැම හිතක්ම පින්ගින් ඔබට නිවන ගෙනත් දෙන්න ආපු හිතක්. ඔබ උත්සාහ කරන්න ඕනේ ආන් ඒ හැම හිතකින්ම නිවනම දකින්න නිවනම අදිෂ්ඨාන කරන්න නිවනම උත්සාහ කළා වෙර වීර්ය දරාගෙන කරගන්න. මේක කරගන්න ඕන ක්‍රමවේදය තමයි අපි මේ කතා කරන්නේ. එනයි මම මේ ටික කියන්නේ දුක් විඳින හිතක් ගැන තියෙන අනුකම්පාවට. ඒකයි අපර දුක් විඳින හිතක් තියෙනවා. ආ එන ඔබ ගැන තමයි මේ කතා කරන්නේ. හරි අපි එනම් පටන් ගමු. හොඳයි එහෙනම් අපි ඒ උත්තරීතර සුගත තථාගතයන් වහන්සේගේ අනන්ත අපරිමිත වූ ගුණකාය සිහිපත් කරගෙන ශාන්ති නායකයන් වහන්සේ තිලෝකනාථයන් වහන්සේ තිලෝකාග්‍ර වූ වහන්සේ මේ දහමට ගුරුවරයන් වහන්සේ වූ වහන්සේ සෝත්සාහයෙන් මේ දහම අවබෝධ කරගෙන පින්විතනේ අප සීළු දෙනා කෙරෙහි අනන්ත අපරිමිත වූ අනුකම්පාවෙන් දයාවෙන් කරුණාවෙන් දේශනා කරන්නට යෙදුනා. ආන්ගේ නිර්මල බුද්ධ භාෂිතය අවබෝධ කරගන්න අපි හැමෝම එකතුලා තියෙන. එනිසා මේ දේශනාව ඔබට විතරක් නෙමෙයි තව පිරිසක් බලාපොරොත්තුෙන් ඉන්නවා පින්දින තම තමගේ මගපල පූර්ණේ කරගන්නට අවස්ථාව සලසා ගන්න. ඒ නිසා අපි එයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරමු. ඒ වගේම පින්දින සසරක් පුරාවට ආපු ගමනේ අපේ අතින් වරදක් හිඟි හිංසාවක් ආර්යයන් වහන්සේලා කෙරෙහි වෙලා තියෙනවනම් මේ උතුම් ගුණ දරාගෙන ඉන්න පිරිසක් උදෙසා අපි හැමෝම ඉතාමත් නිහතමානීව බොහොම පිරිසුදු අවංක චේතනාවෙන් තමන්ගේ අතින් වෙච්ච වැරදි පිළිගමු. ඔබට දැන් ඒ වැරදි මතක නැතුව ඇති. නමුත් එමෙව වෙලා තියෙනවා පින්දින ඕන තරම්. ඒ නිසා අපි ආර්ය උපවාද කමා කරගමු. කරගෙන ආපු කාරණාව ඒකාන්තයෙන් ඉෂ්ට සිද්ධ කරගන්න අපි අදිෂ්ඨානයෙන් අද දවස ආරම්භ කරමු මේ ආකාරයෙන්. හොඳයි.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
හොඳයි පින්වතුනි, එහෙමනම් මම දැන් දෙවියන්ට, මලගේ ඥාතීන්ට මේ ස්ථානෙට ආරාධනා කරනවා. ඔබ සියලු දෙනාමත් හිතින් ඒ සෑම සියලු දෙනාම මහා මෙත්තා සාගත චේතනාවෙන් යුක්තව සිහිපත් කරගෙන ඒ සියලු දෙනාට මේ ස්ථානෙට ඇවිදින් සද්ධර්මයේ ශ්‍රවණය කළා. මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන පිරිස දැක බලාගෙන සිත පහදවාගෙන යම් පිරිසක් අභගාමීව ඉන්නව නම් එයින් අතම දිනට අවශ්‍ය කරන පුණ්‍ය ශක්තිය උපදවාගෙන ඒ අනුමෝදන් කරගෙන ඒ වගේ මේ දහම් පරියාය ශ්‍රවණය කරගෙන දහම් අවබෝධයට පත් වෙලා උතුම් වූ නිර්වාණගාමී ප්‍රතිපදාවට පිළිපන්න වෙන්නට ඒ සියලු දෙනාටත් අවස්ථාව සලසා දෙනවා කියන අටියෙන් ඔබත් හිතින් ඒ හැමෝට මේ ස්ථානට එන්න කියලා ආරාධනා කරනවා.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා
හොඳයි පින්තුනේ, ඒ වගේම සීල දනම මොහොතක් මා මේ කියන ආකාරයට සිහිපත් කරගෙන මේ සසලක් පුරාවට තමන්ගේ සිතින් කයෙන් වචනින් යමාරි පවාදයක් සිද්ධ වුණා නම් ඒ සියල්ලක්ම කමා කරගන්න මේ විදිහට අදිෂ්ඨාන කරගන්න. අනන්ත සසල පටන් මේ මොහොත දක්වා මම එන ගමන තුළ සිත කය වචන යන තිදොරින් අති උත්තරීතර වූ බුද්ධ රත්නයේට, ධම්ම රත්නයේට, සංඝ රත්නයේට, සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට, පසේ බුදු පියාණන් වහන්සේලාට, අරහත් බුදු පියාණන් වහන්සේලාට, අනාගාමි, සකෘදාගාමි, සෝතාපන්න මගඵලලාභී උත්තරීතර ආර්යයන් වහන්සේලාට, ශ්‍රී සම්බුද්ධ ශාසනයට, දන හෝ නොදන වරදක්, අසාධාරණයක්, හිංගියක්, හිංසාවක්, කරදරයක්, හිරිහැරයක්, අපවාදයක්, උපවාදයක්, අපහාසයක්, උපහාසයක් පමණකින් හෝ සිදු වුණා නම් ඒ උත්තමයන් වහන්සේලා මා කෙරෙහි පතල දයානුකම්පාවෙන් මාහට දස දහසක් වර, කෝටි ලක්ෂයක් වර කමාකර වැඩ වදාරන සේක්වා. එංගෙන අපේ ජීවිතවලට මේ වෙනකොට වෙන කළ යුතු දෙයක් නැති බව හොඳ ආකාරයෙන් තේරුම් ගිහිල්ලා තියෙනවා. ආන් එහෙම යම් ප්‍රමාණයක් හරි තේරුම් ගත්ත පිරිසක් තමයි පින්වතුනි මෙහෙට එන්නෙත්, දිගින් දිගටම මේ කියන ඔබ ගැන. ඒ වගේම පින්වතුනි මේක සත්සුදක්සේ පැහැදිලි වුණා නම් එතනින් එහාට ආය යන්නේ නැහැ. මම මේ කියන්නේ යුතුකම් බගකීම් කියන කාරණාව හැරුණකොට වෙන හේතුවක් නිසා නම් යන්නේ නැහැ. ඒක විඳින්නේ මේ මැජික් එකක් එහෙම නෙමෙයි. මෙතුවක් කාලයක් සම්බුද්ධ ශාසනයක තරුණ තරුණියෝ ඇවිල්ලා පැවිදි වුණා, නිවන කරගන්න උත්සාහ ගත්තා. ඒ නිසා මේ ශාසනයෙත් අද කාලෙත් කවුරු හරි ටිකක් ඉතින් ওই ටික කරන්න එපැයි. එහෙනම් අපිවත් ওই ටික කරමු කියලා එහෙම නෙමෙයි වෙන්නේ. ඇත්තට මේ කවුරුවක් ගැන අනුකම්පාවෙන් නෙමෙයි අපි මේ වැඩේ කරන්නේ. මොකද හරියටම වැඩේ තේරුණා නම් පින්නේ කවුරුවත් නැති බව තේරෙලා. එහෙනම් කවුරුවක් ගැන අනුකම්පා ඉන්නේ මේ මේ කරන්නේ. මේ කරන්නේ පින්නේ හිතක් ගැන තියෙන අනුකම්පාවෙන්. මේ ලෝකේ වැඩිපුරම දුක් විඳින්නේ පින්නතුනි අම්මලවත් තාත්තලවත් නෙමෙයි. කවුද එන? හිත. හිත දුක් විඳිනවා. හිත දුක් විඳිනවා නම් පින්නතුනි ඒ දුක හැදෙන ක්‍රමයක් තියෙනවා හිතක. දුක හැදෙන ක්‍රමයක් තියෙනවා නම් පින්නතුනි දුක හැදෙන්නේ නැති ක්‍රමයකුත් තියෙන්නෙපැයි. මොකද හැදෙන යම් වැඩ පිළිලක් තියෙනවා නම් ඒ හැදෙන එක නවත්තන ක්‍රමයකුත් තියෙනවා. නැත්නම් ඒක හැදෙන එකක් නෙමෙයි. එහෙනම් ගෙඩි පිටින් පාත් වෙන එකක්. මෙතුවා කාලය පින්නතුනි ඔබට තේරුණා මේ ඔබ ඉන්නවා කියලා. ඔබට හිතුන්නේ නැහැ ඔබ හැදෙනවා කියලා. හිතක් ගන්නෙ නේද? දැන්නේ අපිට ඒක තේරුම් ගන්න පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා තමයි පින්නතුනි දැන් ඔබ බලන්නේ එහෙනම් මේ මම කියලා මට හැඟෙනවා නම් හිතක් ගානේ. එහෙනම් මම කියලා හැඟෙන්නේ නැති ක්‍රමයකුත් තියෙනවා. නමුත් අපිට එහෙම හිතන්න අවස්ථාවක් ආවෙ නැහැ, අවශ්‍යතාවයක් ආවෙ නැහැ ඇත්තටම. ආන් ඒ වගේ පින්නතුනි බුදුදහමක් අහනකන් ලෝක සත්‍යය හිතන් ඉන්නේ මේ දුක කියලා කියන්නේ මේ ජීවිතේ කොටසක්. What to do? Nothing to do. තෝකදයි මිනිස්සු කියන්නේ. ඉතින් එක එක විදිහට ඔවා කියනවා දුක සැප නිති පෙරලේ. ඉතින් ওই ජීවිතයේ හැටි උස් පහත් වීම ජීවිතේ තියෙනවා. අද සතුට වෙන මනුස්සයට හෙට දුක් විඳින සිද්ධ වෙනවා. නමුත් දුක කියලා කියන්නේ හැමදාම තියෙන එකක් නෙමෙයි. කවදා හරි අපිට සතුට වෙන්නත් අවස්ථාව ලැබෙනවා. පින්නේ ඔය මිනිස්සු මේ තමන්ට කියාගෙන ලස්සන කතන්දරයක්. ඔය කතන්දරේ පින්නේ අපි අපිටත් කියව කියව අපිටම රැවටි රැවටි ජීවත් වුණා. මං ගැන කියන්නම් ඔබ ගැන හිතා ගන්න. එහෙමනම් එහෙමයි නැත්නම් වෙන විදියක් නම් සමා වෙන මං දන්නේ ඔබේ ක්‍රමය මොකද්ද කියලා. මං දන්නේ මං ගත කරපු ජීවිතය ගැන තමයි. ඔබ හිතනවා නෑ එහෙම නෙමෙයි ඔබ ගත කරේ කියලා. එහෙනම් සමහරට ඔබ වැරදි දේශනාවට මේ ඇවිල්ලා. ඊට පස්සේ පින්වතුනි ඒ දුක අපේ හිතවලට එන වෙලාවල් වල අපි මහ අරගලයක යෙදුණා. ඒ දුකෙන් නිදහස් වෙන්න. ඒකෙන් ඔබ කවුරුත් පින්වතුනි දුකට කැමති පිරිසක් නෙමෙයි. ඇත්තට මේක මේ සමරන්න තරම් වටින කාරණාවක් නෙයිද? නෑ ඔබ කවුරුත් දුකට කැමති පිරිසක් නෙමෙයි. කොටින්ම කියනවා නම් මම නම් විශ්වාස කරන්නේ පින්වතුනි ඔබ තථාගතයන් වහන්සේටත් වඩා එහා ගිහපු වීරියක් තියෙන පිරිසක්. පිළිගන්නා? පිළිගන්නේ නැද්ද? මම ඔප්පු කළ බෑනවා. හරිනම් අපි වීරයවන්තයෝ කියලා පින්වතුනි සාදුකාර දෙන්න ඕනේ මේ පැත්ත හැල්ලා නෙමෙයි මේ පැත්ත හැල්ලා. මොකද පින්වතුනි උන්වහන්සේ සතුට වෙන එක නැවතුවා. වැඩක් නැහැ. උත්සාහ කරන ගත හැල්ලා දැම්මා. මේ සතුට වෙන්න උත්සාහ කරන වැඩ පිළිවෙල හරියන්නේ නැහැ කියලා උන්වහන්සේ ගත හැල්ලා දැම්මා. ඒ වුණාට ඔබ තාම මොකද කරන්නේ? තාමත් ඒ උත්සාහය අතහැලා නැහැ. බලන්න ඔබ කොච්චර වීරයවන්තයිද කියලා. වීරිය පාරමිතා වඩනවා නේද? හන්න අපි උන්වහන්සේ ඔබෙන් බණ අහන්න එපා. ඒ තරම් පින්නදින අපිට මේ සතුට කියන එක අපි පුදුම කෑදරයි සතුටට. පුදුම ආසාවක් තියෙන සතුටට. අපි හැමෝම කරපු දේවල් නිකන් ගණන් හදලා බැලුවා නම් පින්නේ මේ වෙනකොට සතුටු කරන්න ඔබ කී කෝටියක් වියදම් කරලා ඇද්ද මේ වෙනකොට? ඔබ හැමෝම මේ සතුටු දෙස අපි ඔක්කොම සතුටු වෙනුවෙන් වියදම් කරපු ප්‍රමාණය ගණන් හදලා බැලුවා නම් අපි ඔක්කොගෙම එකතුව කී කෝටියක් විතර ඇද්ද? ඒක මම හිතන්නේ කෝටි වලින් ගණන් කරලා ඉවර කරන්න බැරි වෙයි. මොකද ඔබේ අතර පිරිසක් පින්නේ උත්සාහ කරා gederin ඉඳගෙන ඒක කරන්න. තව පිරිසක් උත්සාහ කරා අල්ලපු ගමට ගිහිල්ලා කරන්න. තව පිරිසක් උත්සාහ කරා පින්නේ රට වටේම ගිහිල්ලා ඒක කරන්න. තව පිරිසක් උත්සාහ කරා පින්නේ වෙන රට වලට ගිහිල්ලා කරන්න. මට ආරංචි තව පිරිසක් උත්සාහ කරනවා වෙන ලෝකයකටත් ගිහිල්ලා උත්සාහ කරනවා දැන් ඔක. තව කාලෙකින් කියයි මේ ග්‍රහලෝකේ හරියන්නේ නැහැ. මේ චක්‍රාවාටේ හරියන්නේත් නැහැ. මේ විශ්වයේ තව කොහෙට හරි තියෙනවා අන්න එතනට ගිහිල්ලා උත්සාහ කරලා බලන්න ඕනේ කියලා. ඒ වර පින්නේ පුදුමාකාර විදිහට මේ ලෝකේ තියෙන සම්පත් මිනිස්සු වියපැහැදම් කරනවා. සමහර කෙනෙක් ඉන්නවා නාස්ති කරනවා කියලා. නමුත් අපි ගේමුක වියපැහැදම් කරනවා. කොහොම හරි කමක් නැහැ මේ සතුට කියනක ලබන්න ඕනේ බින්දනේ. ඒ තරම් මේ මිනිස්සු සතුටට කැදරයි. ඒ නිසා බින්දනේ ඔබ මුස්ලිම් වේවා, ඉස්ලාම් මේ Hindu ජාතිකයෙක් වේවා, නැත්නම් Hindu ආගම අදහන මිනිස්සෙක් වේවා, නැත්නම් කතෝලික ආගම අදහන මිනිස්සෙක් වේවා, බුද්ධාගම අදහන මනුස්සයෙක් වේවා, ජෛනාගම අදහන මනුස්සයෙක් වේවා, ඔබ මොන ආගම අදහන මනුස්සයෙක් වුණත් පින්දින ඔබ අපි හැමෝම මේ හැම මනුස්සයෙක්ම පින්දින සතුටට කැදරයි. හැමෝම හොයන පින්දින සතුටින් ඉන්න ක්‍රමය. සතුටින් ඉන්න ක්‍රමේ හොය හොයා පින්දින මිනිස්සු සතුට වෙන්න උත්සාහ කරනවා. ඇත්තනම ඔබේ ජීවිත කතාව දවසක ඔබ ලිව්වොත් එහෙම චරිතාපදානයකින් කවුරු හරි ඇත්තනම ඔබේ ජීවිත කතාව ලිව්වොත් ඔටෝබයෝග්‍රැෆි එකක් කියලා කියන්නේ. ඔබේ ජීවිත කතාව ලිව්වොත් ඔබට ලියන්න තියෙන්නේ 1x1 එකින් එක ඔබට ලියන්න තියෙන්නේ පින්දින සතුටුන් වෙන්න උත්සාහ කරපු ක්‍රම ටික නේද? නැද්ද? වෙන මොකුත් නැහැ නේද ඔකේ තියෙන්නේ? ඔබේ ජීවිත කතාව කියලා කියන්නේ සතුටු වෙන්න උත්සාහ කරපු ක්‍රම. නැද්ද බලන්න? ඔබට මතක කාලෙක ඉඳන් පින්වතුනි මේ අද වෙනකම් අද ඔබ ආරාමයට ආවේ ඇයි? මේ බණ ගන්න වඩුනේ ඇයි? සතුටු වෙන්න try කරනවා. ඔබට මතක අතීතයට යන්න බලන්න ඔබේ කුඩා කල සෙල්ලම් කරපු එකක් වෙන්නේ නැති සමහර ඔබේ ගෙදර අයත් එක්කතුල අම්මත් එක්කතුල නැත්නම් අයියලා මලි ලංගි අක්කලත් එක්කතුල කොම් පිටු ගහව මතක ඇති. එදා ඔබට මතක නම් පින්න මොකටද ඒක කරේ? සතුට වෙන්න. ඉගෙන ගත්ත ඔබ පිරිසක් පින්නතනේ අපි හැමෝම ඉගෙන ගත්තා යම් පුළුවන් මට්ටමට. ඒව කරේ සතුට වෙන්න. ඊරස රස්සාවල් කරා සල්ලි හම්බ කරා ඒව කරේ සතුට වෙන්න. දරුවෝ හැදුවා. විවාහ වුණා. ඊවල් හැදුවා. ඔය ඔක්කොම කරේ පින්නේ සතුට වෙන්න. බලන්න ඔබේ ජීවිත කතාව ලියන්න කියලා කිව්වොත් ඇත්තටම ඔබේ ඒ පොතට දාන්න පුළුවන් නමක් මට කියන්නේ. මගේ ජීවිත කතාවද? ඊට වඩා ගැලපෙන නමක් නැද්ද? හ්ම්? සතුටු වෙන්න කළ හැකි දේවල්. මට කියන්න හැබැයි ඔය පොත ඉවර කරන්න වෙන්නේ කොහොමද කියලා. මේ කොටස කියන්න එපා. මේ ටොපික් එක කියන්න එපා. මෙහෙට ආපු එක හැරෙනකොට ඒ කියන්නේ ඔබ බුදුන් දහම් සංගම් සරණ ගිහිල්ලා කරපු ටික හැරෙනකොට තිසරණේ සරණ ගිහිල්ලා කරන ටික හැරෙනකොට ඔබ කරපු හැම දෙයක්ම පින්වතුනේ ලිව්වොත් එහෙම පොතක අන්තිමට පොතේ ලියන්න වෙන්නේ මොකද්ද? නිමි කියලාද? නැත්නම් මතු සම්බන්ධය කියලා. ආ ඒක තමයි පින්වතුනේ සසරත් පුරාට ඔබ යන්නේ. මතු සම්බන්ධ වෙවි. ඒක තමයි සසර ගමන. මතු සම්බන්ධයි. අතන මේ මලගෙවල් වල බැනර් වල ගහන්න ඕනේ අනේ ඒක. මම දැන් ගහන්නේ වය ධම්මා සංකාර. මොකද ගහන්නේ? අතන මට මතක නැහැ මම කාලෙකින් දැකලා නැහැ එළියට වඩින්නේ. මොකද ගහන්නේ? අනිච්චාවද සංකාර. අනිච්චාවද සංකාර. ඒක කියන්නේ මතු සම්බන්ධය කියලාම තමයි. ඇත්තට මල ගෙදර ගහන්න ඕනේ ඒක නේ? මතු සම්බන්ධයි. ඉතින් එහෙනම් ඒ කතාව ඉවර වෙන්නේ නැහැ නේද? මට තියෙන ප්‍රශ්නේ මේ කතාව ඉවර වෙන්නේ නැති එක නෙමෙයි. ලස්සන කතාවක් නේ. ඉතින් කොච්චර දිගට ගියක් කොහොමද? මොකෝ ඉතින් නේ හොඳයි. දැන් ඔබ කැමති සුදු මිනිස්සු කතාව පොත් දිග ඉවරන්නේ? අර මාතර පොඩ කියලා තියන්නේ. ඉවර කරන්නේ මෙම්පා. ඔය සමහර ටෙලිඩ්‍රාමාස් වල අවසන් එපිසෝඩ් එක ගෙනව කියලා කිව්වම සමහර වෙලාවට මේ අධ්‍යක්ෂවරුන්ගේ ගෙවල් එහෙම ගිනි තියනවලු සමහර රටවල. මොකද මේ තරම් මිනිස්සු ඒ කතාවලට ඇලිලා ගැලිලා ඒ මොකද මේ මිනිස්සුන්ගේ ජීවිතවල ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්නේ අමතක කරන්න පුළුවන් පොඩ්ඩක් කතාව කියවද්දි. නැත්නම් කතාව බලද්දි. දැන් හොඳ කතාවක් නේ. මොකද ඒ කතාව තුළ ඔබට ගන්න ගොඩක් දේවල් තියෙනවා. නමුත් මම කියන්නේ සාමාන්‍යයෙන් මිනිස්සු කතාවක් ඉවරනවට වඩා කැමතියි ඒ කතාව ඉදිරියට යනවට. ඉතින් ඔබේ ජීවිත කතාව පිළිබඳනේ ඉවරයක් නැහැ. ඉවරයක් නැති හේතුව තමයි ඔබ ඔය ඉහලින් ලියලා තියෙන හැම අයිටම් එකක්ම ලියලා තියෙන්නේ සතුටු වෙන්න උත්සාහ කරන දේවල්. ඒකයි මම කිව්වේ කී කෝටියක් අපි මේ වෙනකොට වියදම් කළාද? අහස උසට පිළිබඳනේ මේ වෙනකොට ඔබ ගහපු ගෙවල් ටික එකතු කරා නම් මේ වෙනකොට පිළිබඳ ඔබ හඳට ගිහිල්ලා නැද්ද? ඔය ගෙවල් ටික තට්ටු පිට තට්ටු ගැහුවා නම් දැන් අද වෙනකොට ඔබ දොර ඇරියහම මොනවද එළියෙ පේන්න තියෙන්නේ? ඈ නීල් ආම්ස්ට්‍රෝන්ගේ පාසලකුණ නේද? ඒ තරම් බින්දින බාන්න කොච්චර උත්සාහ කරාද කියලා. ඇයියෝ එකක්වත් හරිගියේ නැත්තේ? මෙන්න අන්න ඒක තේරුම් ගත්ත තථාගතයන් වහන්සේදා. මම දැන් ඔබට කාරණාව කියනවා. ඒක හරි බුද්ධිමත් තේරුම් ගන්න. මේ දවසක් අපි ඉංග්‍රීසි දේශනාව කතා කරගෙන ඉන්න වෙලාවේ කියවෙච්ච කාරණාවක් ඉතින් ඔබ හැමෝම මෙතන නැහනේ. තථාගතයන් වහන්සේ බෝමණයරදී අදිෂ්ඨාන කළා වාඩි වුණා බෝධිසත්වයන් වහන්සේ මම බුදු වෙලා මිසක් මෙතනින් නැගිටින්නේ නැහැ කියලා නේද? අද වගේ දවසක් බොහොම වටිනවා මේ වගේ කතාවක් මතක් කරන්. උන්වහන්සේ අදිෂ්ඨානය අරගෙන පින්වතුනේ බෝධින් වහන්සේ යට අසුන්ගෙන යම් වෙලාවක් යනකොට උන්වහන්සේට අවබෝධය ලැබුණා. උන්වහන්සේ උත්සාහ කරේ මොකක් කරන්නද? බුදු වෙන්න. ඔබ දන්නවද මොකද්ද උන්වහන්සේට අවබෝධ වුණේ කියලා? මම කියන්න. උන්වහන්සේට අවබෝධ වුණා පින්වතුනි, උන්වහන්සේ මෙච්චර වෙලාවත් බුදු වෙලා තමයි හිටියේ කියලා. පිළිගන්නවද? බෝධිසත්වයන් වහන්සේට අවබෝධ වුණා මේ බුදු වෙන මොහොතේ මුන්නහසර ආබුදන අපේ මම මෙච්චර වෙලත් බුදු වෙලා නේ හිටියේ. ඇයි මම මේ බුදු වෙන try කරේ කියලා. මම මෙතන බුදු කියලා අදහස් කරන්නේ හිතක් කෙලසුන්ගෙන් තොර කරන වැඩපිළිවෙල. ඒ කියන්නේ මේ ආසවක්ඛය බුද්ධ. ආශ්‍රවයන් try කරගන්න වැඩපිළිවෙල ගැන. පිටින් ඔබත් ඔන්න ඔය කියන කාරණාව තේරුම් ගත්තා නම් ඔබ බුදු වෙන්න උත්සාහ කරන එක නවත්තනවා. සම්මා සම්බුදු නෙමෙයි. දැන් ඔබ උත්සාහ කරන අරිහත් බුදු වෙන්න නේද? කොහොමනේ මේ අද්දවේ කරගන්න හදන්නේ? ඉතින් බුදු සාසනය තියෙනවනේ. ඒ නිසා වෙන බුද්ධත්වයක් ඔබට ලබන්න බෑ. එහෙනම් කරන්න තියෙන්නේ අරිහත් බුදු වෙන්න. ඔබ පිළිගත්ත නම් පින්විතන එක මොහොතකදී මං දැන්ටත් බුදු වෙලා ඉන්නේ. මං බුදු වෙන්න උත්සාහ කරන එක නවත්තන්නයි ඕනේ කියලා. පින්විතන ඔබේ බුද්ධත්වය අන්න එතන. මම ඔබට තේරුම් කරලා දෙන්නම් මොකක් මම මේ කියන කාරණාව කියලා. නැත්නම් ඔබ ඔක්කොම හිතාගෙන ඒකනේ මම දැනන් හිටියා මම බුදු වෙලා තමයි ඉන්නේ කියලා. දොයලාවට හාමුදුරුවෝ කිව්වේ. දැන් ගෙදර ගිහලා අක්කට කියන්න දෙන්න අක්කේ. දන්නවද? පින්නේ බුදු හිතක් කියලා කියන්නේ කෙලෙසුන්ගෙන් නිදහස් වෙච්ච හිතක්. මම කියන්නේ යටම අර්ථයෙන් බුද්ධ කියන එක. අරිහතුන් වහන්සේත්, පසේ බුදුන් වහන්සේත්, සම්මා සම්බුදුන් වහන්සේත් පින්නතුනේ සමාන වෙන එක තැනක් තියෙනවා. එච්චර විතරයි උන්වහන්සේලා සමාන වෙන්නේ. එතනින් එහාට උන්වහන්සේලා සමාන නැහැ. තථාගතයන් වහන්සේලා අසම සමයි. උන්වහන්සේලාත් එක්ක කිසිම කෙනෙක් සමාන කරන්න බෑ. තවත් සම්මා සම්බුදුවරයෙක් හැරෙනකොට. ඡඩ් අසාධාරණ ඥානයන් ආදී වශයෙන් පින්නතන ඒවා සමාන කරන්න පුළුවන් දේවල් නෙමේ. කාටවත් නැහැ ඒ වගේ දේවල්. නමුත් හිතක් පින්නතනේ කෙලෙසුන්ගෙන් නිදහස් වුණාම ආන්නේ හිත කාගෙත් එකයි. මොකද හිතක් උදා වෙන්නේ පින්නතනේ බුදු හිත කියලා જાතියක් උදා වෙන්නේ නැහැ. උදා වෙන්නේ පින්නතනේ එක්ක කෙලෙස් සහගත හිත නැත්නම් කෙලෙස් නැති හිත. අභිධර්මයේ නම් තියෙනවා හිත 89ක් තියෙනවා 121ක් තියෙනවා ආදි වශයෙන් මේක එක විදිහට ඕක විභංග කරලා තියෙනවා. මම ඒ ගැන කතාව ගන්න නෙමෙයි මේ කියන්නේ. මම මේ කියන්නේ ඔබ තාමත් බුදු වෙලා නැත්තේ පින්වතුනි ඔබ සතුට හොයන නිසා. ඔය සතුට හොයන වැඩපිළිවෙල ඒක තමයි මම අදහස් කරන්නේ බුදු වෙනවා කියන එක. ඇත්තටම අපිට බුදු වෙන්න නෙමෙයි නේද ඕනේ? අපිට සතුට නේද ඕනේ? හ්ම්? ඔබට සතුට දෙනවා බුදු වෙන දෙන්නේ නැහැ. එපාද? එනබට අරිහත්ත්වය අපි දෙන්නේ නැහැ. හැබැයි හිතට දුකක් නැතුව ඉන්න දෙනවා. මොකද්ද ඔබට ඕනේ දෙකෙන්? දැබ අරිහත්ත්වෙම ඕනේද? නැහනේ. හිතට දුකක් නැතුව ඉන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. එහෙනම් පින්වතුනි මේ කවුරුත් කොයි කවුරුත් තථාගතයන් වහන්සේ පවා පින්වතුනි මූලික වශයෙන් උත්සාහ කරේ මේ බුදු වෙනවට වඩා බුදු වෙන උන්වහන්සේ අධිෂ්ඨාන ඇති බෑ. මොකද මමත් මේ සීල ලෝක සීල සත්වයත් කොහොම හරි මේ සසර කතරෙන් එකඩ කරන්න ඕනේ කියලා. ඒ වෙනම පාරමිතාව පින්වතුනි ඒක මම මේ ගැන නෙමෙයි කියන්නේ. මම මේ කියන්නේ පිටින හිතක් දුකෙන් නිදහස් කරගන්න වැඩපිළිවෙල කියලා එකක් තියෙනවා මූලික මට්ටමින් බුදු වෙනවා කියන එකට. ඒ කියන්නේ මේ බුද්ධත්වය කියලා කියන්නේ පිටින හිතට එන දුක නවත්ත ගන්න එක. يعني හිත සතුටින් තියාගන්න එක. පිටින අපි කරන වැරදි වැඩේ තමයි සතුට වෙන්න උත්සාහ කරන එක. ඒකයි පිංගුදුනේ හැමදාම ওই පොත ඉවරින්නේ මතු සම්බන්ධයි කියලා. කවදාකවත් නිමි වෙන්නේ නැහැ. ඔබ try කරනවනේ සතුට වෙන්න. ඔබට පුළුවන් ද අදින්නම් මං කියන නිසා හරි සතුට වෙන එක නවත්තන්න. කිසිම දෙයක් කරන්න එපා සතුට උදෙසා. පුළුවන් වේද කරන්න. ඒ කියන්නේ පිංගුදුනේ ඔබ මං කියන ඇස් දෙක පියාගන්න කියලා. කවුරු එහා පැත්තේ කෙනෙක් කියනෝ අර බරන් අර මහර ලස්සනයි නේද? ඔබට බෑ ඇස් දෙක ඇල්ලලා බලන්න බෑ. මොකද ඔබ ඇස් දෙක ඇල්ලලා බලනවා බලන්නේ ඇයි? මොකටද සතුට වෙන්නේ? දැක්කද සතුට වෙන්නේ ඔබ දේවල් කරනවා කියලා. මම කියන රහතන් වහන්සේ නමක් ඔතන තියාගෙන ওই කතාවම කියවනම් උන්වහන්සේටත් නිකන් ඉවසගෙන ඉන්න බැරි වේද? ඔක බලන්න නැතුව. බැරි වේද? එහෙම ප්‍රශ්නයක් නැහැ උන්වහන්සේට. ඇයි උන් මොකද උන්වහන්සේගේ අපේ දින වෙනස? උන්වහන්සේ සතුට වෙන්න උත්සාහ කරන්නේ නැහැ. දැක්කද? සතුට වෙන්න උත්සාහ කරන්නේ නැහැ. යමෙක් සතුට වෙන්න උත්සාහ කරන්නේ නැත්නම් පිළිගන්නේ උත්සාහ කරන්නේ නැත්තේ ඇයි? සතුටින් ඉන්න නිසානේ. දවබති බහකව මොකෝ කරන්නේ? වතුර බොන කොයිලාද නවත්තන්නේ? තිබා නියුනහම. එහෙනම් කවුරු හරි වතුර බොන්න පටන් ගන්නම් වතුර බොන එක නැවැත්තුවා නම්. ඒ නවත්තලා තියෙන කොයි වෙලාවෙද? නමාත්මි කොයි වෙලාවද නැවැත්තුවේ? හ්ම්. නේද? නැකද අපි මෙතන තියෙරි යනවා හරි ප්‍රැක්ටිකල් යනවා. එහෙනම් නැවැත්තුවා නැවැත්තුවේ? තිබා ඉවරයි. දව කැම කනවා. කැම කන එක නවත්තන්නේ මක් වුණාද? එක්කෝ කැම ඉවරුනේ නෝම. නැත්තම් සමහර එහෙම දවසු තියෙනවල නේද? නැත්තම් මක් වුණාම බරගෙන ඉවරනවා. එහෙනම් කවුරු හරි සතුරු වෙන එක නවත්තන්නේ කවදදද? සතුරුන් ඉන්න දවසට. වැඩේ කියන්නේ මේකයි පිටින්. ඔබ පිළිගත්ත නැත, ඔබ සතුටින් තමයි ඉන්නේ. හැබැයි ඔබ ඒක පිළිගන්නේ නැති නිසා ඔබ සතුරු වෙන්න හදනවා. දැන් මේක මේ හතර බීරි කතාවක් වගේ වැඩක්. ඒක සමහර දේ අලුතෙන්ම ආපු පිරිසට මේක මොකද්ද මේ කියන කතාව කියලා සමහර ගලප ගන්න අමාරුයි. බය වෙන්න එපා. මොකද මේක තමයි ඇත්ත. ඔබ කවදාරි දවසක පින්දුන අවබෝධ කරගන්නෙත් මේ කාරණාව තමයි. ඒකයි මම කිව්වේ බුදුහාඳුරෝ අවබෝධ කරගත්තේ උන්වහන්සේ මෙච්චරලත් බුදු වෙලා තමයි හිටියේ කියලා. ඒ නිසා පින්දුන උන්වහන්සේ සතුට වෙන්න උත්සාහ කරන එක නැවැත්තුවා. සතුට වෙන්න උත්සාහ කරන එක නවත්තපු හිත තියෙනක මොකෙන්ද? සතුටෙන්. එහෙනම් ඔබේ හිත දැනට සතුටින් නැත්තේ ඇයි? සතුට වෙන්න උත්සාහ කරන නිසා. ඔබට පුළුවන් ද මේ අද ඉඳන් සතුට වෙන්න උත්සාහ කරන එක නවත්තන්න? මගේ වචනයට ඔබ නවත්තනවද එහෙනම්? හ්ම්? හාද අපි එකඟ වෙලා යන්නද එහෙනම් අද ඉඳන්? අපි සතුට වෙන්න උත්සාහ කරන එක නවත්තමු. හාද? එහෙනම් අදින් පස්සේ ආයේ එළිය කැමරට යන්න බෑ. අර අපකරින් නවත්තන්න බෑ හොඳේ. ගෙදර යන ගම. හ්ම්. දකින දකින දේවල් ගන්න බෑ. කජු ගම හරහා යද්දි. එහෙම ගියද්දි ඔබට බෑ නවත්තන්න කජු ගන්න. හ්ම්. අනේ අකි කිරි පැණි ටිකක් එහෙම තිබ්බනම් පං කාදුයි. එහෙම කියන්න බෑ දැන්. හ්ම්. බෑ එක එක දේවල් හදන්න බෑ ගෙදර ගිහිල්ලා. හිතුණු හිතුණාම නේ චෝටිත් හදන්නයි කිසස් හදන්නයි දින එක එක දේවල් තියන්නේ නේද පැණිවලු හදන්නයි ඒව කරන්න බෑ පුළුවන්ද නොකරින් මම දැන් අපි එකඟ වුණාම හරිද නැත්නම් නවත්තනවා එහෙම එච්චර ලේසි නෑනේ පින්දින කිව්වට කියන්නම් ලේසි අවබෝධ කරගන්න යමාරු ඔබ තාම උත්සාහ කරන්න පින්දින සතුට වෙන්න එකම එක කාරණාවක් නිසා ඔබ පිළිගන්නේ ඔබ සතුටින් ඉන්නේ කියලා. ඒකයි. ඔබ දන්නවද පිළිගන්නේ කෙනෙක් සෝතාපන්නනේ කොයි අවස්ථාවේද කියලා? යමෙක් සෝතාපන්න ඵලය සාක්ෂාත් කරන්නේ ඒ හිත අවබෝධ කරන වෙලාවේ එයා සතුටින් තමයි ඉන්නේ කියලා. එතනින් එහාට පින්වතුනේ අරිහත් ඵලය දක්වා ඒ පුද්ගලයා කරන්නේ දැන් අවබෝධ කරගත්තනේ මම සතුටින් තමයි ඉන්නේ කියලා. සතුටු වීම පිණිස මෙතුවක් කාලයක් අර පුරුද්දර වගේ කරන් ආපු ටික තියෙන. අන්න ඒවා පින්නේ එකින් එක එකින් එක එකින් එක එකින් එක යනවත ගන්නවා. නවත් එක නිවෙලා පින්වතුනි යම් දවසක් එනවා සතුටු වීම උදෙසා කිසිම දෙයක් කරන්න නැති. ඒ කියන්නේ තිබ්බ තැන තියලා තියන්න පුළුවන් පින්වතුනි කල්පයක් වුණත් හෙල්ලෙන්නවත් ඕනේ නැහැ. මෙහෙ බලන්න ඕනේ නැහැ, එහෙ බලන්න ඕනේ නැහැ, උඩ බලන්න ඕනේ නැහැ, වටපිට බලන්න ඕනේ නැහැ. දිවේ එක එක දේවල් ගාවන්න ඕනේ නැහැ. නහයට එක එක ඒවා අල්ලන්න ඕනේ නැහැ. මූණ එක එක ඒවා ගාන්න ඕනේ නැහැ. ඇස් ඉස්සරහට එක එක දේවල් අරන් යන්න ඕනේ නැහැ. ඇස් දෙක එක එක දේවල් ඉස්සරහට අරන් යන්න ඕනේ නැහැ. බලන්න මේ ඔබට වෙලා තියෙන දේවල් නේද? ඇඟේ එක එක දේවල් අකුල්ලන්න ඕනේ නැහැ. එක එක දේවල් අල්ලලා බලන්න ඕනේ නැහැ. එක එක දේවල් ගැන හිත හිත මනෝලෝක වලට යන්න ඕනේ නැහැ. ඔය එකක්වත් ඕනේ නැහැ. ඔහෙ තිබ්බ විදිහට තියෙනවා. හරි නියම මේක වගේ. ඕන්න තිබ්බ විදිහට තිබ්බා. යම් දවසක් එනවා නම් පින්වතුනි ආන්නේ තත්ත්වයට ඔබපත් වෙන අන්න ඒක තමයි පින් ඔබේ බුද්ධත්වය. එහෙනම් ඇයි තාම එතනට ඇවිල්ලා නැත්තේ? තාම උත්සාහ කරනවා පින්වතුනි ඔබ සතුට හොයන්න. මොකද ඔබ පිළිගන්නේ ඔබ සතුටින් තමයි ඉන්නේ කියලා. මං අද මේ ඔබට තේරුම් කරලා දෙන්න යන්නේ බින්දුන ඔබ සතුටෙන් තමයි ඉන්නේ කියලා. ඇත්තට මම මේ ලෝකෙට ලොකු උදව්වක් කරන්න බින්දුන. මේ මිතන්. මිනිසෙක් ඉන්නවා එයාට ඕනේ බින්දුන යමක්ම කරි හම්බ කරගන්න. හරිද? ඒතර ඉගෙන ගන්න ඒකට ක්‍රමයක් තියෙනවා. මං ගිහිල්ලා රස්සාවක් කරා නම් සමහර පිට රටකට ගිහිල්ලා මගේ දරුපවුලක් තියලා මං ගිහිල්ලා ගොඩක් මහන්සි වුණා නම් මට පුළුවන් කීයක් හරි හොයාගන්න කියලා මේ මිනිසයා බින්දුන දැන් ලෑස්තිනෝ යන්න. මොකක් හරි ශිල්පයක් ශාස්ත්‍රයක් ඉගෙන ගියාගෙන ඔක්කොම දේවල් ලක ලෑස්ති කරගෙන ඉතින් මනුස්සයා දැන් යන්න ලෑස්ති වෙනවා. ඔය යන්න ලෑස්ති වෙන අතරේ පින්වතුනි අපි මේ මනුස්සයාට කිව්වොත් එමේ මේ මහත්යෝ. ඔබතුමා දන්නේ නැති වුණාට ඔබතුමාගේ પરම්පරාවෙන් ඔබතුමාට ලැබිලා තියෙන නිධානයක්. මේ කෝටි ප්‍රකෝටි ගානක වස්තු සම්භාරය ඒකේ තියෙනවා. මට කියන්නේ මේ මනුස්සයා එතනින් එහාටත් උත්සාහ කරයිද යන්න? එතනින් එහාටත් සැලසුම් කරයිද යන්න? නෑ නෙපින්ගතනේ ඒ ඔක්කොම ටික නවත්තලා අපි කියන කතාව ඇත්ත නම් එයාට ලැබිලා තියෙන ධන සම්පතෙන් එයා එතනින් එහාට ජීවිතේ ජීවත් වෙගෙන යනවා. දැන් එහෙනම් අපි මේ මනුස්සට උදව්වක් නෙමෙයිද කරන්නේ? එයා ගාව දැනටත් ඒක තියෙනවා. ඒ නිසා ඒක හොයන්න උත්සාහ කරන්න එපා කියලා පෙන්නලා දෙන එකෙන් එයාට උදව්වක් නෙමෙයිද කරන්නේ? එහෙනම් දැන් මම ඔබටත් කියන්න දෙන ඒ දිනහානේ තමයි මේ පාදලා දෙන්න යන්නේ. ඔබ සතුටෙන් තමයි ඉන්නේ. දැනට මම කියන නිසා පිළිගන්න. ඔබ දැනටත් පින්වතුනි සතුටෙන් තමයි ඉන්නේ. ඔබ මම මේ කියන එක හරියටම පිළිගන්නේ නැති නිසායි ඔබ උත්සාහ කරන්නේ සතුට වෙන්න. ආන්නේ සතුට වෙන්න යන වැඩ පිළිවෙල තුල පින්වතුනි ඔබ කරන්නේ දුකට පත් වෙන එක. ප්‍රහේලිකාවක් වගේ නේද දැනට? මේක තේරෙන පිරිසක් ඇති අනිවාර්යෙන් මෙතන. කාලයක් තිස්සේ දහම් ශ්‍රවණය කරපු. නැවත ඔබට තාම ප්‍රහේලිකාවක් නම් පොඩ්ඩක් මම මේ කියන නිසා දැනට අහන් ඉන්නකෝ. අනායත් මං කියනවා. ඔබ දැනටත් ඉන්නේ පිංගුදෙන සතුටෙන්. මේක පිංගුදෙන මේ සත්සුදක්සේ පැහැදිලිව අවබෝධයමයි මේ කියන්නේ. මේක තමයි මේ ලෝකේ තියෙන පරම සත්‍යය. ඔබ සතුටෙන් තමයි පිංගුදෙන දැනුත් ඉන්නේ. ඔබ නමුත් ඒක පිළිගන්නේ නැති නිසා ඔබ ඇක්සෙප්ට් කරන්නේ නැහැ මේ කියන කාරණාව. ඔය හිත පිළිගන්නේ නැහැ මේ කියන කාරණාව. ඒ නිසා ඔය හිත උත්සාහ කරනවා මොකක් හරි දෙයක් කළා මම සතුට වෙන්න ඕනේ. මම සතුටෙන් නෙමෙයි ඉන්නේ. ඔන්න ඔහොම. ඒ නිසා පින්වතුනි ඔය හිත එක එක දේවල් වල යෙදෙන්න උත්සාහ කරනවා. රූප බලන්න, ශබ්ද අහන්න, ගඳ සුවඳ බලන්න, රස බලන්න, ස්පර්ශ ලබන්න. ඔන්න ඕවා අපි කරන්නේ. මේ පංචේන්ද්‍රිය පාවිච්චි කරලා මොනවද කරන්නේ? ඔන්න ඔය ටික. පංචේන්ද්‍රිය අරන් ආවෙත් ඇයි? සතුටෙන් නෙමෙයි ඉන්නේ. සතුටෙන් මොනවද ටිකක් කරන්න එපේ. ඒ නිසා තමයි පැකේජ් එක ඔබට ආවිල්ලා තියෙන්නේ පින්වතුනි. නමුත් ඔබ දැන් පිළිගත්තොත් පින්වතුනි තව ටිකකින් හරි. අද දවස තුල හරි. මේ සතිය තුල හරි. මේ මාසය තුල හරි. කවදා හරි පින්වතුනි මැරෙන්න කලින් ඔබ මේක පිළිගත්තා නම් එදෙනින් එහාට ඔබට කූල් එකේ ඉන්න තියෙනවා. දවසක් වෙන්ගතනේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් මේ බුදුන්ගේ කාලේ සිදුවෙච්ච සිදුවීමක්. ගිහින් අහනවල තව ස්වාමීන් වහන්සේ නමගෙන් ස්වාමීන් වහන්ස ඇස් තියෙනවා බලන්නත් පුළුවන්. ඇයි බලන්න හිතෙන්නේ නැන්නේ? ඇයි මොකද්ද සමාධිය? ඊට පස්සේ අනෙක් හාමුදුරුවෝ ආහා තව කියන්න බෑ. දසුන්නාසේ කියනවලු කන් තියෙනවා ඇහෙනවා අන්නත් පුළුවන්. හැබැයි එහෙම මේ අහහා ඉන්න ඕනේ කියලා හිතෙන්නේ නැහැ. මොකද්ද සමාධිය? ඔන්නෝම කියනවා අපි දිව ගැනත් කියනවා. නහය ගැනත් කියනවා. අන්තිමට අර හඳුරු උත්තරයක් දෙනවා. ආයුෂ්මතුනි, ඔකට කියන්නේ අරිහත් ඵල සමාධිය කියලා. ඒ කියන්නේ පින්වතුනි, අර හාඳුරු මොකක්ද දන්නවද ඔය කිව්වේ? සතුටු වෙන්න උත්සාහ කරන්න අවශ්‍ය කරන බඩු ටිකක් තියෙනවා. හැබැයි සතුටු වෙන්න උත්සාහ කරන්න ඕනේ කියලා හිතෙන්නේ නැහැ. මොකක්ද මේ සමාධිය? මොනවාද බඩු ටික? ඔය තියෙන බඩු ටික, උපකරණ ටික. සතුටු වෙන්න අවශ්‍ය කරන අයිටම් ටිකක් තියෙනවා. ඒ බඩු ටික ඔක්කොම තියෙනවා. හැබැයි මට එහෙම ඒවා පාවිච්චි කරලා සතුටු වෙන්න ඕනේ කියලා හිතෙන්නේ නැහැ. මොකක්ද මේ සමාධිය? ඒකට කියනවා අපි අරිහත් ඵල සමාධිය කියලා. ඒ කියන්නේ සතුටු වෙන්න උත්සාහ කරන වැඩ පිළිවෙල නැවැත්වූ කල ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවා පින්වතුනි, ඔබ දැනුත් සතුටින් තමයි ඉන්නේ කියලා. මම දැන් ඔබට මේ තේරුම් කරලා දෙන්න උත්සාහ කරන්නේ අන්නේ කාරණාව. ඔබ මේක තේරුම් ගත්තොත් පින්වතුනි, ඔබ මෙතනින් එහාට ඔය සතුටු වීම පිණිස කරපු දේවල් තියෙන පොත් ගණන් මේනකට ලියලා තියෙනවනේ පින්වතුනි. මතු සම්බන්ධයි කිය කිවර කර කර. ඔන්න ඔය තේරුමක් නැති මෙලෝ රසයක් නැති වැඩ පිළිවෙල පින්වතුනි නවත්තලා දාන්න පුළුවන්. ඇත්තට මෙලෝ රසයක් නැහැ. ඒ රසය නැති නිසානේ දා ඊළඟ එකත් කරලා රසය හොයන්නේ. මොකද මේ ලෝකේ රසය නැහැ නේද? නමුත් ඔබ හොයන රසය. එහෙනම් දැන් උත්සාහ ගම් බලන්න පින්වතුනි. ඔබ දැනටත් සතුටෙන් තමයි ඉන්නේ කියන කාරණාව තේරුම් ගන්න. ඔබ දැනට මම මේ කියන එක වෙන්න ඇති කියන මට්ටමින් අහන්න. නමුත් මේක අවසානයේ ඔබට තේරුම් යයි ඇත්ත තමයි මේ කියන්න කියලා. ටිකක් ඔබට අවබෝධ වෙයි. ඔබ මේක අවබෝධයට ගත්තොත් එතනින් එහාට පින්වතුනි ඔබට පුළුවන් වෙනවා මේ කාරණාව නැවත නැවත සිහිපත් කර කර ඒකම සත්‍යක්මයි නේද? ඒකම නේද සත්‍ය? ඒකම නේද සත්‍ය කියලා කියන එතනින් එහාට ජීවත් වෙන්න. ඔබ අමුතුවෙන් මුකුත් කරන්න ඕනේ නැහැ හැබැයි ඊට පස්සේ. අමුතුවෙන් මුකුත් කරන්න එපා. ඔය කරන දේ කොයි විදිහෙම කරගෙන යන්න. හැබැයි ඒකක්වත් වෙන්නේ සතුටු වීම පිණිස කරන්න එපා. මොකද සතුටු වීම පිණිස ඒක කළ වැඩක් නැති බව තේරෙනවා. ඔබ දන්නවද පින්දින හිතක්? දැන් ඔබ පිළිගන්නේ ඔබ හිත කියලානේ. මස්ලේ කඳක් ඇතුලේ තියෙන හිත. ඔබ පිළිගන්නවද ඔබ එච්චරයි කියලා? මස්ලේ කඳක් ඇතුලේ තියෙන හිත. ඔබ මැරෙනවා කියලා කියන්නේ මොකද්ද? මන්න හරි. මස්ලේ කඳ එහෙමම තියෙනවා. ඕක ඇතුලේ හිත දුවන එක නවත්වනවා. ඕකට තමයි පින් අපි ලෝක සම්මතයෙන් මැරුණා කියලා කියන්නේ. ඔබ ආර්ය අර්ථයේ පින් මරණයට වෙන තේරුමක් තියෙනවා. ඒක අපි පස්සේ කතා කරමු. ළම ලෝක සම්මතයේ ওই කඳ ඇතුලේ දුවන හිත නැවතුණා නම් එතනින් එහාට අපි කියනවා මරුණා කියලා. හැබැයි පින්වතුනේ ඔය හිතන මේ වෙලාවේ ඔබ දන්නවද ඔය හිත පහළ වෙන හැටි? ඉස්සෙල්ලා ඔබ දන්නවද පින් ඔය කිහිත් කියලා කියන්නේ පහළ වෙන දේවල් කියලා. මිසක් එක දිගට තියෙන හිතක් නෙමෙයි ඔය තියෙන්නේ කියලා. හැබැයි අපිට හිතෙනවනේ එක දිගට තියෙන හිතක් කියලා. නේ දැන් ඔන්න මේ කය නම් ඔබට පේනවා පින්වතුනි වයසට යනවා. කැඩෙනවා. දැන් නියපොතු වැවෙනවා, නියපොතු කපනවා. දැන් කපපු නියපොත්ත නෙමෙයි පින් නාය ආවේ, අලුතෙන් ආවා. එහෙනම් ඔබට ඔබ පිළිගන්නවා. එහෙනම් මේ කය වැඩෙන්නේ යම් ක්‍රමවේදයකට. මේ කන ආහාරය ශරීරය තුල ජීර්ණය වෙලා ඊට පස්සේ මේ කය කොටස් බවට පත් වෙනවා. ඔබ පින් අපි මේවා ඉගෙනගෙන තියෙන විද්‍යාවට. ඒ නිසා ඒ කොටස නම් ආයේ ප්‍රශ්නයක් නෑ. අපි දන්නවා මේ කය කියලා කියන්නේ එදා ඉපදෙනකොට තිබ්බ කය නෙමෙයි. ඒක වෙනස් වෙයි සමහර වෙලාවට මේ වෙනකොට ඔබේ එදා තිබ්බ එක ශෛලයක්වත් නෑ ඇඟේ. මේ ඔය අලුතෙන් බ්‍රෑන්ඩ් නිව් කයක් ඔය හම්බෙලා තියෙන්නේ. ඔය වයසයි වගේ පෙනුනට. ඔක බ්‍රෑන්ඩ් නිව්. එදා තිබ්බ කය නෙමෙයි ඔය තියෙන්නේ. සම්පූර්ණයෙන් වෙනස්. නමුත් ඔය හිතට හිතනව නේද බින්න එදා ඉඳන් හිටපු මම මේ එදා ඉඳන් මේ තිබ්බ හිත මේ තියෙන හැබැයි හිතට එක එක ඒවා හිතෙනවා. ඔන්න ඔහමනේ ඔබට හිතෙන්නේ. මට වෙලාවකට දුක හිතෙනවා. මට වෙලාවකට සතුට හිතෙනවා. මට වෙලාවකට යන්න හිතෙනවා. මට වෙලාවකට එන්න හිතෙනවා. මට වෙලාවකට ආදරය කරන්න හිතෙනවා. මට වෙලාවකට ගහන්න හිතෙනවා. ඔබට හිතනවා පින්ද මේ එක හිතක් ඕක ඇතුලේ මේ එක එක විදිහට අර නියම් සර්පය යනවා වගේ හෙට හැරෙනවා මෙහෙට හැරෙනවා ඔහොම කර කර යනවා කියලා. පින්දුනේ එහෙම එකක් නෙමෙයි ඔය තියෙන්නේ. ඔය තියෙන පින්දුනේ එක දිගට තියෙන හිතක් නෙමෙයි. ඔය තියෙන්නේ පින්දුනේ එක මොහොතක පහළ වෙන හිතක්. ඔය හිත කියන එක පින්දුනේ මේ මොහොතේ පහළ වෙනවා. ඒ හිත වැය වෙනවා. තව හිතක් පහළ වෙනවා. ඒ හිතත් වැය වෙනවා. තව හිතක් පහළ වෙනවා. ඔය හිතත් වැය වෙනවා. ඔන්න ඔහොම තින්නේ ඉතින් යන හිතක් ඔය තියෙන්නේ. එතනම හිතක් නෙමෙයි හිත પરම්පරාවක්. සීරීස් එකක්. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා මේක පිළිගන්න බැරි. අන්නේ ප්‍රශ්නේ තමයි ඔබට ඕක දැනෙන්නේ නැහැ. ඔබට හිතෙනවා මේ ඔබ වහන්සේ ඔහොම කිව්වට අපේ හඳුනේ මට දැනෙනවා මම පොඩි කාලේ නම් හිටියා කියලා. පොඩි කාලෙත් මං හිටියා. මේ මීට අද උදේත් මං හිටියා. මේ දැනුත් මං ඉතින් මම හිත නෙමෙයි ඉන්නේ. නේන එදා එන එක හිතක් නෙමෙයි තියෙන්නේ කියලා. ශාස්ත්‍රඥ වහන්සේ පින්වතුනි ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තරේ දෙන්න තමයි මේ ලෝකෙට පහළ වුනේ. ඇයි ඔබට ඔහොම හිතෙන්නේ කියලා. ඒ කියන්නේ හිතකට ඇයි ඔහොම හිතෙන්නේ කියලා. තනි තනිව පහළ වෙන හිතවලට හිතෙනවා පින්වතුනි. මේ එක හිතක්ම තමයි එදා ඉඳන් අද වෙනකන් උත් අද ඉඳන් අනාගතයටත් පවතින්නේ කියලා. ඇයි ඔබට ඔහොම හිතෙන්නේ කියලා කියන තමයි බුදු පියාණන් වහන්සේ දහම් දෙසුවේ. දැන් අපි දන්නවා අද ඇසළ පොය. මොන සූත්‍රයේ දෙසීමද අද ප්‍රසිද්ධ? දම්සක් පැවතුම් සූත්‍රය. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී තමයි පින්වතුනි මේ ලෝකෙට මෙන්න මේ කියන පරම සත්‍ය පහළ වුණේ පළවෙනි වතාවට. ඉදං දුක්ඛං අරිය සච්ඡං පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදී කියලා. ඒ කියන්නේ බුදුහාඳුර දේශුවා පින්වතුනි මෙච්චරලත් මම බුදු වෙලා නේද හිටියේ කියලා මම දැනගත්තා කියලා. ඒ කියන්නේ මෙච්චර වෙලත් මං සතුටෙන් තමයි හිටියේ. නමුත් මේ සතුට උදෙසා මම එක එක දේවල් කරන්න try කරා නේද කියලා මම දැනගත්තා කියලා කියන්නේ. මං හෙවත් මේ හිතට අවබෝධ වුණා කියලා උන්වහන්සේ කියන්නේ. ඊරවසේ කියනවා ඉදන් දුක්ඛ සමුදයං අරිය සත්‍යං. අන්න එහෙම කරන්න හිත පහළ වුණේ මේ තණ්හාව නිසායි කියලා උන්වහන්සේ වැටහුණා කියලා උන්වහන්සේ දේශනා කරනවා. තවම කතන්දරයක් මේ යන්නේ. දැන් මම ඔබට තේරුම් කරලා දෙන්න උත්සාහ කරන්නේ. අපි මේ තේරුම් ගන්න යන්නේ පින්වතුනි. ඔය හිත එදා ඉඳන් පැවතිච්ච හිතක් නෙමෙයි. මේ මොහොතේ හටගන්න හිතක් ඔය තියෙන්නේ. නමුත් ඔය හිතට හිතෙනවා එදා ඉඳන් හිටියා කියලා. අන්න ඒක හිතට හැදිච්ච ලෙඩක්. අන්න ඒ ලෙඩේ හැදෙන නිසායි ඔබට පින්වතුනි ඔය ජීවිතේ තියෙන හැම දුකක්ම හිතට දැනෙන්නේ. ඔබට දැනෙනව නේද ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක? දැනනනේ මතකද අන්තිමට ඔබට දැනුණා එක? දැනෙච්ච අන්තිම වතාව මතක් කරලා බලන්න. සමහර මෙතන අම්ම කෙනෙක් ඇති තමන්ගේ දරුවව දුනා සාසනයට. අන්න ඔබට ඒක දැනුණා පින්නේ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක. අර බෝඩ් එකේ දාලා දෙන්න පුළුවන් මට. ඒක ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක දැනුණා. සමහර පින්වතුන් ඔබේ ළඟම ඥාතියෙක් මිය පරලෝ ගියා. ඔන්න ආයෙත් ඔබට දැනුණා ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක. ඔබත් එක්ක එකට ආදරෙන් ජීවත් වෙච්ච මිනිස්සෙක් තවදුරටත් ඔබත් එක්ක ජීවත් වෙන්න බෑ කියලා හරි ඔබව දාලා ගියා. මට බෑ මේක කරන් යන්න. අපි දෙන්න ගැලපෙන්නේ නැහැ. මේක හරියන්නේ නැහැ. ඔබව දාලා ගියා. ඔන්න ඔබට දැනුණා ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක. තව කවුරු හරි කෙනෙක් පින්දුන ඔබත් එක්ක එකට ජීවත් වෙන එයා රට ගියා. තව කාලයකට එන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අන්න ආයෙත් ඔබට දැනුණා ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක. මේ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක දැනෙන ප්‍රියයන් කියලා જાතියක් ඉන්නවොත් නේද? නැද මට බෑ පින්වතුනි වෙන්වීම නවත්තන්න ඔබට. එහෙනම් ඔබ ඉන්නවා ඔබට ප්‍රිය අය ඉන්නවා. හරිද? මේ ඔබ මේ ඔබට ප්‍රියය. පින්දනි මට බෑ මේ අය ඔබෙන් වෙන්වීම නවත්ත. මොකද කට්ටිය මේ පැත්තට වෙන් වෙනවා, කට්ටිය අර පැත්තට වෙන් වෙනවා. තව කට්ටිය මේ පැත්තට වෙන් වෙනවා. හතර පැත්තටම වෙන් වෙනවා පින්දනි මට බෑ ඒක නවත්තන්න. ඒ කියන්නේ මට වෙන්වීම නවත්තන්න බෑ. හැබැයි මට එකක් පුළුවන් ඔබට වෙන්වීම කරලා දෙන්න. මට පුළුවන් පින්දනි ඔබට දහම දෙසන්න. ඔය ප්‍රිය අය ඉන්නවා කියලා දැනෙන්නේ ඔබට. අන්න ඒක නවත්තලා දෙන්න නම් මට උදව් ගන්න පුළුවන්. මොකද ඒක ඔබ කරගත්තොත් එතනින් එහාට වෙන් වුණේ ප්‍රිය කෙනෙක් කියලා ඔබට හිතෙන්නේ නැහැ. මොකද දුක කොයි කොටසද වෙන්වීමද? ඇවිල්ලා මදුරෙක් වහන අතේ. දැන් වෙන්වෙනකොට දුකයිද? නෑ නේද? ඒකයි වෙන්වීම දුක පිළිගන්නේ ප්‍රියයන්ගෙන්. එන ඔබට ප්‍රියයන් කියලා කොටසක් හැංගෙන නිසා වෙන්වීම දුකයි. දැන් ඔබේ ප්‍රියය මට ප්‍රියයි කියලා දැනෙනවද? නැහැ. එන ඔබට ඒකෙන් පැහැදිලි නේද පින්වතුනි? වෙන්වීම නෙමෙයි දුක කියලා. නේද? වෙන්වීම නෙමෙයි දුක. මොකද වෙන්වීම දුකයි නම් කවුරු වෙන් වුණත් දුකයි. නැහැ නේ ඔබ අකමැති කෙනෙක් ඔබ දාලාගෙන ඒක ඔබට සතුටක් නේ. එහෙනම් ප්‍රියයන්ගෙන් වෙන්වීම තමයි දුක. ඒ අය මට ප්‍රිය නැති නිසා පින්වතුනි මට ඔබේ ප්‍රියය වෙන් වුණා කියලා මට දුකක් නැහැ. ඔබේ හැපැත්තේ වාඩිලින කෙනාට පින්වතුනි ඔබේ ප්‍රියය ඔබ ඔදාලා ගියා කියලා එයාට ප්‍රශ්නයක් නැහැ. මොකද එයාට ඒ අය ප්‍රියය නෙමෙයි. එහෙනම් පින්වතුනි කොයි හරි අවස්ථාවක මොකක් හරි ක්‍රමවේදයකට මේ ප්‍රියයන් කියන කාරණාව ඔබට හිතට හැඟුම් නැති වුණා නම් එතනින් එහාට පින්වතුනි වෙන්වීම කියන එක ඔබට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි හිතමු මම මෙයාට කතා කරලා කියනවා මේ ඕක කරන්න එපා. මේ ඉන්නකෝ මෙයාත් එක්ක. ඇයි ඔය දාලා යන්නේ? එහෙම කරන්න එපා. පවුනේ. කීකි මට ඕනම් කියන්න පුළුවන්. හරි මං කියන්නේ ගහලා හිටියා කියමුකෝ. ඉතින් තව ටික කාලෙකින් මාරා එනෝනේ දෙක්කන් යන්න. එදාට මොකෝ කරන්නේ? ආ ඒ ඔක්කොම තිබ්බා කියලා කියමු. ඔබ යනවනේ පින්තුනි. ඒක බාන කොච්චර අසාධාරණ කතාවද කියලා. නේද ඔබ ඔබේ වටේ ඉන්න හැමෝටම කියනවා අනේ පුතේ දාලා යන්න එපා. අම්මා පවුනේ. නේ සමහර දරුවෝ මෙහෙ ගෙනකොට මේ පුතාලා අවිල්ලවට කියනවා අපේ හැමෝටම මන් නම් කැමති අම්මා තමයි ප්‍රශ්නේ. අම්මා කියනවා මම පවුනේ පුතේ කියලා. මේ දවස්වල වැඩසටහනකුත් කරන් යනවා. බලන්න අපි ඔබ ගැන කොච්චර හිතනවද කියලා. අපි මේ දවස්වල වැඩසටහනක් කරන් යනවා පින්වතුනි අපේ 18 minus පුතාලට. හරි? ඔබ යම් දවසක ඒ දරුවොත් එක්ක ඇවිල්ලා වැරදිලා හරි කරයි කියලා හිතන යම් කතාවක් තියෙන. අපිට ෂුවර් නෑ ඔබ. කවදාරි දවසක ඔබ නිකන් නිකමට හරි තමාට අයසල් වැසියෙක් ඇවිල්ලා ඔබේ උළුවට මොකක් හරි දෘෂ්ටියක් දාලා යනවා. නැත්නම් ඔබ කාගේ හරි දෘෂ්ටියකට අහු වෙනවා. එහෙම නැත්නම් කවුරු හරි ඔබේ ඥාතියෙක් ඇවිල්ලා කියනවා කේ බලන්න පුතා මොන අපරාධයක්ද ඔය කරලා තියෙන්නේ ඉගෙන ගත්ත නම් අද කොහෙ ඉන්න පුළුවන් කෙනෙක්ද හරියට කන්න දෙන්නෙත් නැල්ලුනේ කවුරු හරි බින්දින දවසක ඔබේ ඔළුවට ඔන්න ඔය කියන ඌර චක්‍රමාලේ දාලා ගියාට පස්සේ ඔබ එනවා ඉතින් මෙහෙ අපි ඔබේ පැත්තේ ඉන්නේ මං කිව්වර පිළිගන්න මොකද මං දැන් තව චුට්ටින් ඔබට ඒක තේරෙයි මං ඔබේ පැත්තේ මේ ඉන්නේ කියලා අපි කරන්නේ පින්දින පුතාලත් එක්ක වාඩි වෙලා අපි ඔබේ චරිතය රඟපානවා එතන දැන් ස්වාමීන් වහන්සේ එක පැත්තක ඉන්නවා පුතා තනි පැත්තක ඉන්නවා අපේ ස්වාමීන් වහන්සේට කියනවා ස්වාමීන් වහන්ස ඔබ අතර දැන් තියෙන්නේ මේ පුතාගේ අම්මා වෙන්න මේ පුතාගේ අම්මා වෙලා මේ පුතාට ඒත්තු ගන්නවන්න පුතේ ඕක නෙමේ කරන්න දෙන්න අපි යන් ගෙදර මට පුතා නැතුව ඉන්න බෑ පුතාට මං ගේම් ගහන්න දෙන්නම් පුතාට මං ටීවී බලන්න දෙන්නම් පුතාට මං කම්පියුටර් එක සෙල්ලම් කරන්න දෙන්නම් පුතා මං තැන් තැන් වල එක්කන් යන්නම් අල්ල අලුබෝ ගෙදර නංගිත් ඉන්න පුතා එනකම් බලාගෙන හරිද ඔය ඔක්කොම ටික කියලා මේ පොඩි එකාගේ ඔළුවට කොහොම හරි ගෙදර එක්කන් යනවා කියන කන්සෙප්ට් එක ඔබ හංසෙයි. ඒ රෝල් එක ප්ලේ කරන්න බෑ. අපි ඔබට උදව් කරනවා. අපි ඔබ ඒ දරුවා ට්‍රේන් කරලා තියෙනවා. ඔබ එන දවසට දරුවා ඒකට උත්තර දෙන්න. ඊට පස්සේ පුතාට කියනවා පුතේ දැන් උඹට කරන්න තියෙන්නේ ඔබ කියන ආදරයට මේ පුතාගේ අම්මා ඇවිල්ලා ඉන්නේ පුතාව එක්කන් යන්න පුතාට පුළුවන් නම් අම්මට තේරුම් කරලා දෙන්න ඔය අම්මා දරන් ඉන්න අදහස සම්පූර්ණයෙන් වැරදි අදහසක් අම්මා තනිකර මාර වසඟයට අහුවෙලා ඉන්නේ අම්මා ඔය කියන හැම කාරණාවකම තියෙන මුලා සහගත බව අම්මට තේරුම් කරලා දෙන්න මොකද පින්නේ මේ දහම සත්‍ය බව පෙන්වන්න තියෙන හොඳම ක්‍රමයක් මොකක්ද දන්නවද තර්ක කරලා ඔප්පු කරන්න බලන්න දහම වැරදි කියලා වැරදි දුර යන්න බෑ ඕනම සත්‍යයක් එහෙමයි ඔප්පු කරන්න උත්සාහ කරොත් පින්නේ මේක වැරදි කියලා වැරදි දුර යන්න බෑ බොහොම ටික දුරකින් අහු වෙනවා මේ ගොඩ නගන තර්කේ වැරදි කියලා මොළය බුද්ධියක් තියෙන මනුස්සයෙක් නම් ඒක කතා කරන්නේ ඒ නිසා අපි ඒ දරුවන්ට මේ දවස්වල ට්‍රේන් කරනවා පින්නතුනේ මාරයාගේ නියෝජිතව ආවහම ඒ පුතාව මාර ගමනක් එක්කන් යන්න ආන් ඒවට උත්තර බඳින්න ඕනේ කොහොමද කියලා අපි දරුවන්ට ට්‍රේන් කරනවා මං කිව්වා මං ඔබේ පැත්තේ ඉන්නේ ඉතින් අපි රිහර්ස් කරනවා පින්නතුනේ ඒවා හොඳ නැද්ද අන්තිම වෙන බින්දුව ඔබට කියන්න එකම එක කතාව ඉතුරු කරන්න මොකද ඔබ නැත්තම් දාන කිසිම තර්කයක් පින්නතුනේ invalid තර්කයක් කියලා. ඒ කිසිම පදනමක් නැති තර්කයක් කියලා ඒ පුතාලට පුළුවන් කරනවා ඔබට අනිත් පැත්තට උත්තර දෙන්න. එක දෙයක් හැරෙන්න. මේ කට ගහගෙන අම්මත් එක්ක නේද? මෙහෙමනේ. මං අම්මා. යනයන්. ඔන්න ඔය කතාව කිව්වොත් ඉතින්. ඒ කියන්නේ ඔබට ඇත්ත නම් බින්දනේ බලහත්කාරකමෙන් විතරයි දරුවව එක්කන් යන්න පුළුවන්. ඒ දරුවගේ හිත වෙනස් කරලා නම් ඔබට එකන් යන්න බැරි මට්ටම වෙන තැන අපි ඒ දරුවව හදනවා. මොකද කියන්නේ? මොන නැත්තම් ඉතින් කලින් කලට එනවා ඉතින්. ආච්චි අම්මා එනවා. ආච්චි අම්මගේ අම්මා එනවා. නංගි එනවා. අය අල්ලපු ගෙදර මිනිස්සු එහෙමත් එනවා අපි හඳුනන්නේ. අල්ලපු ගෙදර මිනිසුන්ටත් එකපාරට මේ මොකක්ද උනක් බහැලා. ඒත් එනවා ගම් හතක එහා මිනිසුත් එනවා සමාහල්ලාවට මේ පුදුම සසර ගනුදෙනු පින්වදනේ මේ වැඩේ එකයි පුදුම සසර ගනුදෙනු අපිට මේ මිනිසුත් එක්ක මාත්‍රයක්වත් තරහ කමනා අපේ නැහැ අපි දන්නවා පින් මේ 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 ටික තේරෙන්නේ නැති නිසායි මේ ප්‍රියංගෙන් වෙමීමේ දුක වේ දැනෙන්නේ සමහරට මේ මිනිස්සු ඇවිල්ලා කියන සමහර කතා පින්වදනේ මේ ආත භූත නැති කතා කියන්නේ කිසිම ගැළපීමක් නැහැ එයා ඒක රෙකෝඩ් කරගෙන පස්සේ ඇහුවනම් ඒ මනුස්සයටම තේරෙනවා මොකක්ද මම මේ කිව්වේ කියලා. මෙහෙම මනුස්සයෙක්ගේ දරුවෙක් කියවන සුසු නැති බව ඒ මනුස්සයටම තේරෙනවා වින්ග. නැත්නම් මේ වෙලාවට හිතට යමක් ඕනේ වුණාම එක එක කතන්දර හදනවා. ඒ කියන්නේ හරි නිර්මාණශීලී පුදුම කලාකරුවෝ වෙන්නේ ඒ වෙලාවට. නැත්නම් අපි ඊට වඩා බුද්ධිමත් වෙන්න එපා. නේද? කියන්නේ මනුස්සයෙක්ගේ පීඩාවට උත්තරයක් විතර පින්නේ දරුවෙක්ව සාසනය දෙන එක හරිද? දැන් මනුස්සයට කේන්ති ගියාම තව මනුස්සෙ මරණය හදිනවා. හරිද? මොකද ඔබට හිතෙන්නේ? මනුස්සයට කේන්ති ගියාම තව මනුස්සෙක මරණයක හරිද? 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 මොකද ටික වෙලාවකින් මේ මනුස්සයා කේන්ති බහිනව නේද පින්වතුනේ? ඊට පස්සේ මැරිච්ච මනුස්සයට පණ දෙන්න පුළුවන්ද අපව? බෑ. ආන් ඒ වගේ නේ ඔබම කියන්න පින්නේ අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට හිතට වාව ගන්න බැරි දුකක් එනවා. නමගේ දරුවා නැහැ කියලා. ඒකට පින්නේ දරුවා බිල්ලට දීලා හරියනවද මාරයට? ඔබ මේ වෙලාවේ උත්තර දෙන්නේ සිහි කල්පනාවෙන්. දැන් සිහියෙන් ඉන්න. මොකද ටික වෙලාවකින් සිහිය යනවා පින්නේ මේ වෙලාවේ. ඔබේ ඥාතියෝ ටික වටේට ඇවිල්ලා ඔබට එක එකව කියද්දී ඔබේ සිහිය නැති වෙනවා මේ වෙලාවට. මොකද අසත්පුරුෂ සේවනේ. ඒතර සිහිය නැතව. ආන් මේ වෙලාවට පින්නේ ඔක්කොම මෙහෙ ඇවිල්ලා දරුවෙක් එක්කන් යන උත්සාහ කරනවා. ඉතින් අපි 13 minus ඒවත් අපේ Noble Heart එකේ දරුවෙක් එක්කත් වැඩි පටන් ගන්න තියෙනවා. ඒ කියන්නේ ඔබට එක කරදරයි කියන්න පුළුවන් කරවල තියෙන අන්තිමට. මෑ කට ගහන් ඉන්නේ මාත් එක්ක මං තාත්තතුගේ. මෙහෙම. අන්තිමට ඔච්චර අපිට කියන්න වෙන්නේ බෙන්ගද. මොකද එතන ඒකට ඉතින් උත්තර දෙන්න බෑනේ. එහෙනම් ඉතින් ආරකේ කුම්බෑ කියද්දී ඒකට අපිත් එක්ක සාකච්ඡා කරලා උත්තර දෙන්න ඕන යන්න බෑනේ තියෙනවා. තමයි එහෙම කිව්වට. මගනේ මොලේ බුද්ධිය තියෙන කතාවක් නම් කියන්නේ අපිට ඒකට තර්කයක් නෝක ගොඩනගලා ඒක එක්ස්ප්ලেইন කරලා දෙන්න පුළුවන්. ඔය කියන කතාව වැරදිනේ කියලා. නමුත් අපි ඒ දරුවව සන්නද්ධ කරලා තියෙනවා අපි මේ දහමෙන්. මේ බ්‍රේන් වොෂ් නෙමෙයි. මේ කිසිම දෙයක් පිළිබඳ බ්‍රේන් වොෂ් නෙමෙයි. මේ සත්‍ය එච්චරයි. සත්‍ය කියලා කියන්නේ තනියෙන් නැගී හිටින එක. බොරුවක් කියලා කියන්නේ පිළිබඳ බොරු 100ක් පාවිච්චි කරලා නගා හිටුවලා තියන්න වෙන එකක්. ඒකනේ කියන්නේ ඒක බොරුවක් කියව බොරු කීයක් කියන්නේ නැද ඒක වහන්නේ. 100ක් කියන්නේ නැනවා. ඒක සත්‍යයක් කිව්වොත්. එච්චරයි. සත්‍ය තනියෙන් නැගී හිටිනවා පිළිබඳ. දැන් අපි ඔබට කියන්න පින්නේ අපි දවස ගානේ වැඩසටහන කරනවා. දැන් මේ ගිය සති දෙකේ දැන් අපිට ගිය සතියේ ගුරු ස්වාමීන් වහන්සේ මතක් කරා අනගාരികාරාමේ වැඩ බොහොමයක් අවසන් කළා. දැන් අපි අලුත් අනගාരികා මහත්මියලා පිළිගැනීමේ වැඩසටහනක් බොහොම නොබෝ කලකින් පැවැත්වෙනවා. ඒ නිසා ඒ වෙනුවෙන් අපේ අනගාരിക මහත්තුරු ස්වාමින් වහන්සේලා ඒ රැස්වීම පවත්වලා ආදි වශයෙන් කරගෙන මේ බොහොම වෙහෙසි වුණා අන්තිම කාලය තුල. ඉඳි වරාගෙන සමාට උදේ එළි වෙනකන් ඒ මීටින් තියෙනවා. අනගාരിക මහතුතුමා සමාට දවස් ගණන් එහි ඉඳගෙන කටයුතු කරගෙන පුදුම විදිහට මහන්සි වෙනවා පින්වතුනි. ඉතින් අපි ඒ මහන්සිලා පින්වතුනි සාසනය වෙනුවෙන් කරපු දේවල් වෙනුවෙන් අපිට තෑගි හම්බ වෙනවා. අපිට ගතමනාව හම්බ වෙනවා. ඉතින් අපිට ගිය සති දෙක පින්වතුනි ගුරු ස්වාමීන් වහන්සේ ඒවා අනෙක් ඔක්කොම වැඩ ටික පැත්තකින් තියලා මේ අපි කළ යුතු යුතුකම් ටික කරමු. නමුත් එතනින් එහාට මේ මතු යම් කාලයක සාසන උන්නතිය උදසා කරන මොන හරි වැඩ අපි කරන ඒවා තියෙන ආරාමේ ඒවා පොඩ්ඩකට తాවකාලික පොඩ්ඩක් තියලා ඒ නගාගත් පුණ්‍ය ශක්තියෙන් ඵලදාව උපයව ගන්න හොඳට මේ බණ දහම ඇසුරු කරගෙන අපි කටයුතු කරමු කියලා. ඉතින් ඒ කාලය තුල පින්වතුනි අපි එක දරුවෙක් ගන්න. දරුවෝ අපි ගාව ඉන්නවා 38ක් විතර 18 minus දරුවෝ. ඒ හැම දරුවෙක්ටම පින්වතුනි දවස ගානේ ස්වාමීන් වහන්සේ නමක් කරලා ඒ දරුවත් එක්ක සාකච්ඡා කරන දහම. මේ දහම් න්‍යාය. දහම් න්‍යාය සාකච්ඡා කර කර පින්වතුනි බලන්න මේ අපේ මේ ඔබේ දරුවා ගෙනලා බාර දුන්නේ කොතනටද කියන එක පින්වතුනි අපිට මතක් කරලා දෙනවා මේ කියන්නේ. ඔබ ওই දරුවව ගෙදර හිටියා නම් පින්වතුනි දවස ගානේ YouTube එකෙන් ওই දරුවාට බණ කියනවනේ. අපි නෙමෙයිනේ බණ කියන්නේ. මේ ලෝකේ ආශ්‍රාදයිය, මේ ලෝකේ සාරයිය, මේ ලෝකේ සැපයිය. ඔන්න ඔහොම කීකෙබින්න YouTube එකෙන් එක එක දේවල් ඒ දරුවගේ ඔළුවට දානවා. ඒ දරුවගේ ඉස්කෝලේ යන යාළුවෝ පින්න එක එක දේවල් ඒ දරුවගේ ඔළුවට දානවා. නමුත් මෙහෙදි පින්වතුනේ දහමක් අවබෝධ කරගත්තු අවබෝධ කරගෙන යන මහා සංඝරත්නය. ඒ දරුවට පින්වතුනේ දහමින් පෝෂණය කරනවා. ඒ කියන්නේ ඒ හිත ශක්තිමත් කරනවා පින්වතුනේ. මාර වසඟයට අහු නොවෙන්න. මාර ප්‍රවාහයට ගහගෙන යන්නේ නැති වෙන්න. ඒ කියන්නේ දුකටපත් වෙන්නේ නැති වෙන්න. ඉතින් අදේ දරුවන්ට පුළුවන් පින් ඔබ පීඩාවටපත් වෙලා හරි ඇවිල්ලා දරුවට කිව්වොත් එහෙම පුතේ යන් එන්න යන්න ගෙදර කියලා ඒ දරුවට පින්වදින්න පුළුවන්. අද ඔබත් එක්ක කතා කරලා ඔබේ හිතත් සනසලා ඔබ යම් අවිද්‍යාවක ඉන්නවා නම් පින්වදින්න ඔබටත් කරුණු කාරණා තේරුම් කරලා දීලා අම්මට ඔය මාව පුතා වගේ දැනෙන නිසානේ අම්මේ මං අම්මා මාව එක්කන් යන උත්සාහ කරන්නේ. ඇත්තටම පින්වදින්න ඔබ කියලා පුතාට කිව්වොත් එහෙම අද ඔබේ දරුවට කිව්වොත් එහෙම පුතේ යන් එන්න ගෙදර කියලා මාත් එක අමනාපෙන්න එපා. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහයි ඔබෙන්. අම්මේ මං එන්න. හැබැයි අම්මගේ පුතා ළඟ නැතිකොට අම්මගේ හිතට දුකක් තියෙනව නේද? අන්නේ දුක නැති කරගන්න ක්‍රමය මට කියලා දෙන්න මං එන්න. මොකද දවසක මං අම්මත් එක්ක ආවොත් මටත් දවසක පුතෙක් හිටියොත් අන්නේ පුතත් ගියොත් එහෙම මට ප්‍රශ්නයක් තියෙනවනේ. අම්මට දැන් ওই තියෙන ප්‍රශ්නේ. අන්න ඒකට අම්ම මට උත්තර දෙන්න මං එනවා. චෙක්මේට් නේද? මොකද ඒ ප්‍රශ්නේ උත්තර දෙන්න පුළුවන් නම් දැන් පුතා එක්කන් යන ඕනෙත් නැහැ. අම්මා කිව්වොත් එම් නැහැ පුතේ මට නම් ඒකට උත්තරයක් නැහැ කියලා. එහෙනම් එක්කන් ගිහලා හරියන්නේත් නැන්නේ. හවුද නැද්ද? එහෙනම් ඉතින් අම්මට කියන්න දෙන්න පුතාට අම්මේ ඉතින් අම්මා පොඩ්ඩක් ඉන්න මම අම්මට පොඩ්ඩක් මම මේ මන් තේරුම් ගන්න තියෙන දහම අම්මට කියන්නම්. ඉතින් අම්මා තේරුම් ගන්න උත්සාහ කරන්න ඔය අම්මගේ හිතේ තියෙන දුක නිකන් තේරුමක් නෙවෙයි දුකක් කියලා. ඉතින් ඇත්තටම එහෙම පුතෙක් නෙමෙයිද වදපික ඔබට වාසනාවක් වෙන්නේ. ඔබේ හිතට පීඩාවක් එදෙපින් නේ දරුවාට පුළුවන් නම් ඔබේ හිතරේන පීඩාව සංසිඳවන්න වචන කීපයක් කියලා. අන්න එහෙම පුතෙක් නෙමෙයිද පින්වතුනි මේ ඔබට මහ වාසනාවක් වෙනවා. අන්න එහෙම දරුවෝ පිඳින්න තමයි අපි මේ හදන්නේ. අපේ අම්මා ඉන්නේ නැහැ පිඳින්න, මාව එක්කන් යන්න. දැන් නමුත් මේ ඉන්නේ අම්මලා. සසරත් තිස්සේ අම්මලා වෙච්ච පිරිස. මගේ මේ අත්බැවේ අම්මගෙන් බීපු කිරි ටික පිඟුදනේ. මෙහෙම මෙච්චරයි නං. ඔබත් එක ඔබ අම්මා වෙලා හිටපු කාලේ බීපු කිරි ටික පිඟුදනේ. දාන තව ලෝකයක් හදන්න වෙයි. ඒ නිසා අපිත් මේ දහම දෙසන්නේ පිඟුදනේ ඔබට හිතේ තියෙන ප්‍රශ්න වලට උත්තර හොයාගන්න. අවුද ඔබ හරි අසරණ වෙනවා හිතේ පීඩාව ආවට පස්සේ. ආන් ඒ වෙලාවට පිඟුදනේ ඔබට ආයේ මේ හිතන්න හැකියාවක් නැහැ ඒ වෙලාවේ. ඔබට මොකද්ද පීඩාව? ආන් ඒ පීඩාවෙන් නිදහස් වෙන්න කරන්න ඕන දේ කරන්න හිතන එච්චරයි. ඒ හැටි සමහර කර ගහයි. ගෙදර බඩමුට්ටු පොළොවේ ගහයි. බලන්න එහෙම වෙලා නැද්ද කියලා. ඔබ ගත කරන ජීවිතවල පින්වදින ප්‍රශ්න විසඳුනේ එහෙම නෙමෙයිද? පෞල් ජීවිතය තුළ ප්‍රශ්න විසඳුනේ එහෙම නෙමෙයිද? කල්පනා කරලා බලන්න. මතක් කරලා බලන්න මූණ ඇඟිලි පාර තිබ්බේ නැද්ද කියලා. ඒ මගෙන් මැනික කියලා ඔය මූණත ගාවලා නෙමෙයිද? කේන්ති ගියා අත දිග හැරුවා දුන්න ටෝර් ගාලා. එම මම කියද්දිත් මතක් වෙනවා ඉතින් සමහර ඇහැට කඳුලකුත් එනවා ඉතින් අනේ ඕනේ තමයි මට දැනුන් නිකන් දැනෙනවා වගේ කියලා. මොකද මේ ජීවත් වෙන හැටි ඉගෙන ගත්තේ නෑනේ. හඳට යන හැටි ඉගෙන ගත්තේ. ගණන් හදන හැටි ඉගෙන ගත්තේ. ජීවිත ජීවත් වෙන හැටි ඉගෙන ගත්තේ නෑ. ඇත්තටම හරින මනුස්සයෙක් වෙච්ච එකම ඉගෙන ගන්න ඕනේ මොකද්ද බේංගුතේ? මනුස්සය කියලා ජීවත් වෙන හැටි. මොකද මනුස්සයෙක් මනුස්ස වෙලා ජීවත් වෙන හැටි ඉගෙන ගන්න නැත්නම් ඉන්නේ ඒනි තිරිසනෙක් නේ. ඒකයි වැඩේ. ඉතින් අපි මම ඔබට තේරුම් කරලා දෙන්න උත්සාහ කරන්නේ බේංගුතේ. මන්ට බෑ වෙන්වීම නවත්තන්න. මොකද ඔබේ දරුවට පින් යම් දවසක මේ දහම වැටහුණා. දැන් මට මෙතන පේනවා දරුවෝ කීප දෙනෙක් ඉන්නවා. ඔබ මෙහෙ එක්කන් ආව නම් මට කරන් දෙන්න නැහැ ඉතින් දැන්. ඒ දරුවන්ගේ හේතු වාසනාව තිබ්බොත් එහෙම මේ දරුවන්ටත් තේරෙනවා මේ කියන වල යමක් කමක් සත්‍යක් තියෙනවා කියලා. මේ දරුවට දහම තේරුණොත් එතනින් එහාට අමාරු වෙටෙන්නේ අම්මයි තාත්තයි. අම්මයි තාත්තට දහම තේරුණොත් හරි. නත්පින්නේ මට දැනනවා. ඒ කියන්නේ මට තේරෙනවා ඔබේ ගෙදර තියෙන ප්‍රශ්නේ. සමහර දරුවට දහම තේරෙලා අම්මලා තාත්තට දහම තේරෙලා නැහැ. මා පුදුම අසන්න වීමක් අසන්නේ මේ වෙලාවේ. දරුවට එන්න ඕනේ සාසනයට. නමුත් අම්මා කියනවා පුතේ උඹ ගිහිල්ලා කොහොමද? මම මැරෙයි. සමහරට වෙන්නේ ගෙදර අම්මර තේල්ලා තාත්තර තේල්ලා නැහැ. තාත්තා රණ්ඩු වෙනවා ගෙදර අම්මත් එක්ක. අපි දරුවෝ හැදුවේ ඔහෙට යවන්නේ. ඒවල රණ්ඩු සමාල්ලා. සමහර තාත්තර තේල්ලා අම්මර තේල්ලා නැහැ. ඉතින් මෙතන දහම තේරුන්නේ නැත්නම් ඒ හිත පීඩාවටපත් වෙන හිතක්. ඊට පස්සේ ඒ හිත හොයනකද හොයන්නේ Tamanට ඕනේ දේ හොයනවා. ඇයි සතුට හොයනවා? මොකද සතුටෙන් ඉන්න බව තේරුම් ගන්න නැන්නේ. එනිසා සතුට හොයනවා. මේ නිසා මම කියන්නේ හොඳම දේ තමයි පින්දුන ඔබ බනහන් එනවා නම් ගොඩක් දුරට පවුලක් විදිහට එන්න පුළුවන් නම් හොඳයි. ගෙදර අම්මයි තාත්තයි පුතයි දුවයි කට්ටියට මෙන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මොකද එතකොට අඩුම තරමේ හැමෝටම එක දේශනාව ඇහෙනවනේ පින්දුන. එතකොට හැමෝටම එක ගානට වගේ තේරුම් යයි කරුණු කාරණා. පොඩ පොඩ හරි තේරුම් යයි. මම දන්නවා හැම ගෙදරකම ඕක කරන්න බැරි බව. මොකද සමහර අය පින්දුනේ පින නැහැ. තථාගතයන් වහන්සේ ලෝකෙ පහළ වෙලා ඉන්න කාලෙක බුදුබණ ටිකක් අහන්න පින නැහැ. ඒ හැටි. පින නැති කම මම කරන්න. හැබැයි ලෝමේ ටිකට් එකක් ගත්තොත් ගන්න ටිකට් එක ගැදෙනවා. ඒකට පින දිනනවා. ජොබ් එකකට දැම්මොත් එහෙම අනිවාර්යෙන් එනවා ඔෆර් එකක්. ඉල්ලන දේ හම්බෙනවා. මම පුදුම ලැබීමක් තියෙන. හැබැයි පුදුම නොලැබීමක් තියෙන. මනුස්සයෙක් කියලා ලබන්න ඕන එක ලැබෙන පිනක් නැහැ. බුද්ධ ශාසනයේ තියෙන කාලෙක. ඒ නිසා පුළුවන් ඉදිරිය පින් හැමෝම පිනට දහමට නැඹුරු කරගෙන ඔබ උත්සාහ කරන ඔබේ ගෙදර පවුල් සංස්ථාව පුළුවන් තරම් පින් මේ අර්ථයක් ඇති වැඩක් ඇති වැඩ පිළිවෙලක් තුල යොදවන්න. මම කියන ඔබට පුළුවන් ඔබට පුළුවන් ඔබේ පවුල වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමයෙන් කරන්න පින් උතුනේ. හැමෝම මේ ගමනේ යන්න පුළුවන් නම් ඔබ දවසක් එනවා එක එක්කෙනා එක එක පාරවල් යන සිද්ධ වෙනවා. කොහොමත් ওই දවස එනවනේ පින්වතනේ. මං කියන්නේ ඒකයි. අද දරුවා අතහැර ගන්න බැරි අම්මා දවසක දරුවව දාලා යනවා. මොන අසාධාරණ වැඩක්ද? බන් නැද අසාධාරණ නැද්ද කියලා? පුතේ උඹ මාව දාලා යන්න එපා. මට වැය උඹට යන්න දෙන්න. කියන අම්මා තව අවුරුදු 20කින් මොකෝ කරන්නේ? අම්මා කපෝති. මහා පුදුම අසාධාරණ කතාවක්නේ පින්දනේ ඒක. ඉතින් මාව දාලා යන්න එපා නම් අම්මත් මොකද කරන්න ඕනේ? දාලා යන්න නැතුව ඉන්න ඕනේ. මට ඒ නිසා වෙන්නේ නැති කාලා යන්න නැතුව ඉන්නේ මලට පස්සේ. මං කියන්නේ ඒකයි. වගකීමකින් කටයුතු කරන දෙමාපිය පින්දින අනිවාර්යෙන් තමන්ගේ දරුවන්ට කියලා දෙන්න ඕනේ අම්මා තාත්තා නැතුව මොකද නැති වෙන දවසක් එනවා. ආන් එදාට අනන්න නැතුව ඉන්නේ කොහොමද පුතේ කියලා. දරුවට ආදරේ විතරක් දුන්නාට මදි පින්දනේ. ඒ ආදරේට දරුව ඇබ්බැහි වුණොත් එහෙම ඊට පස්සේ දරුවට අම්මා තාත්තා නැතුව ඉන්න බැරි වෙන මට්ටම ආවොත් එහෙම තමයි ඒ අඬනවනේ පින්දනේ. ඇයි ඔබ සතුටු වෙන්නේ ඔබේ මලගෙදරදී පුතා ඇඬුවොත්? ඉත අපේ ගුරුහාඳුර අපිට කියලා දෙන්නේ මොකක්ද දන්නවද? මං අපවත් වෙන දවසක තොපිලක අවුරුරේ අඳලා තිබ්බොත් එහෙම නිවන් පුරෙන් එවල කයින් පාරක් ගහලා යන්නේ කියලා. හයිපින් වෙනුනේ උන්වහන්සේට ඊට වඩා අපහසයක් තියනවද කරන්න? එතන අඬන මනුස්සයා මොකද්ද කියන්නේ? මෙච්චර කාලයක් ගුරුහාඳුර අපිට බණ කිව්වා. හැබැයි බණ මාත්‍රයක්වත් මං අවබෝධ කරගත්තේ නැහැ. හයිපින් වෙනේ දාරත් ප්‍රියයන්ගෙන් වෙන්වීම දැනෙනවනම් මොන අපරාධයක්ද ඒ? උන්වහන්සේ උගුල රේරා වෙනකම් පින්ගෙන අපිට දහම කියලා දහම කියලා දහම කියලා කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා අන්තිමට උන්වහන්සේ අපෙන් වෙනකොට අපි අඬනවා. ඒක ඊකික ගාඬනවා. මොන මොඩඩද ඒ? ඒ උන්වහන්සේ අපිට ආදරෙන් සෙනෙහසෙන් මේ දහම දුන්නේ අඬන්නද උන්වහන්සේ යනකොට? මම ඔන්න අද ඔබටත් කියන්නම් ওই ටිකම. උන්වහන්සේ අපවත් වෙන දවසක ඔබ හිටියොත් පින්ගතනේ. අපි හොයන උන්වහන්සේ අපහාස කරන අය මෙච්චර කාලයක් ඇවිල්ලා නිකන් අපරාධ රොටි වලට කියපු සල්ලි කියන එක අපිට ප්‍රත්‍යක්ෂ කරවන්නේ කවුද කියලා. අපි බලන් ඉන්න ඔබ ඇස් දෙක දිහා ලේන්සු ගේන්න බෑ එදාට. ඇවිල්ලා කියන්න බෑ මේ හෙම්බ්‍රිසාව අපේ හඳුන්නේ කියලා. එදා හෙම්බ්‍රිසාව ඕන්නේ නෑ. අපහාස කරන්න එහෙම එපා අපේ ගුරුවරයා. මේ ගිය සති දෙකේ වින්නතනේ ගුරු සාමින් වහන්සේ ඒ සති දෙක පුරාවට දේශනා මේනකොට 20ක් කළා තියෙනවා. මොකද ඒ වැඩසටහන පුරාවට අපේ ආරාමයේ සියලුම සාමින් වහන්සේලා සියලුම සාමින් වහන්සේලා වින්නතනේ කුඩා කණ්ඩායම් වලට බෙදලා උන්වහන්සේ හමු වෙන ගුරු කුටියට වැඩලා උන්වහන්සේ අපි හැමෝටම වින්නතනේ දහම් න්‍යාය මුලින්නම් කියලා දුන්න වින්නතනේ පැයක් එකමාරක් දෙකක් තුල අපි හැමෝටම ඒ ආදී මාදිර වින්නතනේ ඔබට කරන දේශනා ටිකක් කරා කිසිම අඩුවක් නැතුව. දැන් පැය 4 5ක් මෙතන ඇවිල්ලා උනාද දේශනා කරනවා. ඒ ටිකත් කරා. දැන් අදත් දේශනාවක් තියෙනවා. මම කියන්නේ ගුරු පඬුරු වෙන්න ඕනේ පිංගුද නාන් ඒවා. ප්‍රියංගෙන් වෙන්වීම දැනෙන්නේ නැති වෙන එක. ඔබේ අම්මගේ මලගෙදරදී පිංගුද ඔබ ඇඬුවොත් මේක ගුරු හාමුදුරන්ට කරන අපහාසයක්. තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. ඇස් දෙකෙන් කඳුළු හැලුවට කමක් නැහැ අනික් අයට පේන්නේ නැත්නම් මිනිස්සු හිතාගෙන ඔබ අමානුෂිකයි කියලා. මේ බලහල්ලක මුන් බනහන්න කියලා මුන්ට වෙලා තියෙන හරියක්. ඕන වතුර ටිකක් ඉහගෙන හරි මූණට විටින් විට වොෂ්රූම් එකට ගිහිල්ලා එහෙම හරි අඬනවා වගේ පෙන්නන්න. නමුත් ඔබ හිත ඇතුලෙන් ඇඬුවොත් පින්නතනේ අනේ මගේ අම්මා මලහ කියලා. එන අපරාධේ බනහන්න ආවේ. අපරාධ තෙල් ටික අපි බණ කියන්නේ පින්වතුනි මේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න නෙමෙයි. මේ සාමාන්‍ය මිනිස්සු සාමාන්‍ය විදිහට ජීවත් වෙවි, සාමාන්‍ය දුක් වලට මැදි වෙලා සාමාන්‍ය විදිහට 11 මහා ගින්නට අහු වෙවි ඉන්න නෙමෙයි. මොකද මේ අර මම පටන් ගන්නකොටම කිව්වේ මේ වෙන කරන්න දෙයක් නැති නිසා කරන එකක් නෙමෙයි පින්වතුනි කියලා. මේ පැත්තට පන්සලක් තිබෙන්නේ නැහැ නිසා අපි පන්සලක් දාන්න හිතාගත්තා. එහෙම එකක් නෙමෙයි පින්වතුනි මේ. ඕන තරම් තියෙනවා රටේ ලෝකේ පන්සල්, හාඳුනන පන්සල් නැහැ පන්සල්වල. ඒ තරම් පන්සල්. මොකද පින්වතුනි දවසකට 5-6 දෙනෙක් යනවලු මහානායක හාඳුනු හම්බෙන්නේ සිවුරු අරින්න. දවසකට. ඒ මල්වතු පාර්ශවයෙන් විතරයි. තව ලංකාවේ තියෙන සීලම පාර්ශවයන්වල ස්වාමීන් වහන්සේලා ඔහොම කී දෙනෙක් යනවද දවසකට සිවුරු අරින්න. ඒ නිසා පන්සල් හිස් වෙනවා. දවසක් ඒ විදිහට ඔබට දානයක් දී ගන්නවා තාඳුරු කෙනෙක් හොයාගන්න බැරි. ඔය දවසේ ඒ කියන්නේ සිල්වත් වේවා දුසිල්වත් වේවා පින්තුනේ
කවුරු හරි ආඳුරු නමක් ඉන්නවා ඔබට සිවුරක් දැක්කහම මේ මහා සංඝරත්නය කියලා සිහිපත් කරගන්න. උන්වහන්සේගේ සිල්වත් බව නැති බව උන්වහන්සේලා දාල කාරණාවක් නේ. නැත්නම් ඔබ වහන්සේට මහා සංඝ ඔබට මහා සංඝරත්නය සිහිපත් කරගෙන දානයක් මානයක් පූජාව කරගන්න. එහෙම ආඳුරු නමක්වත් හොයාගන්න බැරි දවසක් ඒපින්නේ. මම හිතන්නේ මේ 20 30000කට එහා පැත්තේ නෑ දැන් අපේ ශ්‍රී ලංකාවේ ආඳුරු වහන්සේලා. බොහොම පොඩි පිරිසයි. ඉතින් එහෙවකට පින්වදනේ අම්මෙක් තාත්තෙක් මෙහෙට ඇවිල්ලා කිව්වහම පුතේ යන් යන්න කියලා. ඉතින් අපි මේ මුළු රටටම මේ දේශයටම මුළු මුළු ලෝකෙටම කරන අසාධාරණ දෙයක් නේ දරුවව ඒකට මානසිකව සූදානම් කරලා තිබෙන්නේ නැත්තම්. ඔබ අරන් යන ඔබේ පුතාව ඔබ දන්නවද මේ ලෝකෙට හැමි වෙන්නේ කවද කියලා? හ්ම්? දුකෙන් නිදහසන මාර්ගය පිළිබඳ ලෝකෙට දසන්න පහළ වෙච්ච මහ මුනුරේක හිමි වෙන්නේ. ඔබ හිතන්න එපා ඔබේ පුතා ඔබ විතරයි අයිති කියලා. මේ මුළු ලෝක ධාතුවරම අයිති. මොද අනාගතේ ඉන්නේ රහතන් වහන්සේ නම. ඒ නිසා අනාගතේ වහල ඉන්නේ රහතන් වහන්සේට පින්න අපි හැමෝටම අයිතියක් තියෙනවා. ඒකයි මං කියන්නේ ඔබ සිල් දෙන අදිෂ්ඨාන කරන්න. කවදාද දවසක පින්න අම්මෙත් තාත්තෙක් මෙහෙට ඇවිල්ලා දරුවෙක් එක්කන් යන හිතනොත් එහෙම පින්න ඒ මනුස්සයාගේ හිත වෙනස් වේවා කියලා. කවදාකවත් අම්මෙට තාත්තට එහෙම නොහිතේවා කියලා. ඔබ අදිෂ්ඨාන කරන මොද ඔබ කරන අදිෂ්ඨානයෙන් හරි බලවත් වෙනතනේ. අපි එකම පර්පස් එකෙන් නැවිල්ලා ඉන්නේ. ඔබ කරන අදිෂ්ඨාන හරි බලවත්. නිවන අදිෂ්ඨානයෙන් පිනක් කරන වෙලාවට පින්දින ආන්ගේ නිවනට අදාළ කාරණා වේ උපනිශ්‍රේ අදිෂ්ඨාන කරොත් පින්දින ඒවා හරි ප්‍රබලයි. මම මෙතන එනිසා මේ අද දවසේ මේ සභාවේ මම ඔබ සීල දනාගෙන ඉල්ලීමක් කරනවා. අදිෂ්ඨාන කරන්න. පැවිදි පින්කමක් ඔබට ඔබ සම්බන්ධ වෙන වෙලාවක පින්වතුනි. අලුතෙන් අනගාරික මහත්තයගේ මූණක් එහෙම දැක්කොත් නිතර යන්නේ නැයි දකින්නවනේ. අලුතෙන් අපේ 18 minus පුතේගේ මූණක් එහෙම දැක්කොත් ඔය පොඩි නෝබල් හාට් එකේ දරුවෙක් එහෙම දැක්කොත් පින්දින අලුත් මූණක් එහෙම දැක්කොත් ඔබ අදිෂ්ඨානයක් ගන්න. මේ දරුවගේ අම්මර තාතර කවර කව දාක්වත් මේ දරුව මෙහෙන් අරන් යනන් නොහිතේවා කියලා. මොකද පින්දිනේ ඔය ඔබටත් ඔය ඔබේ උරුමය ඔය තියෙන. ඔබටත් අයිති ඒ දරුවව. ඇයි ඔබේ දරුවට දාන්නේ දෙන්නේ? මක් කරන්න. හ්ම්? මේ මුළු ලෝකෙටම දායාදයක් දෙන්න නේද? රහතන් වහන්සේලම බිහි කරන්නේ නේද? ඒකයි මම කියන්නේ. ඉතින් මම නම් දකිනවා යම් ආත්මාර්ථකාමී ස්වභාවයක් එතන. කවුරු රැවිලා ඒව අරන් යන්න හැදුවොත් එහෙම. අනික මේක සමාල්ලාවට පින්නදනේ දෙමාපියෝ ඇවිල්ලා ඒ දෙමාපියන්ගේ හිතේ තියෙන පීඩාව සමහර දරුවෝ කැමති නැහැ යන්න. දරුවෝ අඬනවා. අනේ මාව අරන් යන්න එපා මේ අනේ තාත්තා මාව අරන් යන්න එපා මට ඉන්න දෙන්න කිය කිය. මේ දරුවා මෙහෙ කැමති. මොකද කැමති මේ අපි ටීවී බලන්න දෙන්න නිසා නෙමෙයි කැමති. මේ ටීවී හයි කරලා දිනන්නේ මේ එක එකටවත් channel එකක් අහුවෙන්නේ නැහැ. මේ තියෙන අපිට බනහන්න හදලා තියෙනවා. එක ආරාමයේ එක ටීවී එකක් ගන්න නැහැ පින්තුරින්. ඔබ බලන channel බලන්න. එක ටීවී එකක්වත් නැහැ ආරම්භ. අපි පත්‍රයක්වත් ගේන්නේ නැහැ ආරම්භ. ගේම් ගහන්න දෙන්නේ නැහැ. ඒ මොකුත් නැහැ. ගේම් ගහන්න දෙන්නේ නැහැ කියලා කියන එකත් නිකන් අපේ දරුවට කරන අපහාසයක්. මෙන්න ගේම් ගහන්න ඉල්ලන්නේ නැහැ. ඒ නිසා දෙන්න ඕනේ නැහැ. දහමක් නැති හිතකරන බින්දේ මේ ගේම් එකක් වටේ තෙන්න හදන්නේ. ඉතින් අපි වෙනදනේ අන්න ඒ පරිසරයේ ඒ දරුවා හදනවා. එතකොට ඒ දරුවට මෙහෙන් යන්න හිතෙන්නේ නැහැ. ඒ දරුවා හරිය ආදරේ මෙහෙට. සාසනයට ආදරේ, තථාගතයන් වහන්සේට ආදරේ, මහා සංඝරත්නයට ආදරේ, ශ්‍රී සද්ධර්මයට පුදුම ආදරයක් සෙනෙහසක් තියෙන්නේ. ඒ සුදු ගති වලට ඒ දරුවා හරිය ආදරේ. ඒ දරුවට ඉන්න ඕනේ. නම සමහර අම්මා කියනවා අනේ පුතේ යන් කියලා. ඉතින් මම කියන්නේ පින්දනේ වයස අවුරුදු 45ක් වෙච්ච අම්මා වයස අවුරුදු 13ක් වෙච්ච 14ක් 15ක් වෙච්ච පුතාව එක්කන් යන්න හදනවා. ඒ අම්මගේ පීඩාව විශ්ස ගන්න බැරි නිසා මං කියන පින්නේ අපරාධ නේද අවුරුදු 45ක් උනේ මොකයි කරේ අවුරුදු 45 තිස්සේ අම්මන දරා ගන්න බැරි පීඩාව පුතාට දෙනවා නම් ඉඳන් උඹ දරා ගන්න මට දරා ගන්න බෑ කියලා හ මම කවුරුත් දොස් කියනවා නෙමෙයි නිකන් ඇදිලා ආපු නිසා කියන්නේ ඇත්තටම බින්දින ඔබ මේ ලෝකෙට ජාතක කරා දරුවෙක්. හරි ඒක මහා පුදුම දෙයක්. ඔබේ යුතුයකම සම්පූර්ණ කරන්න. ඔබ දන්නව නේද බින්දින ඔබ තරම් ඒ දරුවට කවුරුත් ආදරය කරන්නේ නැහැ කියලා මොන අම්මෙක් තාත්තෙක් එක්කවත්. එහෙනම් ඇයි බින්දින ඒ දරුවට තව අම්මෙක් හම් වෙනකම් බලන් ඉන්නේ? හ්ම්? ඇයි ඔබේ දරුවට තව තාත්තෙක් හම් වෙනකම් බලන් ඉන්නේ? ඔබ හොඳටම දන්නවා නම් ඔබ තරම් ওই දරුවට ආදරය කරන්නේ නැහැ කියලා මේ ලෝකෙ කිසිම අම්මෙක් තාත්තෙක්. එහෙනම් ඔබේ දරුවගේ අන්තිම අම්ම වෙන්නකො. අපි එක කරලා දෙන්නම් ඔබට. ඒ දරුවා හැමදාම ඔබට තමයි අම්මා කියනවා නේ කාටවත් අම්මා කියන්න ඕනේ නැහැ. ඒ කටින් ආය අම්මා කියලා කියවන්න එපා වෙන කිසිම කෙනෙක්ට. ඉතින් අන්න ඒක දැන්. දරුවව දුකින් නිදහස් කරන්න. ඉතින් ඒක කරන්න තියෙන පින්දින මෙන්න මේ කොටස. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක. මේකට හේතුව පින්දුනේ වෙන්වීම නෙමෙයි. ප්‍රියයන් දකීම. මොකද ඇත්තටම පින්දින මෙතන මේ ඔබනම් ඔබට මේ තියෙන මස්කඳයි හිත්වලයි පේනවා ප්‍රියයෙක් විදිහට. ඇත්තටම කෙනෙක් විදිහට පේන මෙතන සත්වෙක් කියලා ඔබට පේනවා පින්දුනේ. ඔය ඇහැට පේන එකක් නෙමෙයි. ඔය හිත මැටලා ඉන්න මුලාව නිසා හිතට හැංගෙන එකක්. නිසා හිතට ඔහම ඇහැට ඔහම එකක් පේන්නේ නැහැ. අන්න ඒ නිසා පින්දුනේ වෙන්වීම ප්‍රියයෙක්ගෙන් වෙන්වීම කියලා හිතන්නේ. වෙන්වීම නෙමෙයි දුක. මේ දිනෙත් වෙන්වීමක් නේ. බලන්න ඔබට දුකයිද කියලා. දුක හිතුණාද කාටවත්? නෑ. මේ වෙන්වීමක්. ඔබ හොඳටම දකින්න ඕනේ මෙතනදී මේ රූප කොටස් එකක් වෙන් වෙනවා විතරයි කියලා. ඔබට ගානක් වන්නේ නෑනේ. නෑ ඇස්පිලිමක්වත් ගැහුවා. ගානක් වන්නේ නෑ ඒ කියන්නේ. නම මෙන්න මෙහෙම වෙන් වුණොත් එහෙම. ඒ කියන්නේ මෙන්න මේ දෙක අතර තියෙන දුර. වැඩි වුණොත් එහෙම. මේ රූප දෙක අතර තියෙන දුර වැඩි වීම ඔබට දුක ගෙනත් දෙනවා. මේ රූප දෙක අතර තියෙන දුර වැඩි වීම ඔබට ගානක් නෑ. ඉතින් මොකද්ද පින්දුනේ මේකේ තේරුම? පොඩ හිතලා බලන්න. ඒකට හේතුව තමයි මෙතන ඔබට පින්නේ සත්‍යයක්ව පේනවා. මමත් සත්වෙක්ය මගේ දරුවත් සත්වෙක්ය. මම කෙනෙක් මගේ දරුවක් කෙනෙක්. අපි දෙගොල්ලෝ ළඟින් ඉන්න ඕනේ. ආදරෙන් සෙනෙහසෙන් එකට වැළමින් ඉන්න ඕනේ. ඔන්නෝම ඔබට හැඟෙන නිසා පින්තුනේ මේ වෙන්වීම ඔබට දැනෙනවා මම මේ ප්‍රියයෙක්ගෙන් වෙන් වෙන්නේ කියලා. දැන් බලමු කොහේ ප්‍රියය කියලා. ගන්න මෙයා. ඇතනම් මෙයාව කියලා කිව්වත් වැරදින්. තම කමන්නේ අපර තාම හැංගෙනවනේ මෙයාව කියලා. මට පෙන්නන්න මෙයාගේ කොහෙද මෙයා ඉන්නේ කියලා. මේකේ තියෙන කැලරි ටික ඔක්කොම බලන්නේ මේ මළු වලට දාන්න බැරිද? ෂොපින් බෑග් ටිකක් අරගෙන. මේ ඔළුව අරගෙන බින් ඔබන්න බැරිද? හිස් කබලයි මොළ ගෙඩියයි ඕකේ තියෙන ටික ඔක්කොම එක බෑග් එකකට දාලා ඔබට ගන්න බැරිද? පුළුවන්. හරි. මේ අත් එකයි මේ කකුල් දෙකයි වෙන වෙනම බෑග් වලට දාලා දාන්න බැරිද? මෙන්න මේ මැද තියෙන කඳ කෑලි කෑලි වලට කපලා බින්ද මළු වලට දාලා ඔබට දෙන්න බැරිද? මෙන්න කිලෝ එකක් 500යි කියලා. බැරිද? පුළුවන්. ඇතර මිනිහ දන්නේ නැත්නම් මිනිහ මස් කඩේට ගිහලා දෙන්න පුළුවන් මස් කියලා හිතාගෙන ඉක්ුණා හරක් මස් කියලා හිතාගෙන. ඔව් අකුලක් ගන්න එපා මම මේ කියන දේ. මම මේ කාරණාවක ඔබට කියන්නේ යමක් තේරුම් ගන්න. කාරණා විතරක් තේරුම් ගන්න බුද්ධිමත්. එහෙම හිතන්න එපා මේ අයියා මොනවද කියන්නේ කියලා. එහෙම කන්නේ නෙමෙයි. මම මේ කතා කරන්නේ පින්දෙනි ඔබට මේ ප්‍රිය එක දැනෙනවා. ඒ නිසා ඔබ දුක් විඳිනවා. පවුන පින්දෙනි ඔබ දුක් විඳින්නේ. තථාගතයන් වහන්සේ ඉස්සරහා ඉඳගෙන පින්දෙනි පවුන ඔබ දුක් විඳින්නේ. බන් උන්වහන්සේගේ දෙනෙත් මානයට ඔබ ඇවිල්ලා ඉන්නවා. මහා කරුණාවෙන් උන්වහන්සේ ඔබ දිහා බලන් ඉන්නවා. එහෙම කෙනෙක් පින්දෙනි දුක් විඳින හොඳ නැහැනේ. මහා සංඝරත්නේ ඇහැමානට ඔබ ඇවිල්ලා ඉන්නවා පින්වතුනි උන්වහන්සේලාගේ උණුසුම ඔබට ඇඟට දැනෙනවා. දවස ගානේ ඇවිල්ලා ඔබ උන්වහන්සේලා වන්දනා කර ගන්නවා. පිරිත් නූල් අතේ බැඳන් යනවා. මෙන්න ඒ වගේ අය දුක් විඳින සුදුසු නැහැ. ඔබ වගේ පිරිසක් දුක් විඳින එක හරි අපරාධයක්. බල්ලෝ බලලු දුක් විඳින රකමක් නැහැ මෙන්න. මොකද උන්ට අපිට දෙන්න බෑ මේක. නමුත් ඔබ දුක් විඳින එක සාධාරණ නැහැ. ඒක හරිම වැරදි. දුක් විඳින්නේ මෙන්න මේක අවබෝධ නැති නිසා. එනිසා මම මේ එක එක විදිහට ඔබට තේරුම් කරලා දෙන්න උත්සාහ කරන්නේ ඔය ඔබේ හිතේ ඇති වෙන හැඟීමක් නිසා ඔය දුක එන්නේ මිසක් ඔය වෙන්වීම නිසා නෙමෙයි ඔය දුක තියෙන්නේ කියලා. බලන්න මේ හැඟීම කොහොමද එන්නේ කියලා පින්වතනේ. දැන් මෙන්න මේ කැලී ටික අපි රෝන්නම් කැලී කැලී වලට වෙන් කරලා මළු වලට දාලා දෙන්න පුළුවන් ඔබ ඔබට එතන පේන්න තියෙන මස් කඳක් විතරයි. නමුත් ඔබ දන්නවා බින්නේ එතනින් එහාට මෙතන තියෙනවා කියලා හිතවලක්. උදාවේ වැයවි යන හිතලක් තියෙනවා පින්දද. හැබැයි මේ කොහොම කිව්වත් පින්දදනේ ඔබ බලන් ඉන්න ඔබට මේක දිහා බලන් ඉන්න ඔබට මේ අත හිතෙනවා පින්දදනේ ඔබට මේ දරුවගේ අත කියලා. ඒ නිසා මේ දරුවගේ දකුණු අත මේ දරුවගේ වම් අත. එහෙනම් මේ දරුවගේ දකුණු කකුල මේ දරුවගේ වම් කකුල මේ දරුවගේ ඇඟ මේ දරුවගේ ඔළුව. එහෙනම් මේකමයි කවුද?
මේ දරුවා. අපි එක කෑල්ලක් ගම් බලන්න පින්වතුනි, මේ මේ ඔබ දරුවාගේ කියලා කියන එක කෑල්ලක් ගම් බලන්න. දරුවාගේ අත ගන්න. ඔන්න ගත්ත අත. මට ඔබ කියන්න බින්නේ මේ අතේ කොයි කෑල්ලද දරුවා? මට දරුවා හොයලා දෙන්න අතේ. අපි මොන විද්‍යාගාරයට අරන් ගියොත්ද පින්වතුනි මේක ඔබේ දරුවාගේ කියලා අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. ඔබ ගියේ ඇයි හැමදේම DNA? පින්වතුනි ඔබ ඇත්තටම DNA කියන කාරණාව ස්ටඩි කරලා තියෙනවා නම් සාමාන්‍යයෙන් උසස් පෙළ විද්‍යාවට වගේ තමයි ඒ තරම් ගැඹුරට යන්නේ. පින්වතුනි DNA වල තියෙන්නේ කොටස් වර්ගයක්. ඒ කියන්නේ අණු වර්ගයක් තියෙන පින්වතුනි තියෙන්නේ ඒ අණු එක පිළිවෙලකට හැදිලා තියෙනවා. හොඳ කාරණාවක් මම මේ කියන්නේ. දැන් මෙහෙම හිතන්න. දැන් මොකද ඔබ හිතනවා මේ DNA නිසා තමයි මම දන්නේ මේ මගේ දරුවා කියලා. ඒතර ඔබට හිතන මේ DNA කියලා කියන්නේ ඔබෙන් ආපු DNA කියලා. මේ ඔබෙන් ආපු DNA එකක් නෑ. ඔය තියෙන්නේ එක පිළිවෙලකට සැකැස්මක්. එච්චරයි. ඔය DNA කියන එක පින්වතුනි හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙම. මම සරලව ඔබට ඇඳලා පෙන්නන්නම්. හරි? මේ තියෙන්නේ එක රැහනක්. දැන් සාමාන්‍ය බලකට දෙනවා මෙහෙම DNA තියෙන්නේ. දැකලා දිනව නේද? ඔය සමහර TV වල එහෙම පෙන්නන්නේ. ඒතර මේ තියෙන්නේ මේ එක රැහනක්. මේ මේකක් අරගෙන මම මේ එක එක දිගට පෙළ ගස්සලා තියෙන්නේ. ඕකේ තියෙන පිළිදෙන්නේ එක එක જાතියේ අණු. ඇතරම කෙමිස්ට්‍රි මේ. අන්න ඒවා තමයි මේ කැලි වලින් මෙහෙම තියෙන්නේ. මේ නමුත් එක එක જાති වලින් තියෙනවා. එතකොට පින්වතුනි කොහොමද කෙනෙක් හොයන්නේ DNA වලින් මේ මගේ දරුවාද නැද්ද කියලා? ඒක හොයන්නේ මෙන්න මෙහෙම. ඔබේ ශෛලයක් අරගෙන පින්වතුනි ඒකිනුත් අපි DNA ගත්තොත්. ඔබේ දරුවා කියලා ඔබ හිතන් ඉන්න ඒ ඒ පුද්ගලයාගේ ඒ ඒ මනුස්සයාගේ DNA අරගෙන ශෛලයක් අරගෙන ඒකේ DNA ගත්තොත් පින්වතුනි ආන්න මේ දෙකේ තියෙනවා. මේ දෙක ඔන්නෝම පිළිවෙල මේ තියෙන පිළිදෙන සැකැස්මක්. මේක සැකැස්මක්. මොකද මෙන්න මේකෙන් කොපියක් හදද්දී ෆොටෝකෝපි ගන්නවා වගේ වෙන්නේ ඕක. දැන් ඔය සෛල බෙදෙනකොට මේක විද්‍යා පාඩමක් නෙමෙයි මම මේ කියන්නේ. මම මේ යම් කාරණාවක් කියන්න උත්සාහ කරන්න ඔය සෛල බෙදෙනකොට මොකද සෛල බෙදි බෙදිනේ පින්වතුනි ඔබ ඔබ ඔයම ලොකු වෙන්නේ. හරි ඔය සෛල බෙදෙනවා. ඒතර යුක්තාණුවක් හැදෙනවා කියලා කියන්නේ පින්වතුනි අම්මගෙන් භාගයයි තාත්තගෙන් භාගයයි එනවා. ඔන්න ඔය භාග දෙක එකතු වුණාට පස්සේ එකක් හැදෙනවා. හරි අම්මගෙන් එනවා මේක කොටසක් තාත්තගෙන් එනවා අනෙක් කොටස. ওই දෙක එකතු වුණාට පස්සේ අන්න එතන බිනා අම්මගෙන් කොටසයි තාත්තගෙන් කොටසයි ඔන්න එකක් හැදුනා. ඉතින් මේ දෙක හැදුනේ ඒ ශරීරය ඇතුළෙම තිබ්බ මෙන්න මේ වගේ සැකැස්මක්. ඒකේ කොපියක් ඔය හැදිලා තියෙනවා. ඒ කොපිය හැදෙන්න පින්වතුනි මෙන්න මේ කෑලි. හිතන්න මලු කීපයක් තියෙන මේ තැනේ දැන් හතරස් කෑලි තියෙනවා, රවුම් කෑලි තියෙනවා, ත්‍රිකෝණ කෑලි තියෙනවා. ඒ වෙනම මම ඇඳලා තියෙනවා. ඔබ හිතන්න මෙහෙම මලු තුනක් තියෙනවා කියලා. ඒකේ තියෙනවා හතරස් ඒවා. රවුම් ඒවා තියෙනවා. ත්‍රිකෝණ ඒවා තියෙනවා. ඒතර පින්වතුනි මෙන්න මේ කියන රහන කොපිය ගහන වෙලාවට මේකට අදාළ එක මේකෙන් ගන්නවා. මෙතන ඊළඟට තියෙන රවුමක් නේ, ඒ නිසා මේකෙන් එකක් ගන්නවා. ඊට පස්සේ ත්‍රිකෝණේ තියෙන ඒ නිසා මේකෙන් එකක් ගන්නවා. මේවා එන්නේ පින්දුන ඔබ කන ආහාර වලින්. ශරීරයට මේවා කොහෙන් හරි එන්නේ නැහැ. ඒවා එන්නේ පින්දුන කන ආහාරයෙන්. ඔබ කන බොන ආහාරය ශරීරයට ගිහිලා ජීර්ණය වුණාට පස්සේ කැරට් අලේ පින්දුන ඔබ කෑවට පස්සේ ඕක ශරීරය ඇතුළට ගියාට පස්සේ ශරීරයේ තියෙන කොටස් වර්ධනය කරන්න ඒවා නඩත්තු කරන්න අවශ්‍ය කරන විදිහට ඒවා වෙන් කර ගන්නවා. ඒ කියන්නේ කැලී වලට කඩා ගන්නවා. ඒක තමයි ජීර්ණය කියලා කියන්නේ. ඒකට තියෙන කැරට් අලේ ඔබ කටින් යවනකොටම පිටින් හපලන යවන්නේ. ඒ නිසා තලපයක් පිටින් බඩ ඇතුළට යවන්නේ. ඒ කියන්නේ ජීර්ණය පටන් ගත්තා. ඔතනින් තමයි පිටින් පටන් ගන්නේ ඕක කැලී වලට කඩන්නේ වැඩ පිළිවෙල. බඩ ඇතුළට ගියාට පස්සේ තවත් ඇසිඩ් වර්ග දාලායි පිත දාලායි ඒව මේවා තියෙන ඔක්කොම ටික දාලා බින්න ඕක තව පොඩි 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 වෙන කැලි වල කඩා ගන්න එක මේ කරන්නේ. අන්තිම වෙන පින්නේ අන්වීක්ෂයකින් බලන්න පුළුවන් වෙන තරමට පුංචි පුංචි කැලි වල කඩා ගන්නවා. ඔන්නෝම කැලිවලට කැඩුවට පස්සේ පින්වතනේ ශරීරය ඇතුලේදී විවිධ රසායනික ප්‍රතික්‍රියා එක්ක ඒවා සකස ගන්නවා පින්වතනේ මෙන්න මේ වගේ කොටස් වලට. දැන් ඊට පස්සේ එක සෛලයක් විභේජනය වෙන කාලය එනකොට අන්නේ සෛලය ඇතුලේ තියෙන DNA එකක් අරගෙන ආන්ගේ රටාවට අනුව මේ කඩාගත් දේවල් ටික තව ඒ විදිහටම කොපියක් ගහ ගන්නවා. දැන් මට ඔබ කියන්න මේ තුල කොහෙද ඔබේ දරුවා ඉන්නේ කියලා. හොඳට මම මේ කියන කාරණා තේරෙනවා නේද? මම ගැඹුරු විද්‍යා පාඩමක් නෙමෙයි මේ කරන්නේ. මේ නිකම්ම උඩින් මම මේ කරුණු ගොඩාක් සරල කර කර මේ කියන්නේ. සමහර විද්‍යාඥයෙක් හෝ ජෛව විද්‍යාඥයෙක් සියා බයොලොජි දන්න කෙනෙක් මෙන්දනේ හිටියොත් එම් කියන්නේ මොන බොරුද මේ කියන්නේ අපේ හඳුන්නේ කියලා. ඒකට හේතුව මම මේ ගැඹුරෙන් නෙමෙයි මේ ටික එක්ස්ප්ලেইন කරන්නේ. අපි ඉගෙනගත් අපි ඉඳින හියුමන් බයොලොජි A level වලට මම ඉගෙනගත් ප්‍රමාණය නෙමෙයි මම මේ ඔබට එක්ස්ප්ලেইন කරන්නේ. මේ බොහොම සරලව මේ කියන්නේ කාරණාව තේරුම් ගන්න විතරයි. මොකද ඔබ ඔබට බයොලොජි ලෙසන් එකක් නෙමෙයි මට අද කරන්න ඕනේ. ඔබට උත්සාහ කරන මේ මම මේ තේරුම් කරවන්න උත්සාහ කරන්නේ ඔය ඔබෙන් ප්‍රියයෙක් නෙමෙයි වෙන්ුණේ කියලා. වෙන්වීමක් විතරයි උනේ. ප්‍රියයෙක් වෙන්ුණේ නෑ කියලා. නැවත ඔබ කියනෝනේ මේ DNA වලින් තමයි මගේ දරුවා උනේ කියලා. ඔන්න කාපු කැරට් අලේ පින්තුනේ තලපේ කරා කටෙන් යවද්දි ඊට පස්සේ බඩට ගිහලා ආපහු ජීර්ණ වෙන පටන් ගත්තා. බඩේ තියෙන ආම්ලික ඒ තරලයන් එක්ක එකතු වෙලා ඊට පස්සේ ඒවා කෑලි වලට කැඩෙන පටන් ගත්තා. ඒ කැඩලා ඉවරුනාට පස්සේ පින්තුනේ මේ DNA හදන්න අවශ්‍ය කරන විදිහට පින්තුනේ කඩලා ඒ කඩපු කෑලි ටික ආපහු එකතු කරගන්නවා. මේ ශරීරය ඇතුලේ ඔක්කොම ටික වෙනවා ශරීරයක් ඇතුලේ. නැත්තම් මිනිහ ඔබ කාපු කැරට් අලේ කොහොමද ඔබේ ඇහැ උනේ? නෑ ඔය පොඩි කාලේ අම්මලා කියනවා නේද? හොඳට ඇස් පෙනීම නම් පෙනෙන මොන කන්න කියලාද කියන්නේ? ඈ? කැරට් කන්න කියනවා, මැල්ලුම් කන්න කියනවා නේද? ඒ එක එක කන්න කියන්නේ එක එක දේවල් වලට. දැන් ඇස් පෙනෙන කැරට් කන්න නම් පිටින් මොකෝ කැරට් අලයක් ඇවිල්ලා ඇහැ පිටිවසෙන් හිට ගන්නවද? නෑනේ. අනේ කැරට් අලේ මොන පාටද? තැඹිලි පාටයි. ඔබේ කොයි කොටසද තැඹිලි? නෑ නේද එහෙම. එහෙනම් පින්දිනේ ওই කැරට් අලේ ඇඟ ඇතුළට ගියාට පස්සේ ඕක කඩා ගන්නවා පින්දිනේ ඇඟට ඕන විදිහට. මොකද ඇඟ ඇතුළේ තියෙන යාන්ත්‍රණයක් පින්දිනේ මොක දැම්මත් ශරීරයට ඕන විදිහට ඒක කඩා ගන්නවා. ඒකයි ඔබ මොනවාද ඔබ කුකුල් මස් කෑවට ඔබට කුකුල් පිහාටුවක් එන්නේ නැහැ කවදාවත්. මොකද ওই කෑවේ කුකුල් මස් නෙමෙයි නිසා. පිළිගන්නවද ඒක? ඔබ කෑවේ කුකුල් මස් නෙමෙයි. ඔය කෑවේ පින්වතුනි කුකුල් මස් කියන සම්මුතියෙන් අපි හඳුන්වන කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් බෙරිලියම් බෝරෝන් ඔය ආදි වශයෙන් තියෙන සංඝටක වල එක සැකැස්මක්. ඔන්න ඔය සැකැස්ම වලට පින්නේ දාපු නම් තියෙනවා. එකක් තියෙනවා කුකුල් මස්, තව එකක් තියෙනවා එළු මස්, තව එකක් තියෙනවා හරක් මස්, තව එකක් තියෙනවා ඌරු මස්. නමුත් අන්තිමට පින්වතුනි ඔක විද්‍යාගාරයට ගිහිල්ලා කෑලි කෑලිවලට වෙන් කරා නම් උතන අන්තිමට තියෙන්නේ ඔය පදාර්ථ කියලා මේ අපි රසායන විද්‍යාවට ඉගෙන ගන්න දේවල් විතරයි. නමුත් ඒවල පින්නේ එක එක සැකැස්ම වල තියෙනවා. මොකද මේ සැකැස්මක් කියලා කියන්නේ රටාවක්. එක ආකෘතියකට හැඩ ගැස්වීමක්. දැන් මේ තියෙන එක ආකෘතියක්. මේ තියෙන තව ආකෘතියක්. දැන් මෙහෙම තියන්න බැරිද පෑන? ඔබ මෙන්න මේ ආකෘතියට කියනවා පින්දුනේ ඇරපු පෑන කියලා. මේ ආකෘතියට ඔබ කියනවා වහපු පෑන කියලා. නමුත් කෑලි දෙකම හැමතැනකම තිබ්බා නේද? කලිනුත් තිබ්බා දැනුත් තිබ්බා. නමුත් එක සැකැස්මකට එක නමක් දෙනවා, තව සැකැස්මකට තව නමක් දෙනවා. මොකද අපි සම්මුතියෙන් පින්නේ ඒ සැකැස්මවලට නම් දෙන්නේ අපිට දේවල් හඳුන්වීමේ පහසුව පිණිස. මොකද ඇරපු පෑනකින් මිසක් පින්නේ වහපු පෑනකින් ලියන්න බෑනේ. නේද? නමුත් ඒ වගේම පින්නේ ඇරපු පෑනක් තියලා තිබ්බොතෙන් පෑන වේලෙනවනේ. ආයෙ ලියන්න බැරි වෙනවනේ. ආන් ඒ නිසා අපේ පහසුව පිණිස බින්දිනේ එක එක සැකැස්මලට අපි නම් දා ගන්නවා. නැත්නම් අපිට ඒව හඳුන්වන්න බෑ, අපිට ඒව පාවිච්චි කරන්න බෑ. එක එකිනෙක අදහස් බෙදා ගන්න බෑ. ඒ නිසා බින්දිනේ මෙන්න මේකට නමක් නැහැ. මේ පෑන මොකද්ද ඔබ කියන්නේ? මොකද්ද මේ පෑන ඔබ කියන්නේ? ඒකට නමක් නැහැ. ඇයි නමක් නැත්තේ? මේකෙන් ගන්න ප්‍රයෝජනයක් නැති නිසා. ඔබ කවදාක මෙහෙම මේ වීල්ලයි පෑන මෙහෙම දාලා ඕකෙන් වැඩක් ගත්තේ නැන්? ඔබට පේන්නේ නැහැ මම මේ සුරු දීලා දෙන්නේක. මේ පෑනයි විල්ලයි මෙහෙම තියලා තියෙන්නේ. මේකෙන් ඔබ කවදාකවත් වැඩක් ගත්තේ නැහැ නේද මෙහෙම? ඒකයි මේකට නමක් දැම්මේ නැත්තේ. නමුත් මේකෙන් ඔබ වැඩක් ගන්නවා. මොකද ගන්න වැඩේ? පෑන පරිස්සම් කර ගන්නවා. මතුර ලියන්න පුළුවන් වෙන. මේකිනුත් වැඩක් ගන්නවා. ඒකයි මේකට නමක් දැම්මේ. නමුත් දෙකේදී මොකද උනේ?
සැකස්මල් දෙකක්. එතකොට බින්දිනේ මේක සැකස්මක් නම් මේක සැකස්මක් නම් මට කියන්න මේක සැකස්මක් නෙමේද? මේක සැකස්මක් නෙමේද? මේක සැකස්මක් නෙමේද? මේක මේක මොකද මේකට කියන නම? නම නැහැ. මේක මේක මොකද නම? නම නැහැ. මේක මේක මොකද නම? මේක මොකද නම? දැන් මොකද නම? දැන් කියන වහපෑන කියලා. ඉතින් මේකත් සැකස්මක් නා මේකත් සැකස්මක් මේකත් සැකස්මක් ඔක්කොම සැකස්මවල නවත් අපි ඒවට නම් දාලා නැහැ නම් දාලා නැති අපි ඒවා ප්‍රයෝජනෙට ගන්න නැති නිසා යම් දවසක් આવත් වෙනින් පෑන මෙන්න මෙහෙම තියාගෙන ලිව්වොත් තමයි හොඳටම ලියවෙන්නේ නම් මිනිස්සු ඔකට අගල් නමක් දානවා ඔන්න ඔය බාගෙට අරු පෑනක් ගන්න ලියුම් ලියන්න තියෙන මට බාගෙට අරු පෑනක් දෙන්න ඒකයි දැන් විද්‍යාවට පින්නදින අපි අධ්‍යයනය කරන්නේ ගෙම්බාගේ ජීවන චක්‍රය. දවස ගුරුහාමුදුරු දේශනාවකත් අපිට පැහැදිලි කරලා දුන්නේ. ඒකේ තියෙනවා ඉස් ගෙඩියා ඉන්නවා, මැඩියා ඉන්නවා, ගෙම්බා ඉන්නවා, බිත්තර තියෙනවා. නේද? නැත්තම් මදුරුවාගේ ජීවන චක්‍රය. සමනලයාගේ ජීවන චක්‍රය. පින්නදින ඔය විද්‍යාඥයෝ, ජෛව විද්‍යාඥයෝ ඔය එක එක සැකස්මල් වලට නම් දාන දිනු. නමුත් හැම සැකස්මකටම නමක් දාලා නැහැ. ඔය අතරවා, ඔය අතර තියෙන ඒවාට. ඒකට හේතුව ඒවා එකිනෙකට ගොඩක් වෙනස් නැහැ. ඒ කියන්නේ ස්ටේජස් දෙකක් අතර ලොකු වෙනසක් නැත්නම් පින්නදින ඒක වෙනම අධ්‍යයනය කරන්න ඕනේ නැහැ විද්‍යාවට. ආන් ඒ නිසා ඒක නමක් දාන්නේ නැහැ. දැන් ඔබේ ජීවිත කාලය ගන්න. පුංචිම කාලේ නම් පින්නදින ලදරුවා. මොකද ලදරුවන්ගේ අවශ්‍යතාවය වෙනස් නේ. ලදරුවාට අම්මේ කිරි දෙන්න ඕනේ. ඒ නිසා අපි ලදරුවව ලදරුවා විදිහට හඳුන්වන්න ඕනේ. ඊරස ලදරුව තාටික කාලයක් යනකොට ළමයා ළමයාගේ පෝෂණ අවශ්‍යතාවයල් වෙනස් ළමයාගේ හැදෙන වැඩෙන විදිහ වෙනස් ළමයාගේ ළමයා ඉගෙන ගන්න ලදරුව ඉගෙන ගන්න ඕනේ නැන්නේ ඒ නිසා ළමෙන්ට තියෙන අධ්‍යාපනයක් දැන් ඔන්න අධ්‍යාපනයේ වගේ දේවල් ගැන කතා කරන ළමා ඇඳුම් ගැන කතා කරන ළමයිනේ සෙල්ලම් කරන එක ගැන කතා කරන ළමයාගේ සෞඛ්‍ය ගැන කතා කරන අපි අර ළමයා කියලා හඳුන්වන්න ඕනේ නම් ළමයේ ලදරුව අතර අවස්ථාවක් නැද්ද තියෙනවා එනිසා තමයි කියන්නේ මේ වයසේ සිට මේ වයස දක්වා ලදරුවා මේ වයසේ සිට මේ වයස දක්වා ලදරුවා මේ සමේ ළමයා ඒ වයසින් නම් ඊළඟ වයස දක්වා තරුණයා නේද ඊට පස්සේ කියනවා මේ වයසින් මේ වයස දක්වා මැදි වයසේ වැඩි හිටියෙක් දැන් ඊට තරික කාලය කියනවා මහල්ලා තරික කාලය කියලා කියනවා මහල්ලා මලා නම් ඒ අවස්ථාවල් පින්නේ නම් දීලා තියෙන්නේ මොකද ඒව තමයි අපි අධ්‍යයනය කරන්නේ ඒව තමයි අපිට ප්‍රයෝජනවත් හඳුන්වන්නේ පිණිස ඉතින් එහෙනම් දැන් බලන්න එහෙනම් මේ ඔබ කාපු කැරට්ටලේ තමයි පින්නේ මේ තියෙන්නේ ඔය ඔබේ නහය ගත්තොත් පින්නේ ඕකේ තියෙන හැම සෛලයකම තියෙනවා DNA ඒ DNA කියලා කියන්නේ පින්නේ බ්ලූප්‍රින්ට් එක මොකද බ්ලූප්‍රින්ට් එක කියලා කියන්නේ සැලසුම. දැන් මේ ගොඩනැගිල්ලක් හදන්න ඇද්දි බින්දින හදන්නේ ආකිටෙක්චරල් ප්ලෑන් එකක් කියලා එකක්. නේද? මේකේ මේ කණු හයි කරනවා නම් මෙහෙමයි තියෙන්නේ. වහලේ ගහනවා නම් මෙහෙමයි ගහනවා. බිත්ති බඳිනවා නම් මෙහෙමයි ගහනවා. ජනෙල් හයි කරනවා නම් මෙහෙමයි තියෙන්නේ. කවුළු තියෙනවා නම් මෙහෙමයි තියෙන්නේ කිය කිය. සැලසුමක් හදනවා නේද? ඔන්න ඔය වගේ පින්දින සැලසුමක් තියෙනවා ඔය හැම සෛලයක් ඇතුළෙම. ඒ සැලසුම නොහිටෙන්න පින්දින ඔබ කුකුල් මාස් කෑවොත් එහෙම කුකුල් පිහට්ටක් එන දණ්ඩක් එනවා කොහෙන් හරි. ඔබේ සැලසුම තියෙන නිසා ඒ සැලසුම තියෙන නිසා පින්දින ඒක ප්ලෑන් එක නේ අච්චුවක් වගේ තියෙන්නේ මොක දැම්මත් පින්දුනේ ජීර්ණය කළ අච්චුවට දැම්මට පස්සේ එළියට එන්නේ ආන් ඒ වයින් ඒවා දැන් ඔබ නිකන් හිතන්නේ මෙහෙම දැන් ඔබට පේනවා මගේ ඇඟිලි පහ මෙහෙම කරන් ඉන්නවා අපි හිතන්නේ මෙන්න මේකෙන් අරගෙන පිටිගුලියක් දානවා කියලා මේ පැත්තෙන් දාලා මෙහෙම තල්ලු කරනවා එහා පැත්තේ මොකක්ද එන්නේ ඒ පිටිගුලිය ඒ විදිහට මෙනවද නෑ මොකද පින්දුනේ මේවා අස්සෙන් යන්න එපැයි නේද ඒ නිසා ඔබට පේන මෙන්න මෙහෙම එකක් එළියට අවිලා තියෙනවා මේ ඇඟිලි කරු අස්සෙන් හරි මේ මෙතනින් කැලලයි මෙතනින් කැලලයි මෙතනින් කැලලයි ඔන්න ඔහොම ටිකක් තමයි එළියට එන්නේ. ඒ කියන්නේ මේක නේද අච්චුව එතකොට. එහෙනම් අච්චුව මත නේද පින්දුනි එළියට එන එකේ ස්වභාවය වෙනස් වෙන්නේ. නමුත් යවන්නේ පිටිමනේ. දැන් ඒ ටික අපි මේ පැත්තෙන් අරගෙන අපිට ඕන මෙන්න මෙහෙමකින් යවන්න බැරි ඊට පස්සේ. ඒ ගන්න එක අරගෙන ආපහු ගුලියක් කරලා මෙහෙමකින් යවනවා. දැන් යන යවනකොට කොහොමද එන්නේ? දැන් යාර රෝල් එකක් වගේ එනවා එළියට. දැන් එන්නේ නැහැ මේ විදියට. නමුත් එකම පිටි ටික නේද? අන්න ඒ වගේ පිං දැන් ඔබ පැටිස් හදනවා ඈ රෝල්ස් හදනවා ඒක එක දේවල් හදන්නේ පිටි පාවිච්චි කරලා පිංදනේ එතකොට මේ බැටර් එක පාවිච්චි කරලා හදද්දී පිංදනේ අච්චු අණුව හැඩේ වෙනස් වෙනව නේද එහෙනම් අන්නේ අච්චුවට තමයි බිනේ DNA කියලා කියන්නේ. ඔබ කාපු කැරට්ටලේ නැහැ වෙලා තියෙන්නේ ඒ නැහැ වෙන්න අවශ්‍ය කරන බ්ලූ ප්‍රින්ට් එකක් ඔය කය ඇතුලේ තියෙන නිසා. නැත්තම් බිනේ ඔබ නිකන් කැරට්ටලයක් වගේම තමයි ඉන්නෙන්නේ. කන්නේ මොකද ඒක වගේ වෙනවා. අල කෑවොත් අල වෙනවා. තක්කාලි කෑවොත් තක්කාලි වෙනවා. එහෙම වෙන්නේ නැත්තේ ඔබ මොක දැම්මත් වෙනදේ ශරීරය ඇතුලේ තියෙන ඔය බ්ලූ ප්‍රින්ට් එක. නැත්තම් ඔය ආකිටෙක්චරල් ප්ලෑන් එක. අන්නේ ප්ලෑන් එකට අනුව තමයි හැම එකක්ම ගොඩ නැගින්නේ. ඉතින් එහෙනම් පින්දින ඕන තාත්තගේ තියෙනවා මෙහෙම එකක්. ඔබ තාත්ත කියලා හඳුනන පුද්ගලයාගේ මෙහෙම එකක් තියෙනවා. ඊට පස්සේ තාත්තගේ සෛලයකින් ගන්න DNA එකකට අනුකූලව තමයි පින්දින DNA එකක් කොපියක් හැදෙද්දි මොකද DNA එකේ කොපි හැදෙන්න ඕනේ. ඒක අලුත් සෛලයක් හැදෙද්දි පින්දින මේ සෛලයේ තියෙන DNA එක අරන් යන්න බෑ. එතන මේකට කො. ඒ නිසා අලුත් සෛලයක් හැදෙද්දි පින්දින DNA එක කොපි වෙනවා. ෆොටෝකොපියක් ගන්නවා වගේ. ඒ කොපි වෙන වෙලාවට පින්වතනේ මේකට අනුකූලව තමයි ඊළඟ එක හැදෙන්නේ. එහෙනම් මේ කැලිටික ආවේ ඔබ කාපු කැරට්ටලෙන්. ජීර්ණය කළා කරන්න බලා උපරිම තක්කවා ජීර්ණය කළා ඔන්න ඔය කැල්ල හැදුනා. එහෙනම් මේ තාත්ත කියලා ඇත්තටම හඳුනන්න පුළුවන් එකම එක දෙයයි තියෙන්නේ. මේ සැකැස්ම. සැකැස්මක් තියෙන. ඉතින් අන්න ඒව එකතු වෙන්නම් පින්වතනේ මේ ඔළුව හැදිලා තියෙන්නේ. අපි කතා කරේ අත ගැනනේ. එහෙනම් මේ අත හැදිලා තියෙන ඒව එකතු වෙලා නම් දැන් මට කියන්න කො ඔබේ පුතාගේ අත. ඔබ කොහොමද ඔකට පුතාගේ අත කියලා කියන්නේ? ඔතන කොහෙද පුතෙක්ගේ අතක් තියෙන්නේ? නැවත ඔබට ඒත් හැංගෙනව නේද පුතාගේ කියලා? අන්න ඒකට හේතුවක් තියෙනවා අපින්. තව පොඩි වෙලාවයි තියෙන්නේ. මම ඒක කියලා අවසන් කරන්න. නැවත ඔබට හැංගෙනව පින්නදනේ මේ පුතාගේ අත කියලා. හැබැයි හැදිලා තියෙන්නේ මොකෙන්ද? කාපු කැරට්ටලෙන්. නැවත ඔබට හැංගෙනව මේ පුතාගේ කියලා. පුතාගේ අත කියලා. දැන් ඇත්තටම කිව්වොත් මින් ඔබ කඩේට ගිහිල්ලා ගන්නවා කැරට් 500ක්. කැරට් 500 ගියේ මේ දවස් විකිනන අද කැරට් 500 ගත්තා මම දන්නේ ඈ බංකොලොත් 500ක් ගත්තා ආ 250ක් කියමු අපි දුප්ප මිනිස්සුනේ නේද 250ක් හරි ඔබ කැරට් ටිකක් අරගෙන ඔබ කඩෙන් ඇවිල්ලා බින්නේ කැරට් දැන් උයනවා උයලා ඔබේ පුතාට කන්න දෙනවා දැන් ඒ කැරට් පින්නදෙන පුතාගේ ශරීරය ඇතුළට ගිහිල්ලා ඒක පුතාගේ කෑලි බවට පත් වෙනවා. ඔබට කලින් ওই කඩේට ගිහපු කෙනෙක් ඉන්නව නේද? ඔබට කලින් ගියා බින්දින අල්ලපු ගෙදර මිනිස්සයා. එයත් අරන් ආව කැරට් 250ක්. පින්නේ ওই කැරට් නම් ඔබේ පුතා. එහෙනම් වැරදිලාවත් ඔබයි අල්ලපු ගෙදර මිනිස්සයා මාරු වෙලා ගියා නම් එහෙම. දැන් අල්ලපු ගෙදර මිනිස්සයා ගෙදර ඔබේ පුතා ඉන්නවා. ඔබේ ගෙදර අල්ලපු මනුස්සයෙ පුතා ඉන්නවා. ඇයි? දැන් හොඳ වෙලාවට ඔබ ගීපු වෙලාවට එයා ඇවිල්ලා කඩෙන් අරන් ගිහිල්ලා තිබ්බේ. එහෙනම් ඔබ කැරට් නෙමෙයි නේද? ඒ කියන්නේ ඔබ පුතාව නෙමෙයි නේද කඩෙන් අරන් ආවේ? අරන් ආවේ කැරට්. නෝ කැරට්ටලේ කාලා තමයි පුතා හැදුනේ. ඇත්තනම් පුතෙක් හැදුන්නේ නැහැ ඒකෙන්. ඔය හැදුනේ කයක්. මස් හැදුනේ ඇට හැදුනේ ලේ හැදුනේ ඕව හැදුනේ ඊවර කියන බින්දේ රූප කියලා ඔක්කොම රූප මේ තියෙන රූප මේ රූප තියෙන මේ ඔක්කොම රූප ඔය එක රූප එකකවත් පින්දේ අයිතිකාරත්වයක් නැහැ ඒ කියන්නේ පුතාගේ රූප කියලා රූප જાතියක් නැහැ පින්දේ රූප තියෙන එච්චරයි තියෙන රූප කොටිම පෙන්නේ මේ ඔබ මේකට කියනවා නේද පෑනවිල්ල කියලා. මෙන්න මේක පෑනවිල්ල නෙමෙයි. ඔබ හිතන් ඉන්නවා මේක පෑනවිල්ල කියලා. ඒ නිසා තමයි ඔබ මේක මේ පෑනට ගහන්නේ. කොටිම කියනවා නම් මම දැන් මේ පෑන් දෙක අරගෙන. හරි? මම දැන් මේ පෑන් දෙක අරගෙන අපි නිතර ඔය ඉංග්‍රීසි දේශනාවේ මේ කතාව කියනවා. ඔබ ඉතින් දැන් අපේ බණ අහන්නේ නැහැ නේද? කමන්නේ. ධම්ම ජීව වෙන්න හදනවද? හා. දැන් මේ පෑන් දෙක අරගෙන හරි දැන් මෙන්න මේ විල්ල මං ගලවලා මේ විල්ලත් ගලවලා මේ විල්ල මේකට ගහලා මේ විල්ල මේකට ගැහුවොත් ඔබට දැනෙන්නේ නැද්ද අමුත්තක් දැන් අංකෝ කිය ඔබට දැනෙන්නේ නැද්ද නිකන් මාරු කරානේ මොකද මේකේ තිබ්බ විල්ල මේකට ගැහුවා මේකේ තිබ්බ විල්ල මේකට ගැහුවා දැන් ඔබට හිතෙන්නේ නැද්ද මේ මේකට අයිති එකක් දැන් මේකට ගහලා දිනවා මේකට අයිති එකක් මේකට ගහලා දිනවා අපි හිතමු කඩෙන් ගෙනාවෙත් අර කලින් තිබ්බ විදියට කඩෙන් ගෙනාවේ එහෙම හරි ගෙනල් ලෙවල්ලා දැන් මෙහෙම මේ බ්‍රෑන්ඩ් නිව් පෑන් දෙකක් අරන් ආවේ නම විලි දෙක මාරු කරා දැන් ඔබට අවංකම හිතෙන්නේ නැද්ද අර කෙවිල්ල මේකට ගැහුවාය මේක විල්ල මේකට ගැහුවායි කියලා හිතෙන්නේ නැද්ද හිතෙනවා ඒකට හැම හිතෙන්න හේතුවක් තියෙනවා පින්වතුනේ ඔය හේතු නිසාම තමයි ඔබට අතක් දැක්කම හිතෙන්නේ පුතාගේ අත කියලා මේ මොකේවත් විලි නෑ මේකේ නමුත් ඔබට හිතෙනවා එහෙමයි කියලා. ඒ නිසා කොටින්ම කිව්වොත් මම මේ පෑන් දෙක දැන් මෙතන තියලා කිව්වොත් මේක ඉවසගෙන කාගෙන ඉන්න බැරි කවුරු හරි ඉන්නවා නම් මේ යමින් ගමන් ඇවිල්ලා පෑන් දෙක විලි දෙක ආපහු මාරු කරලා යයි. නැත්නම් යාර එතනින් යන බණ ටික අහගන්නත් බෑ. එහෙම දැනෙනවා. වෙන එහෙම තියෙන මානසික තත්ත්වාවක් තියෙනවා. ඒක අසනීපයක් තියෙනවා වෙන OCD කියලා. Obsessive Compulsive Disorder. ඒ කියන්නේ යාර වෙන්නේ මොකක හරි එකක් ඒකෙ වෙන්න ඕනේ. ඒක මාරු වෙන්න බෑ. මේ බෑන්ඩ් එක මෙහෙම තිබ්බම හරියටම මේ ගානට මෙහෙම හැරිලා තියෙනවානේ මන්න ඔහොම තියෙනවානේ ඔය ඉස්සර ගහලා තියෙන වචනය ඒක ගානට එහෙම තියෙන මෙහෙම වෙලා තියෙන බෑ ඒක හරියන්න ඕනේ මෙහෙම මෙහෙම තියන්න ඕනේ නැතත් නිඳන්නේ නැහැ මිනිසුන්ට ඔබ hinaයි මේ මිනිසුන්ට ඒක අධික පීඩාවක් ඔබේ දරුවව ගෙනලා බාර දෙන වෙලාවේ ඔබේ හිතට ආපු හැඟීම තියෙන ඒ මනුස්සට ඒක දැනනවා මෙන්න මේක මෙහෙම තිබ්බොත් එහෙම මෙන්න හිතක් මොකටද ඇරිලා තියෙන්නේ පීඩාව තණ්හාවේ තරමට පීඩාව. ඔබට කියන්න බෑ අරකට පීඩාවයි මේකට පීඩාව කොහොමද මේකට පීඩාව වෙන්නේ කියලා. ඒවට විතරනේ පීඩාව වෙන්න පුළුවන්. දරුවෝ එක්ක අතහැරනවා විතරනේ පීඩාව තියෙන්නේ. පෑනක් මෙහෙම තිබ්බම කොහොමද පීඩාවක් කියන්නේ? එහෙම කියන්න බෑ. මොකටද හිත දෘෂ්ටිගත වෙලා තියෙන්නේ? මොකටද හිත තණ්හා වෙන්නේ? අන්න ඒකට හිත පීඩාව වෙනවා. එච්චරයි. දැන් නමුත් මං කියන කාරණාව ඔබට වැටහෙනව නේද පින්නේ? මේ විලි දෙක අනික් පෑන විල්ල කියලා ඔබට දැන් තේරෙනව නේද? හ්ම්? ඉතින් මං මෙතනින් එහාට මේ ටික කියන්න නේද මම ඒක මාරු කරලා දෙන්නම්. නැත්තම් ඔබට බන ටික ගන්න බැරි නැත්නම් එහෙනම් අන්න ආයි ගැහුවා හොඳේ හ්ම් මම මෙහෙම කරොත් එහෙම මේකක් ගැලුවා මේකක් ගැලුවා දැන් කෝකද ගැහුවේ දැන් කෝකද ගැහුවේ හරියකද ගැහුවේ දැන් ඔබට සැකයි කෝකද දන්නේ ගැහුවේ කියලා මම මේ කෙනෙක් හිතට දැනෙන්නේ නැද්ද දැනෙනවා ලැජ්ජ වෙන්න ඕනේ නෝ ලැජ්ජ නැව අපින්තර දැනෙන එක දැනනවා කියන්නේ ප්‍රශ්නයක් නැහැ මේ ඒ හිතක හැටි හිතකර જાතිය කියන එක හැදුනට පස්සේ මේ වෙන්වීම කියන එක හැදුනට පස්සේ පින්දින හිතට දැනෙනවා දේවල් වලට අයිති කියලා යමක් යමකට අයිති කියලා හැඟෙන වෙන් වුණාට පස්සේ එහෙනම් මේක ඔබට වෙන් වෙලා තියෙනවා පින්දින මේ පෑනේ ක්ලිප් එක කියලා මේක ඔබට වෙලා තියෙනවා මේ පෑනේ ක්ලිප් එක කියලා ඒ නිසා විලි දෙක මාරු කරොත් එම් ඔබට හිතෙනවා අරගේ ක්ලිප් එක මේකට ගැහුවායි මේකේ ක්ලිප් එක අරකට ගැහුවායි කියලා අන්න ඒක හිතට හරි නිකන් නුරුස්නා ගතියක් දැනෙනවා. ඕන් ඔය නිසාම තමයි පින්දනේ ඔබට මේ අත දැක්කම හිතෙන්නේ මේ මගේ පුතාගේ අත කියලා. මොකද ඒ අත පුතාට අයිති කියලා ඔබට හිතෙනවා. දැන් කොහෙන්ද පුතා ආවේ? අපි දැක්ක දැන් DNA එකෙන් වෙන්න බෑ පින්දනේ. DNA එකේ තියෙන්නේ සෛලයක කොපියක් විතරයි. හරිද? යුක්තාණුවක් හැදෙන්න තාත්තගෙන් භාගයක් ගත්තා, අම්මගෙන් භාගයක් ගත්තා. ඒ කියන්නේ සෛල දෙකකින් භාගයක් ගත්තා. ශුක්‍රාණු සෛලයක් කියලා කියන විදිහේ DNA එකකින් භාගයක් ඒකේ තියෙන්නේ. එතකොට බිම්බයක් කියලා කියන්නේ මේක DNA එකකින් භාගයක් තියෙන ඔන්න ඔය දෙක එකතු වුණාට පස්සේ. දැන් අපිට තේරෙනනේ මම මේ කුණු හරප කියනවා නෙමෙයි කියලා. අපි ඊට වඩා බුද්ධිමත් පිරිසක් නේ. හරි? එතකොට මේ දෙක එකතු වුණාට පස්සේ වෙන යුක්තාණුවක් හැදෙනවා. ඒ නිසා මේ දෙක එකතු වුණාම ඔන්න දැන් මිනිස්සෙගේ බ්ලූ ප්‍රින්ට් එක හැදෙන්න අවශ්‍ය කරන සියල්ල ඒකේ තියෙනවා. ඒක කියන්නේ ආකිටෙක්චරල් ප්ලෑන් එක දැන් ඔය තියෙන්නේ. ඕකට අනුකූලව තමයි පින්නේ එතනින් එහාට කරන හැම කැරට්ටලේම හැම ගෝවා ගෙඩියම හැම තක්කාලි ගෙරියෙන් පින්නේ ඔන්නෝකට අනුකූලව තමයි මේක ඇතුලේ දේවල් හදන්නේ. ඒකයි ඔබ කොච්චර කෑවත් පින්නතුනි ඔය හැඩේ වෙනස් වෙන්නේ නැත්තේ. ඒ කියන්නේ දිගට වලා පළල පැටි වෙන්න පුළුවන්. ඒක ගැනේ මං කියන්නේ. එකපාර ඔබට පිහාටු වෙන්නේ නැහනේ. අං වෙන්නේ නැහනේ. ඒ වගේ කියද? එහෙම නැහනේ. හරි නැට්ටක් එන්නේ නැහනේ පින්නතුනි. ගුරුහඳුර කොච්චර කිව්වත්. ඈ එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැති හේතුව පින්දනේ බ්ලූ ප්‍රින්ට් එකට අනුකූලව තමයි ඔක්කොම හැදෙන්නේ. එහෙනම් පින්දනේ කෝ පුතා දැන්. මෙතන තියෙන තනිකර පින්දනේ කාපු කෑම ටික නම් ඒ කෑමල ගැප් වෙලා තියෙන පින්නේ සූර්යාගෙන් ගත ශක්තිය. නැත්නම් කැරට්ටලය කියලා කියන පින්නේ සූර්යාගෙන් ගත ශක්තිය. ඒක එක සැකස්මකට. මහා පොළොවෙන් ගත සාරයයි සූර්යාගෙන් ගත ශක්තිය දෙක එකතු කළා. හරි? ඔය තියෙන්නේ මොකද මුළු ලෝකෙම ශක්තිය දෙන්නේ සූර්යා. ඒක අපි ආහාර කියලා ගන්න පින්නතනේ සූර්යාගෙන් එන ශක්තිය. නමුත් ඔක්කොම තාප ශක්තිය ආලෝක ශක්තිය විතරක් විතර අරගෙන හරියන්නේ නැහැ. ඒ කායක් දරන්න බෑ එහෙම. සමහර ඒවා එන්නුනේ මේ රසායනික ශක්තිය විදිහට. මොකද රසායනික ශක්තිය තමයි අපිට පුළුවන් එක එක ශක්ති බාට කන්වර්ට් කරන්න. මේක ඇතුලේ තියෙනවා ඒකේ ක්‍රමවේදයක්. දැන් ඔබ ගන්න හැම ආහාරයක්ම ගන්න රසායනික ශක්තිය විදිහටනේ. නමුත් ඔබට බැරි දුන්නේ මේ රසායනික ශක්තියෙන් චාලක ශක්තිය හදන්න. මේ නෝ කෑවේ බත් නේ පින්නේ. මං කෑවේ නෑනේ හෙල වෙන බත්. එහෙනම් කොහොමද අතහොල්ලන්නේ? රසායනික ශක්තිය චාලක ශක්තිය බාට පත් කරා. ඔබ දන්නව නේද පින්නේ සාමාන්‍ය වාතයේ නැත් කාම රුෂ්ණත්වයේ සෙල්සියස් අංශක 25 26යි. ඔන්න ඔය මට්ටමේ තියෙන්නේ. නමුත් ඔබේ ශරීර උෂ්ණත්වය 36.9යි. සෙන්ටිග්‍රේඩ්. ඒ කියන්නේ පින්දුන ඔය ඇඟ හැම වෙලාවෙම පොරණුවක්. එහෙනම් ඕක හැම වෙලාවෙම රත් කර කර තියන්නේ. ඒක ඔබට කියන අචලතාවපින් කියලා. එළිය වෙනස් වුණාට ඔබ වෙනස් වෙන්නේ නැහැ. එනිසා බාහිර පරිසරයේ පින්දුන කූල් වුණත්, බාහිර පරිසරයේ රස්නේ වුණත් ඔබේ ශරීර උෂ්ණත්වය එකයි. ඒක එකයි නෙමෙයි. එක ගානකට තියෙනවා. ඒකෙන් ඔබේ ශරීරය හැම වෙලාවෙම තාපේ ජනනය කරනවා. එහෙනම් ඔබ රසනෙට කැම කැවුවොත් විතර දෙක වෙන්නේ. එහෙනම් නිවල ඔක්කොම කැවුවොත් එහෙම ඇඟ රසනේ නැද්ද? වෙනවා. කොහොමද ඒක වෙන්නේ? රසායනික ශක්තිය තාප ශක්තිය බවට කන්වර්ට් කරනවා. එහෙනම් ඉතින් මේ තනිකර යන්ත්‍රයක් නෙමෙයිද මේ තියෙන්නේ? ඇයි ඔබේ යන්ත්‍රයට පුතා කියන්නේ? එහෙනම් අරකටත් පුතා කියන්නකො බින්ද. අර ෆෑන් එකක් තියෙන යසගෙඩ කැරගෙන කරන්ට් එක දුන්නහම ඒක කරන්නේ රසායනික ශක්තිය මේ මොකද්ද විද්‍යුත් ශක්තිය චාලක ශක්තිය වල ආරවනවා. නැත්නම් ඔබල ඒකට පුතා කියන්නේ නැහනේ. ඒකට හේතුව පින් ඔය හිත ඇතුලේ එකක් හැංගෙනවා. ඔබ කියයිද අරක හිතක් නැහනේ අපේ හඳුනේ කියලා. හිත කියන්නේ මොකද්ද? ඒකත් ශක්තියක්. මේක චාලක ශක්තිය නං. රත් වෙන එක තාප ශක්තිය නං. කන ටික රසායනික ශක්තිය නං. හරි හිත කියලා කියන්නේ දැන හඳුනන ශක්තිය. ලෝකේ යම් සිදුවීමක් වුණත් ආන්ගේ සිදුවීම මොකක්ද කියලා දැන හඳුනන ශක්තියද කියනවා චිත්ත ශක්තිය කියලා. එහෙනම් අපි මෙතන තියෙන්නේ රසායන ශක්තියක චාලක ශක්තිය, තාප ශක්තිය සහ චිත්ත ශක්තිය. ඔන්න ඔය ටිකට ඔබ කියනවා අපි පුතා කියලා. මේක යකයි කතා වන්නේ. කොහොමද ඒක පුතා වෙන්නේ? ඒක පුතා වෙන්න හේතුව තමයි බෙන්දනේ ඔබ දන්නෝ ඔබෙන් තමයි ඒ දරුවා එලියට ආවේ කියලා. හොස්පිටල් එකේ වැරදිලා මාරුවිලා ඔබ දන්නෙත් නැත්නම් ඉන්න ඔබ වැරදිව දරුවට පුතා කියනවා. නැද්ද? දැන් ඔබ හැම දරුවගෙම DNA චෙක් කරාද ඔබේ දරුවන්ගේ? හරියටම පුතාමද කියලා චෙක් කරාද? චෙක් කරේ නැහැ නේද? ඔබ කොහොමද දන්නේ එන? ඇත්තටම මාරු කරා නම් එහෙම. ඔබ කතන්දර එහෙම දැකලා නැද්ද? හොස්පිටල් එකේ මාරුණා අම්ම දන්නෙත් නැහැ තාත්තා දන්නෙත් නැහැ පුතා දන්නෙත් නැහැ පස්සේ මොකක් හරි ක්‍රමවේදයකට නර්ස් ගිහිල්ලා කියනවා හැමෝටම. ඒකෙන් තමයි මිනිස්සු දැනගන්නේ. අන්තිමට DNA පරීක්ෂාව කරාට පස්සේ තමයි දන්නේ මේ පුතා හොස්පිටල් එකේදී මාරුණා නේ කියලා. නමුත් ඉතින් ඔබට පුතා කියලා හැඟෙන එකේ අඩුවක් උන්නේ නැහැ නේද? වැරදි කොල්ලට පුතා කිව්වා කියලා. ඒකනේ. එහෙනම් පින්දනේ පුතාගේ නෙමෙයි නේද පුතා ඉන්නේ? හ්ම්? පිළිගන්නවද මම මේකගෙන කාරණා පුතාගේ නෙමෙයි පුතා ඉන්නේ කියලා? මොකද එහෙනම් අපි හොස්පිටල් එකේ මාරුවෙච්ච දරුවාට ඔබ පුතා කියලා හැංගෙන්නේ කොහොමද ඒ විදිහටම? දැන් සමහර අපි තුම ගෙදරකින් දරුවෙක් අරන් හදා ගන්නවා පොඩිම කාලේ. හරිද? නමුත් ඒ දරුවට කවුරුත් ඉංගියෙන්වත් කියන්නේ මේ පුතේ උඹ අරන් හදාගත්ත එකෙක් කියලා. ඒ පුතා ලොකු මහත් වෙන්නේ ගෙදර ඒ අම්මතා ඒ අතාතා කියලා හිතාගෙන. දැන් ඒ දරුවට අම්මා තාත්තා ගැන ඇති වෙන සෙනෙහස පින්නේ ඒ දරුව අම්මගෙම බඩෙන් උපන් දරුවට දැනෙන සෙනෙහස වගේම දැනෙන්නේ නැද්ද? එහෙම දැනෙන්න නම් එහෙම වෙන්න විදිහක් නැහැනේ පින්වදනේ. ඕක ඔය පුතාකම තියෙන ඇඟේ නම් අම්මකම තියෙන ඇඟේ නම් පින්වදනේ ඕක දැනෙන්න විදිහක් නැහැනේ. මොකද ඇඟ වෙනස්නේ දැන්. DNA වත් සමාන නැහැනේ. ඉතින් කොහොමද එහෙනම් එහෙම දැනෙන්නේ? එහෙනම් එහෙම දැනෙන්න නම් පින්වදනේ ඔය පුතාකම තියෙන්න ඕනේ ඇඟේ නෙමෙයි. හිතේ. හිතකට කොහොමද පුතාකමක් දෙනුනේ? මොකද මෙන්න මේක තේරුම් ගන්න වෙන්නේ. හිතක් කියලා කියන්නේ අරමුණක් දැන හැඳිනේ ගැනීම පිණිස පහළ වෙච්ච එකක්. ඒ කියන්නේ රූපයක් දැන හඳුන ගන්නයි හිත පහළ වුනේ. මෙන්න රූපේ. අත කියලා කියන්නේ රූපයක්. රූපය දැන හඳුන ගන්නයි පුතා සමහයි. රූපය දැන හඳුන ගන්නයි හිත පහළ වුනේ. ඉතින් මේ පුතාගත නෙමෙයි නම් එන හිතකට අදාළ කාරණාවක් නෙමෙයි නේද ඔය වෙන්නේ මේ පුතාගත කියලා හිතෙද්දි. ඔන්න ආයි මං කියන්න. දැන් වෙලාව తీරේගෙන යන්නේ. ඔන්න ෆාස්ට් ෆෝවර්ඩ් කියනවා මේක කියලා ඉවර කරන්න ඕන නිසා. අනයිත් මං කියනවා. ආගන්. මෙන්න අතක්. මම පිළිගත්තනේ පුතාගත කියලා මේකට කියන්න බෑ කියලා මේක අතක්. මොකද මේක රූපයක් වින්නතනේ. මේ තියෙන කැරට් නේ. වෙන සැකැස්මකින් කැරට්. හරිද? හිතක් කියන එක පහළ වෙන්නේ රූපයක් දැනගන්න හඳුනගන්න. ඒවත් විජානනය කරන්න. එහෙනම් මේක පුතාගත කියලා අපිට කියන්න බෑ නේද? රහතන් වහන්සේ ඇහුවොත් කියද පුතාගත කියලා? නෑ. එහෙනම් මේ අතක් විතරයි. එහෙනම් පිළිදී හිතකට පුළුවන් මේක වැඩිමනොත් මේක ඕන අතක් කියලා දැනගන්න පුළුවන් කීමකෝ. හරිද? වැඩිමනොත් අතක් කියලා දැනගන්න පුළුවන්. මොකද මේ සැකැස්මට අපි කියනවා අතක් කියලා. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් ආදී වශයෙන් තියෙන තව පදාර්ථ මෙන්න මේ සැකැස්මන මේ බ්ලූ ප්‍රින්ට් එකට හැදුවට පස්සේ අපි ඒකට කියනවා අතක් කියලා. කැරට්ටලේ ගෝවාකොලේ තක්කාලි ගෙඩියේ මේ විදිහට සැකැසුවට පස්සේ අපි කියනවා මේකට අතක් කියලා. අතක් මිසක් මෙන්න මෙතන පුතාගතක් නෑ නේද? එහෙනම් හිතකට දැනෙන්න බෑ නේද මේක පුතාගත කියලා? පිරිසුදු හිතකට ඕක දැනෙන්න බෑ නේද? මොකද පිරිසුදු හිතකට පින්නේ දැනගන්න පුළුවන් මේක අතක් කියලා විතරයි. මොකද තියෙන එක හැබැයි දැනගන්න. ඔන්න රූපේ දැනගන්න. අතක්. පුතාගතව කොහෙන්? එහෙනම් ආවේ හිතෙන් නෙමෙයි. හිතකට පින්නතනේ ආගන්තුකව එකතු වෙනවා තව අමතර දේවල් ටිකක්. නැත්තම් අපිට කියන්න ඕන හිතකට හැදෙනවා ලෙඩක්. නැති දේවල් පේන ලෙඩක් හැදෙනවා. මොකද්ද ඔබ කියන්නේ නැති දේවල් පේන ලෙඩේට? පිස්සුව. එහෙනම් මෙන්න හිතට පිස්සු හැදුනහම තමයි ඔබ අත දිහා බලලා කියන්නේ මගේ පුතාගේ අත කියලා. දැන් එහෙනම් ඇයි අම්මා ඇවිල්ලා කියන්නේ පුතේ යන් යන් ගෙදර කියලා? අම්මට මක් නිසාද? ආ මං කියන්නේ ඔබ කියන්න. පින්නේ මට කියන්න ළමා ආරක්ෂක කාර්යාංශයෙන් දෙයිද පිස්සෙක්ට දරුවෙක් එක බාර දෙන්න. එතමදී ළමා කාන්තා ආරක්ෂක මොකද එහෙමක තියෙනනේ කාර්යාංශයක්. හා හරි ළමේ මොකද ළමා සහ කාන්තාද ආරක්ෂක කාර්යාංශය. හා එහෙමක තියෙනනේ. ඉතින් ඇත්තටම මේගොල්ලෝ දෙයිද දරුවෙක්ව පිස්සෙක්ට? ඔන්න එනේ මේක පාට අංගොඩින් පැනලා එනවා මිනිස්සෙක්. එහෙනම් අත් දෙක වනවන එනවා. හැයිලගෙන මම ඔය පුතාවද? ආ ගන්. ඉතින් දෙයිද එහෙම? හිතනකො ඔබ ළමා නිවාසයකට යනවා දරුවෙක් අරන් හදා ගන්න කියලා. ඔබත් ඔම් පිස්සෙක් වගේ යනවා දෙයිද? ඇයි මේ පිස්සොන්ට දෙන්නේ නැහැ නේද? මොකද පිස්සට තේරෙන්නේ නැහැ නේ පින්තුනේ මේ දරුවෙක් හරියට හදන්න. ඉතින් මං අහන්නේ අර අම්මා ඇවිල්ලා අපෙන් ඉල්ලනවා. දීපිය මගේ පුතා කියලා. මං ඔබෙන් අහන්නේ දීලා හරියනවද? දීලා හරියනවද? නෑ. එනේ වීගත මනුස්සයට වාහනයක් පදවන්න දෙන්නේ නැත්තම් පිස්සෙට දරුවෙ දීලා දිනන්නේ. ඒ දරුවා කයිනේ ගිහිල්ලා. ඇයි පිස්සුනේ? නිසා තේරුම් ගන්න ඕනේ පින්වදින මේවා. ඒ පිස්සුව නිසා බලන්න අම්මට හරි දුකයි. ඒ අම්මා අධික පීඩාවටපත් වෙලා. මගේ දරුවව දෙන්න. ඒ දරුවට ඒ අම්මට හිතෙනවනේ පින්වදින මේනේ මගේ දරුවා කියලා. මේ තියෙන කැරට් ටිකක් නේ. මේ තියෙන කැරටුයි ගෝවයි ලීක්ස්ුයි බණ්ඩක්කයි බටුයි. ඔය ටික දිහා බැලලා ඒ අම්මා කියනවා මගේ පුතා මට දෙන්න. ඔන්න එනම් ඔබ තේරුම් ගන්න ඇයි ඔබට ප්‍රියංගේ වෙන්නීමේ දුව දැනෙන්නේ කියලා. ඔබට හැඟෙනවා පින්විතනේ රූපයක් දැක්කහම හිතක් පහළ වෙන පරිසරයක් එක ඔබට දැනෙනවා මේ මගේ අම්මාය කියලා. ඔය ඔබේ අම්මා කියලා ඔබට දැනෙන පින්නේ කවුරුත් ඔබට පොඩි කාලේ කිව්වේ නැහැ දන්නවද වැඩක් ඔයාව අරන් හදාගෙනනුනේ කවුරුත් ඔබට කතාව කිව්වේ නැහනේ ඒ නිසා පින්න ඔබේ අම්මා කියලා කියපු කෙනා ඔබ හිතන්ගෙනවා අම්මා තමයි වෙන්නේ නැති කියලා ඇත්තටම ඔබ වෙන්නේ නැති කියලා හිතන්නේ නැහැ අම්මා තමයි කියලා නින් කොහොමද දන්නේ මං කියන්නේ දැන් යදින ඒක සැක කරන්න කියන එක නෙමෙයි අද්දේ ඉන්නේ කියලා ඒක චෙක් කරලා බලන්න ඕනේ අම්මා දන්නේ නැත්නම් අපරාධේ අපි වඳින්නේ ඒක නෙමෙයි මම මේ කියන්නේ පින්නනේ කවුරුණත් කමක් නැහැ ඔබ ඔය හිතට එන මායාවට අහු වෙන්න එපා පින්න at least යටත් පිරිසෙන් ඔබ දැනගන්න දෙන්නේ මේ හිතට දැනෙන විකාරයක් කියලා කළා ඊට පස්සේ අන්න ඒකට බෙහෙත් කරගන්න මොකද පින්න ඔබ ලෙඩක් කියලා දැනගත්තොත් ලෙඩ බෙහෙත් හොයන්න පටන් ගන්නෙ නැත්තම් ලෙඩට බෙහෙත් හොයන්නේ නැහනේ ලෙඩක් කියලා දන්නේ නැත්තම් නේද එකපාරට ඔබට නැට්ටක් යනවා ඔබ හිතනවා මේක ඔබේ ඇඟේ කැල්ලක් කියලා කවදාකවත් ඔය කියලා පෙන්නයිද කාටවත් නෑ ඔබ ඉතින් බලන්න මගේ නැට්ට මේ ෂෝක් එකට දිනවා මේ වයර් නෑ එහෙම කියයි නෑ ඔබට හිතෙන්න ඕනේ මේ 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 මේක මේ හරිනම් මේ මිනිස් එක්කච්ච මට එන්න බෑ මේ වගේ එකක් අන්න එතකොට දැන් ඔබට හිතෙන්න ගිහලා ඒකට පෙන්නලා කාටරි ප්‍රතිකරණයක් කරගන්න ඉතින් ඔබ එහෙනම් මෙහෙ ඇවිල්ලා ඉන්නේ ඇයි අද අපි මුලින්ම පටන් ගත්ත කාරණාවට යන්න ඇයි ඔබ අද මේ තෙල් ගහගෙන උදේ පාන්දර අවදි වෙලා උකුලත් අතින් අරගෙන ආවේ ඇයි මොකටද පිස්සුව හොඳ කරගන්න මොකද ඔබ එහෙනම් පිළිගන්න ඕනේ පින්වදින ඔබට පිස්සුව කියලා මොකද ඔබට දරුවා දැක්කම හිතෙනවා මේ මගේ දරුවා කියලා ඔබට ඔබේ අත දැක්කම ඔබට හිතෙනවා මේ මගේ අත කියලා ඔබට එහෙමත් හිතෙනා නේ මේ ස්වාමීන් වහන්සේගේ අත නෙමෙයි ඔබට ඔබේ අත දැක්කම හිතෙනා නේද ඔය ඔබේ අත කියලා ඉතින් ඔය ඔබේ අතක් උනේ කොහොමද ඔය දින කැරට්ටලයක් නේ වෙන විදිහකට සකස් කරපුවෝ ඔය දිනේ බෝංචි කරලක් වෙන විදිහකට සකස් කරපු. නමුත් ඔබට හිතන ඕක මගේ අත කියලා. කන්නඩ ඉස්සරහට ගියම ඔබට හිතනවා මේ මගේ මූණ කියලා. මාන කොච්චර වැරදිද කියලා. ඔන්න ඔය ලෙඩේ සුවපත් කරගන්න. ඒ ලෙඩේ සුවපත් කරාම පින්වතුනි ඔබට ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක දැනෙන්නේ නැහැ. මරිද? මොකද ඔබ කැමති නැති වුණා ප්‍රියයන්ගෙන් වෙන් වෙන වෙන්නේ නැද්ද? මං කියේ මට බෑනේ වෙන්වීම නවත්තන්න. මොකද ඔබ කොල්ලා මෙහෙට දුන්නා නැත්තත් පින්නේ කොල්ලාගේ නිසි කල වයසට පස්සේ කොල්ලා යනවනේ. ඒ දර නවත්තන්නත් බෑ. වයස පිරුණාට පස්සේ ඒ කියන්නේ මේ මනුස්ස ආයුෂය පිරුණාට පස්සේ කොහොමද කොල්ලා යනවා? ඒක නවත්තන්නත් බෑ. ඊට කලින් ඔබ ඉක්මන් වුණොත් පින්නේ ඔබ ඔක්කොම දාලා යනවා. ඒක නවත්තන්නත් බෑ. එහෙනම් පින්නේ මට වෙන්වීම නවත්තලා දෙන්න බෑ. මං සර්වබලධාරී දෙවියන් වහන්සේ නෙමෙයි. මට ඒක නවත්තන්න බෑ. හැබැයි මට පුළුවන් එක දෙයක් කරන්න. සර්වබලධාරී දෙවියන් වහන්සේ මං දන්නේ තුනට පින්නේ සර්වඥන් වහන්සේව මං දන්නවා. උන්වහන්සේ දෙසලා තියෙන ක්‍රමයක් පින්වතුනේ අන්නේ ක්‍රමය අපි අනුගත වුණොත් එහෙම ඒ ක්‍රමය අපි අවබෝධ කරගත්තොත් පින්වතුනේ ඔබට එතනින් එහාට මේ ප්‍රියයන් කියලා කොටසක් දැනෙන එක නවතිනවා. එහෙම හැඟෙන එක නවතිනවා. අන්නේම හැඟුණට හැඟෙන එක නැතුණට පස්සේ පින්වතුනේ ඔබට පේන්නේ මස්කඳන් හිත්. මස්කඳන් සහ හිත්. මස්කඳන් පෝෂණය කරන අවශ්‍ය ටික බත් ටික දෙනවා. ඇඳුම් පැළඳුම් ටික දෙනවා. හිසට සෙවණක් ගහලා දෙනවා. ලෙඩ වුණොත් බේට් ටික දෙනවා. ඕක තමයි ඔබ සිව්පසය කියලා මහා සංඝරත්නයේ පූජා කරන්නේ. මොකද උන්වහන්සේලා දකින්නේ පින්නේ මස්කඳන් සහ හිත. එතනින් එහාට පින්නේ හිතක් නම් ලෙඩ වෙලා තියෙන හිතට දහම දෙන්න ඕනේ සුවපත් වෙන්න. ඒ නිසා අපි දහම දෙනවා. ඔය ටික ඔය දෙක හැරෙනකොට මෙහාම ඔබට අපි දෙන දෙයක් කියනවා නම් කියන්න බෑ. මොකුත් නැහැ. එහෙනම් අපි දෙකොල්ල අතර තියෙන සම්බන්ධය ඔන්න ඕකයි පින්නතනේ. සිව්පසයෙන් ඔබ මහා සංඝරත්නයේ පෝෂණය කරනවා. මහා සංඝරත්නයේ ඔබ දහමින් පෝෂණය කරනවා. මොකද ඔබ සිව්පසය හරි හම්බ කරන පිරිස. මහා සංඝරත්නය දහම හරි හම්බ කරන පිරිස අපි දහම හරි හම්බ කරනවා අපි පැය 24 තිස්සේ පිළිනේ දහම හරි හම්බ කරනවා ඔබ වෙලා විඩපහසු තියෙනලාට ඔබ සිව්පසේ හරි හම්බ කරනවා අපි දෙකොල්ල එකතු වෙන තැන පින්ගදෙනේ අපි ගාව තියෙනවා අනික ඈත් එක බෙදා හදා ගන්නවා අන්න ඒකයි පින්න අපි දෙකොල්ල අතර තියෙන සම්බන්ධය ternary කාරණා වෙලා විවරයි. දැනුවත් කිරීම වගේ තියෙනවා කරන්න. හරනම් එලකට මම දේශනාව අවසන් කරන්න ඕන. රතු පැහැති පටියක් පැලඳගෙන සිටින කණ්ඩායම හෙවත් අද මේ දක්ෂිනීය පින්කමට මූලිකත්වයේ දක්වන පිරිසක් ඇති ඔබ අතර රතු පැහැති ලැනියඩ් එකක් දාගෙන අන්නේ කණ්ඩායමට පින්වතුනි ඒ අය දානෙට මූලික දායකත්වයේ දක්වන බැවින් හැකියාම අවස්ථාවකදී මේ අයට අවස්ථාව දෙන්න අතහිත තියාගන්න මේ හැම පින් කටයුත්තකටම. ඒ නිසා මුතු කුඩයක් ඉහෙලන්න තියෙනවා නම්, පාදෝවණයක් කරන්න තියෙනවා නම්, පෑන් බඳුනක් පූජා කරගන්න තියෙනවා නම්, පුළුවන් තරම් අපි මේ පින් උතුන්ට අවස්ථාව දෙමු. මොකද ඔබ සියලු දෙනා දක්ෂයි. හැමදාම යන්නේ නැහැ දක්ෂයි. අත තියන්නතු හිත තියන්නත්. නමුත් සමහරට අලුතෙන් මෙහෙට යන්න පටන් ගත්තා නම් එහෙම නැත්නම් අලුතෙන් මේ දහමට නැඹුරු වෙච්ච පිරිසක් නම් තියෙන්නේ තාම පින සිද්ධ කරගන්න අත තියන්න ඕනේ කියන තැන පිරිසක් ඉන්න වෙන්න පුළුවන්. ඉතින් අපි හැමෝම මුතුනින් පටන් ගත්තේ ඒකයි. දෙවෙනි කාරණාව පින්වදනේ බුද්ධ පූජාව සඳහා මුතුකුඩ ඇල්ලීමට බලාපොරොත්තු වෙන සිටින පිරිස කරුණාවෙන් ස්වාමීන් වහන්සේට මුතුකුඩ අල්ලන පිරිසගෙන් එම මුතුකුඩ ලබාගෙන හැකි ඉක්මනින් නේවාසිකාගාරයට යන්නලු. ඒ කියන්නේ මෙලහකට ඔබ ගිහිල්ලා තියෙන්න ඕනේ. ඇයි තාම මෙතන? ඒ කියන්නේ මේ ස්වාමීන් වහන්සේලා වැඩියට පස්සේ නේ ඔබ බුදු පූජා වඩම්මන්. ඒතර ස්වාමීන් වහන්සේලාව වඩම්මන මුතුකුඩ ඉහිලගෙන ඉන්න පිරිසක් ඉන්නවනේ. ඒතර ඔබ පින්වදින බුද්ධ පූජා වඩම්මන මුතුකුඩ ඉහිල ගන්න බලාපොරොත්තු වෙන ඉන්නවනම් මේ මුතුකුඩ ටික අරගෙන නේවාසිකාගාරයට යොමු වෙන්න. එතනින් තමයි බුද්ධ පූජා වඩම්මන්නේ. ඔබ ප්‍රමාද වෙන මොහොතක් පාතා බුද්ධ පූජාව වැඩමවීම ප්‍රමාද වෙන බැවින් මෙත් සිතින් යුතුව ප්‍රමාද නොවීමට දැනුම් දෙමු. ස්වාමීන් වහන්සේලාගේ පෙරහැරේ මුතුකුඩ ඇල්ලීමට කැමති දායක මහතුන් සිටිනම් දේශනාව අවසන් වීමෙන් පසු පාක් එක අසල තාරපාරෙහි දකුණු පසෙන් පෝලිමර රැඳී සිටින්. එතකොට අලුතෙන් මෙන පිරිසකට මේ මතක් කරන්නේ අපි පෙරහැර පටන් ගන්න අනික් කෙළවරේ ඉඳන්. එතකොට ඔබ මේක අපේ දායක මහතුන්ට විතරයි මේ අවස්ථාව දෙන්න පුළුවන් වෙන්නේ ස්වාමීන් වහන්සේට මුතුකුඩ අල්ලන්න. එහෙනම් මහත්මිල මොකද කරන්න ඕනේ මේ වෙලාවට? අයියෝ කියන්න නෑ නේද? පින්දනේ ඒ ඇයට වඩා පින් කරගන්න ඔබ. දක්ෂයෙන්. මොකද මහත්තයා මුතුකුඩ අල්ලන් ඇයි? මේ බලන්න මේ මම මුතුකුඩ අල්ලන මේ මම පිරිමියෙක්නේ. මේ ඔබලට නෑ නේ මේ අවස්ථාව. කීකේ සමාන අරන් ඇයි? ඒ මෝහසාගත හිතක් පින්දනේ. ඒකෙන් නැගෙන පින හරි පොඩ්ඩයි. නමුත් පින්දනේ ඔබ ඒක දිහා බලාගෙන මේන උපාසිකා මහත්මියන්ට මම මේ කියන්නේ කාන්තාවන්ට මම මේ කියන්නේ ඒක දිහා බලාගෙන ඉන්න හිතෙන් සාදු කාරණා ගන්න සාදු 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 කියාගෙන බලනවා යහපතක් වෙන ඕනේ මේ ලෝකෙට කවුද යහපත කරන්න කියන වැඩක් නැහැ නේ පින්වතුනි මොකද කවුද කොහොමත් නැහනේ ඒ නිසා ඔබ මෝහසාගත හිතවිලි වලින් එන් වෙලා ඔබ ප්‍රඥාවට හිත තියාගෙන මේ උදේ කතා කරපු දහමත් වෙන හිතට නගාගෙන ඔබ යහපතට සාදුකාර දෙන්න එතකොට ඔබට රත්තරන් විමානය පහළ වෙයි කොහොමද ඒක කරුණාවෙන් ධර්මශාලාව ඉදිරිපස දොරටුව ඉදිරිපිට රැඳී නොසිට සඳකඩ පහණින් එහා ප්‍රදේශයේ සිට පෙරහැර නරඹන. එතන මෙතන ස්වාමීන් වහන්සේලා වැඩියට පස්සේ තමයි ස්වාමීන් වහන්සේලා වැඩෙන අතර වාරයේ තියෙන උතනේ ඔතන ඉස්සරහ තියෙන සඳකඩ පහණ අවිහිර කරොත් උන්වහන්සේලාට වඩින්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ මල් පිරිකර පූජා කරන ඒවා දාන පූජා කරන ඒවා කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් මම දන්නවා සෙනක වැඩි වෙනකොට ටිකක් අපහසුයි මේ වැඩේ කරන්න. නමුත් ඔබ පුළුවන් තරම් ඒ එන මාර්ගය අවහිර නොකර තියන්න උත්සාහ කරන්න. පිරිකර පූජාවට සම්බන්ධන පින්වතුන් කරුණාවෙන් ස්වාමින් වහන්සේලාගේ පාත්‍ර දෝවණයෙන් පසු ධර්මශාලාවේ ඉදිරිපස සිට පෝලිමක් හැදෙන්න. මම හිතන්නේ මේක ඒ වෙනකොට ඔබට තේරෙනවා මොකද කරන්න ඕනේ කියලා. අනික හැමදාම යන්නේ පිරිසක් ඉන්නවා ඒගොල්ලෝ කරන ක්‍රමවේද අනුගත වුණා නම් හරි. ඒ කියන්නේ පාත්‍ර ස්වාමින් වහන්සේලා අද දානෙන් ඔබ පාත්‍රය ඉවර දානෙ ඉවරනට පස්සේ පාත්‍රය ගන්න ඕනේ පින්වතුන් හොදන්. ඒක ස්වාමින් වහන්සේලාට ආයෙ බාර දෙන්නේ නැහැ අද. සාමාන්‍යයෙන් කරන්නේ එහෙමනේ. ඒ පාත්‍රය අරන් ඔබ ගිහලා තැම්පත් කරන මේ බුද්ධ මන්දිරයේ ඉස්සරහා ඔබට ඒක දැනුවත් කිරීමක් හම්බේ ඒ වෙලාවට. ඊට පස්සේ ඔබ පිරිකර පූජා කරන බලාපොරොත්තු වෙනවා නම් ඔන්න ඔය අතන තියෙන කණුව. එතන හතරවෙනි කණුව ඉදිරිය ඉඳන් එළියට පෝලිමක් හැදෙන්නයි තියෙන්නේ. එතකොට අපි අනගාരിക මහතුරු බොහොම ක්‍රමවත් ඔබ යොමු කරයි අදාළ ස්වාමීන් වහන්සේ ගාවට ඒ අර පිරිකරක පූජා කරන්න. එතකොට අපි මුලින්ම අටපිරිකර පූජා කරගන්නේ ඊට පස්සේ තමයි සෙසු පිරිකර පූජා කරන්න තියෙනවා නම් ඒක කරන්න. ඒක කරන්නත් හේතුවක් තියෙනවා අපි එතනනේ. මොකද සාමාන්‍යයෙන් අටපිරිකර පූජාවක් කරාට පස්සේ අයි අටපිරිකරක් කරේ අපේ හිතේ තියෙනවනේ යම් ගරුත්වය. මොකද තථාගතයන් වහන්සේගේ ඒ මහා තෙර පරම්පරාවන් අපිට එන දායදෙන පින්වතුනේ අපි සාමාන්‍ය අටපිරිකරක් උඩින් වෙනේවා තැම්පත් කරන්නේ නැහැ. ඒකයි එහෙම කියන්නේ මුලින් අටපිරිකර පූජා කරගන්න ඊට පස්සේ අපි සෙසු පිරිකර පූජක නමතර ට්‍රේ එකේ ඔබේ වටේට තිබ්බට ගැටලුවක් නැහැ. නමුත් සාමාන්‍ය ඔබ උත්සාහ කරන්න අර අටපිරිකර උඩ අනෙක් විවිධ පිරිකර තැම්පත් කරන්න නැතු වෙන්න. අවසන් වශයෙන් දේශනාව අවසන් වීමෙන් පසු තමන් වාඩි වී සිටින පුටුවත් රැගෙන ධර්මශාලාවෙන් ඉවතට යන්න කියලා කියන මොකද මෙන්න මේ ප්‍රදේශය අපි හිස් කර ගන්න ඕනේ ස්වාමීන් වහන්සේලාට මෙතන වඩින්න. ඒ නිසා මෙන්න මේ ප්‍රදේශයේ තියෙන පුටු ටික අපි එළියට අරගෙන යමු. ඒතර ඔබ නැගිටලා යනකොට ඒ පුටුව තරන් ගියා නම් හරි. ඒ කියන්නේ මේ දේශනාව ඉවරලා ගෙදර යනකොට නෙමෙයි. කියන්න බෑ නේද? නැත්තම් පින්වත් පුටුවක් කියලා අරන් ගියොත් එහෙම ආවට විශ්වාස කරන්න බෑ ඔබ පින්. ඊට පස්සේ ඕක ගිහිලා බුද්ධ මන්දිරේ යැපැති තියාගෙන ඔබ ඔකට හඳුන් කුරු අල්ලලා ඉඳි. අර අහසෙන් වැටෙන දිය බිඳුවත් මහ පොළොවට වැටෙන්නේ නැතුව යන්න දෙන්නේ නැහැ වගේ ඔබ මෙහෙන් අරගෙන වැලි ටිකක් ගිහිල්ලා කොහේ හරි පුළුවන් නම් තියාගෙන ඉඳි කොට්ටයට හරි තියාගෙන. හරි එහෙනම් අපි අවසන් කරමු දේශනාව. එහෙනම් හොඳයි පින්වතුනි, අද උදෑසන නිසා මේ මොහොත දක්වා ඔබ අවබෝධ කරගත දහම් පරයය හොඳින් සිහිර නගාගෙන ඒ උදෙසා ඔබ රැස් කරගත පුණ්‍ය ශක්තියක් වේද ඒ සියල්ලත්, ඒ වගේම අද දවසේ මේ සිදු කරගන්නට යන මහා පුණ්‍ය කර්මය දැක බලාගෙන ඒවට අතහිත තියාගෙන ඔබ නගා ගන්න අනන්ත අප්‍රමාණ වූ ඒ මහා පුණ්‍ය ශක්තියත් ඔබ අප සියලු දෙනාගේම නිවන උදෙසාම හේතු පුනිශ්‍රේ වේවා කියලා සාදු කියලා අදිෂ්ඨාන තියන්න. ඔබ සෑම සියලු දෙනාටම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. සුවපත් වෙනවා.